అలా పింగతిని సువృత్ పరిధి సద్ధర్మ దేశం ఆరంభకరంటే అవి తమ్మే సిరిధి నామ సుధానామేని ఒక నిరంతరం మతక్కడిన వాళ్ళకి మిని దిరియట గతమైనట్టు అని ఈ పై పై దగ్గర పై మారు బహు పొడి కాలే ఒక జీవిత ఎక్క సంసంధన కల బలువ జీవితమే ఒక అది దావసత్ ఎక్క సంసంధన కల బలువ అతిశయ పొడి కాలే పింగతి మీ గతమే తమకి జీవితరే హత కరగన్ ఇది మే కాలే తుల ఒక పులువన్ తరం మే దేశనావ తమంగే పూర్ణ అవధానే దీగన దేశనావ హొందెం శ్రవణే కరంట అవశ్యకన్న పరిసరే సుదానం కరగన్ ఎన్సా వివిధాకారేం బాధక ఎన్న పులువన్ తాంగ్ యన పొడ్డక్ విమసిలి మత్తెల ఏవా తమంగే పరిసరేం మే కెటి వెలావకట పొడ్డక్ ఇవత్ కరగన్ అయిన్ కరగన్ దక్షవేన్ ఏవిని పొడ్డ కల్పనాకారియో కటితు కరగత్తుత్ ఒకట హ్యాకి వేవి మే సద్ధర్మ దేశనాయి తమంట ఉపరి మే హపత కరగాన్ అవశ్యకరణ ఆకారం కటితు కరగాన్ అంద ఏమన అది దవసిత్ అపి దేశనా వారం కరంట మత్తేన్ తిసరనే సహిత పంచ శిక్షాపద సమాధాన్ వెలా ఏవగేమ మే అనంత సంసార పురావట నపత్తేక వివిధాకారం సా సంబంధలా కటితు కరగాన్ ఆపు యంతా పిరిసక్కినన్న ఏ సిరుదునాటత్ మే దేశనావు శ్రవణే కరంట మే కెరెంటైన మహా పుణ్యకర్మే దక బలాగిన హిత పాదువా కనట అవశ్యకరణ ఇది హసర సరసర దీల ఏ ఆయటత్ యహపత కల్ల దీల ఇవాగేమ తమంగ యతి మే అనంత సంసార పురావట సిదునావ యంతాక్ వెరది విశేషం ఆరన్ వహన్సలాట తమంగ యతి ఉను అపవాద ప్రవాద అద దహమాబోధేట బాధా కరన్న పులువం ఎనిసా ఏవ తమా కరగన్ అపి దేశనావ ఆరంభక హుంద ఏమనన్ సిలుదనామ ඔබට මේ වෙලාවේ තිසරණේ සහිත පංච ශික්ෂාපද සමාදන් වීමට සුදුසු ස්ථානයක ඉන්නවා නම් තමන් තමන්ගේ අසුන් වලින් නැගිට මාත් සමගම සියලු දෙනාම තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස මා කියවන් පස් කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. හොඳයි, සියලු දෙනාම සුදුසුයි. එමනම් පින්වතුනි, සියලු දෙනාම සිහිපත් කරගමු. මේ අනාදිමත් සංසාරක ඉඳන් ඔබත් එක්ක විවිධාකාරයෙන් සහසම්බන්ධලා කටයුතු කරගෙන ආපු ඔබර ඥාත හිත මිත්‍රකම් මිත්‍රාදීකම් දක්වපු, විපතකට පත් වෙලා හිටපු වෙලාවදී උදව්පදව් කරපු යම්තා පිරිසක් මේ අනන්ත සංසාරේ අද හවුහරණක් පිරිසරණක් නැතුව අනාථ වෙලා ඉන්නවා නම්, ඒ සිළු දෙනක් මේ මොහොතේ සිහිපත් කරගෙන, ඒ වගේම පින්වතුනි මේ ශ්‍රී සම්බුදු ශාසනයේ රැකවරණය උදෙසා දිවි හිමියෙන් කටයුතු කරන සක්‍ර දේවෙන්දුතුමා ප්‍රධාන, ඒ දෙව්ලෝක සදෙව්ලෝක වාසී සීලම දෙවි දේවතාන් වහන්සේලාටත්, මේ සද්ධර්ම පිපාසයෙන් ඉන්න තමන්ගේ නිවන පූර්ණේ කරගන්නට, යහමග නිවන් මග පූර්ණේ කරගන්නට, සාක්ෂාත් කරගන්නට උත්සාහයෙන් කටයුතු කරන්නව යම්තා පිරිසක් ඉන්නවා නම් පින්වතුනි, එයාටත් නිර්මල ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාවක් සලසලා දෙන්න ඔබ සිළු දෙනාට අවස්ථාව මේ දැන් උදා වෙලා තියෙන්නේ. ඒ නිසා මේ තුන් ලෝක ධාතුවේ අනාථ වෙලා අසරණ වෙලා ඉන්න යම්තා පිරිසක් ඉන්නවා නම්, ඒ සිළු දෙනා කෙරෙහි අප්‍රමාණ මෙත්තා සාගත චේතනාවකින් යුක්තව ඒ සෑම සිළු දෙනාට මෙම ස්ථානට එන්නට කියලා ආරාධනා කරන්, ඒ වගේම පින්දුනේ ඔබ යතින් විවිධාකාරයේ අඩන්ත ඉට්ටම් වලට ලක් වෙලා, ඔබ යතින් අසාධාරණ කම් වලට ලක් වෙලා අදෝපින් වන්දියක් ගන්න බලාපොරොත්තු වෙන යම් කිසි පිරිසක් ඉන්නවා නම්, ඒ සිළු දෙනාටත් මේ ලෝකයේ දෙන්න පුළුවන් උත්තරීතරම භාග්‍ය, උත්තරීතරම දාණය, ඒවත් මේ සද්ධර්ම දාණය එයට ලබා දීලා, තමන් ගැතින් වෙච්ච වැරදි වලට වන්දියක් විදිහට එයට මේ පුණ්‍ය කර්මෙන් නැගෙන පුණ්‍ය ශක්තිය විහිදුවා පතුරව හරින්න සියලු දෙනා මේක අවස්ථාවක් කරගන්න. ආන් ඒ නිසා ඒ ආකාරයෙන් සෑම සිළු දෙනාම කල්පනා කරගෙන මම දැන් දේව ආරාධනා කරන මොහොතේ ඔබ සියලු දෙනාම මේ දසදහසක් ලෝක ධාතුව දක්වා වීදී පැතිරී සිටින්නා වූ යම්තා පිරිසක් ඉන්නවා නම්, තථාගතයන් වහන්සේගේ පිළිසරණ හවුහරණ රැකවරණේ බලාපොරොත්තු වෙමින් ඒ සියලු දෙනාට මෙන්න ස්ථාන්ට එන්නට කියලා ආරාධනා කරන්. ඇවිදින් මේ කෙරෙන්ටෙන යන පුණ්‍ය කර්මෙන් දැක බලාගෙන සිත පහදවාගෙන ඒ පින් අනුමෝදන් කරගෙන අභවේගාමි වෙන්නන හේන් අත මිදලා සම්දිරි සුඛදීයත් බහුව ලබා ගන්නට, ඒ වගේම සුඛදීගාමි වෙලා ඉන්න යම් තාපිරිසක් ඉන්නවා නම් එයාට වහවහම මේ සද්ධර්මය අවබෝධ වෙලා උත්තරීතර මාර්ගඵලයන් හි පිටන්ට අවශ්‍ය කරන හේතු වාසනාව සක්සා දෙනවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. එමනම් මේ දේශනාව ශ්‍රවණය කරන්නට සපමණියා ඔබ සෑම සිළු දෙනාම මොහොතක් මේ කියන ආකාරයට කල්පනා කරගෙන තමන්ගේ යතින් මේ අනාදිමත් සංසාරයක් තුළ සිදුනව යම් තාක් වැරදි ආරි උපවාද තියෙනවා නම් ඒ සියල්ලම කමා කරගන්න මේ විදිහට කල්පනා කරගන්න. මේ අනන්ත සංසාරය පුරාට මං යන ගමන තුළ මගේ සිත, කය, වචනය යන තිදොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට, සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට, පසේබුදු පියාණන් වහන්සේලාට, අරිහත් බුදු පියාණන් වහන්සේලාට, අනාගාමි, සක්‍රුදාගාමි, සෝතාපන්න මගපලලාදී උත්තරීතර ආර්යයන් වහන්සේලාට, ශ්‍රී සම්බුද්ධ ශාසනයට දන හෝ නොදන බිඳු මාත්‍රයකින් හෝ වේවා ක්‍රියා මාත්‍රයකින් හෝ වේවා, වචන මාත්‍රයකින් හෝ වේවා, සිතුවිලි මාත්‍රයකින් හෝ වේවා, මගෙන් වදින හුලම් පොදකින් හෝ වේවා, දන හෝ නොදන වරදක් හිංගියක් හිංසාවක් අවරක් අසාධාරණයක් අකටයුත්තක් අපවාදයක් උපවාදයක් අපහාසයක් උපහාසයක් පමණකින් හෝ සිදුවී ඇත්නම් ඒ උත්තරීතර ආරයන් වහන්සේලා මා කෙරෙහි පතල අප්‍රමාණ අනුකම්පාවෙන් මා හට දස දහසක් වර කෝටි ලක්ෂයක් වර කමාකර බරවදාරණ සේක්වා කියලා සියලු දෙනාම තමන්ගේ අතින් උනාව ආරූපවාදයන් කමා කරගන්. ඒ වගේම ආරූපවාදයන් කමා කරගන්න මේ මොහොතේ සියලු දෙනාම දැරි අදිෂ්ඨානයක් විතර ගන්න පින්වතුනි, මින් මක්තට මේ සසල වසන තාක්කල් තමන්ගේ සිත කය වචන යන තිදොරින් ඒ උත්තරීතර ආරයන් වහන්සේලාට සම්බුද්ධ ශාසනයට බිඳු මාත්‍රයකින් හෝ අවලක් අසාධාරණ අපවාදයක් උපවාදයක් වෙන්නට මම ඉඩ තියන්නේ නැහැ කියලා සිල් දෙනාම අදිෂ්ඨාන කරගන්න. ඒ වගේම සිල් දෙනාම අවසාන වශයෙන් කල්පනා කරගන්න මේ සංසාරය පුරාවට පින්වතුනි ඔබ යතින් ඔබ කර කියාගත්තා වූ යම් තා පුණ්‍ය කර්මය කුසල කර්මය මේ මොහොතේ ඔබ කරා ඇදී ඇවිල්ලා ඔබට අද දවසේ මේ අහන්නට ලැබෙන සද්ධර්ම දේශනාව මේ සම්සභා මණ්ඩපය තුලදීම ශ්‍රවණය කරගෙන කිසිම කරදරයකින් බාධාවකින් තොරව හොඳට සවන් දීලා හොඳට අවබෝධ කරගෙන දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ උත්තරීතර සෝතාපන්නය ඵලයේ පිහිටන් අවශ්‍ය කරන හේතු වාසනා සැකසෙත්වා කියලා. ඒ වගේම ඒ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටලා ඉන්න යම් පිරිසක් ඉන්නවා නම් තමන් කර කියාගත්තා ඔය සීලුම් පුණ්‍ය ශක්තිය මේ මොහොතේ යදී ඇවිල්ලා ඉතුරු මාර්ගඵලයන් උපසම්පදා කරගන්නට තමන්ගේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥාව දියුණු කරගෙන ඉතිරි මාර්ගඵලයන් උපසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කරගන්නට මේ ධම්මදේශනාව ඒකාන්තයෙන්ම හේතු වෙත්වා වාසනා වෙත්වා කියලා සිල් දෙනාම අදිෂ්ඨාන කරගෙන දේශනාව ශ්‍රවණය කරන්න සිදුවනම් සූදානම්. අපි ගිය සතියේ කතා වුණු කරුණු බොහොම ප්‍රායෝගික කරුණු. මේ නිවන් මාගේ ඉදිරියට යන්න අවශ්‍ය කෙනෙක්ට ජීවිතය තුළ තමන් මේ ධර්ම ගලප ගන්න ආකාරය ගැන හොඳ සෝදිසියෙන් හොඳ සෙවිල්ලෙන් බැලිල්ලෙන් කටයුතු කර ගන්න ඕනේ. එද අපි ගිය සතියේ දේශනාවේ පින්වතුනි ගොඩක් දුරට කතා වුණේ ඒ ආශ්‍රිත කරුණ. කාම ලෝකයක අතරමං වෙලා මේ කාමයේ එකම පිළිසරණ කරගෙන කාමයේ කියන දාහය, කාමයේ කියන දදය, කස කස, ඕජස් වැහෙනව, සරව වැහෙනව, ඒ තුවාලේ ගඳ ගන්නව. නැවත ඒ කිසිම දෙයක් ගැන තැකීමක් නැතුව දන්න එකම දෙයයි දදේ කසන. කසන් නැතුව ඉන්න බෑ. ඒ නිසා තව තව කසනවා. මේකට බෙහෙතක් කරගන්නේ කොහොමද කියලා කිසිම අදහසක් නැහැ. ඒ බෙහෙත් කරගත් උත්තමය මේ ලෝක ධාතුවේ වැඩි ඉන්නවා කියලා මිනිසුන්ට අවබෝධයක් නැහැ. ඔය දැනෙන අසහනයෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා මිනිසුන්ට කිසිම හෝඩුවාව කාගෙන්වත් අහන්න හම්බෙන්නේ නැහැ. මොකද ඇසුරු කරන්නේ ඒ වගේ කට්ටිය නෙමෙයි නිසා. ඇසුරු කරන්නේ තවත් ඒ වගේම ඇඟ පුරාවටම දද හදාගත්ත, මුළු ශරීරෙම දදයක් කරගත්ත, උදේ නැගිට වෙලාව ඉඳන් රෑ නිදා ගන්න යන වෙලාව දක්වා මුළු අඟපසඟම ඉහේ ඉඳන් පාදාන්තය දක්වා දද හදාගෙන ওই දද කසකසා ඉන්න තමන් වගේම අන්ත අසරණ හෝ ඊටත් වඩා අන්ත අසරණ අනාථ වෙච්ච මිනිස්සු තමයි ඇසුරු කරන්න හම්බෙලා තියෙන්නේ. අන්න එහෙම පිරිසට පින්තුනි මේ ඇස් වලට කවදාකවත් නිවනක් දෙන්න හම්බෙන්නේ නැහැ. කන් දෙකට කවදාකවත් නිවනක් දෙන්න හම්බෙන්නේ නැහැ. නහයට දිවට කායට පිංගුදින කවදාකවත් නිවනක් දෙන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය කියන පහට නිවනක් දෙන්න හම්බෙන්නේ නැත්නම් කවදාකවත් පිංගුදින ඔය මිනිසුන්ගේ හිතක් නිවනක් කියන එකක් ස්පර්ශ කරන්නේ නැහැ. සදාගතයන් වහන්සේ දේශනා කරනවා පිංගුතුනි. යම් භික්ෂුවකට යම් භික්ෂුවකට මේ නිවන සාක්ෂාත් කරගන්න නම් මේ ඇහැ සංවර කරගන්න ඕනේ කියලා. චක්කුණා සංවරෝ සාදු. දැන් භික්ෂුව කියලා කිව්වහම පින්වතුනි ඔබත් කල්පනා කරලා බලන්න ඕනේ. එහෙනම් අපිට නම් එහෙනම් ඒ ප්‍රශ්නේ නැහැනේ. සිවුර පුරෝගතට පස්සේ තමයි ඔය ටික කරන්න කියලා තියෙන්නේ. පින්වතුනි ඔබ අමතක කරන්න එපා බුදු පියාණන් වහන්සේ භික්ෂුව කියලා අදහස් කරන්නේ කාටද කියලා. යම් කෙනෙක්ට මේ ජීවිතය තුළ අදහසක් පහළ වුණා නම් මං කොහොම හරි මේ භව ගමන කෙලවර කරගන්න ඕන කියලා. මේ භව ගමන තුළ තමන්ට විඳින්න වෙලා තියෙන අනන්ත අප්‍රමාණ දුක්ඛඳ යම් මොහතකට හරි යම් මාත්‍රයකට හරි පිංගුදුන ආබෝධ වුණා නම් ඒක දැක්කනම් පිංගුදුන එතනින් එහාට හිස ගිනිගත් එකෙක් එගිනි නිවන්නාසේ ආන්ගේ දුක නිවා ගන්න කටයුතු කරනවා කියලායි බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. එහෙනම් ඔබ භික්ෂුවක්ද නැද්ද කියලා බලා ගන්න තියෙන හොඳම නිර්ණායකයේ ඔන්න ඕක පින්වතුනි. භික්ෂුවක් වෙන්නේ නැහැ පින්වතුනි සිවුරකුයි තට්ටේ ගෑව කියලා. භික්ෂුවක් වෙන්නේ නැහැ පින්වතුනි පාත්‍රය දන් වැළඳුවා කියලා. ඒ ලෝක සම්මතයේ භික්ෂුන් වහන්සේලා හරි. උන්වහන්සේලා හැමෝම තථාගතයන් වහන්සේ දේශනා කරපු මාර්ගය යන පිරිස. අපි එහෙම විශ්වාස කරනවා. නමුත් තත්ත්‍යගාල සිවුරක් දාපු පමණකින් කෙනෙක් භික්ෂුවක් වෙන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව. හැටවස් පිරුණා කියලා කවුරුත් තෙර වෙරෙක් වෙන්නේ නැහැ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. තෙරුන් වහන්සේ නමක් වෙන්නේ නැහැ. ධාමයක් වඩාගන්නේ නැතුව මේ භව ගමන කෙලවර කරගන්න උත්සාහයක් වීරියක් දරාගන්නේ නැතුව ආර අෂ්ටාංග මාර්ගය තුළ තමන්ගේ ජීවිතේ තමන්ගේ දිවි පෙවත හික්මවා ගන්න කටයුතු කරන්නේ නැතුව දායක දෙන ගංගිල ගිල දායක හදලා දෙන වාසස්ථානවල වැඩ වාසය කරමින් කටයුතු කරන කෙනාට මෝඩ මහණෙක් කියලා තමයි පිටින් බුදු පියාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ. නිකම් වයසට ගිහිපු මෝඩ මහණෙක් වයසට යෑම කියන එකට පින්ගදින අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. බිම් වාඩිලා උඩ බලන් හිටියා නම් දවසක් ඔබ දවසකින් වයසට ගිහිල්ලා ඒ වෙනින් ඔබට අමතෙන් කරන්න දෙයක් නැහැ. ඒ දවස තුල ඔබ හුස්ම පොදක් ගත්තා නම් පින් අපරාධය ගත්ත හුස්ම ටික මේ ලෝකෙට යහපතක් කරලා තමන්ටත් අනුන්ටත් යහපතක් කරගන්න ආපු මනුස්සෙක්ට ගන්න තියෙන හුස්ම පොදක් තමයි පින් ඔබේ තමන්ගේ දවසක් ගත කරගන්න කොහොම හරි පාවිච්චි කරේ අපරාධය. මනුෂ්‍යය කියලා කියන්නේ ඊට වඩා වටිනාකමක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕන පිරිසක්. මනුෂ්‍යය කියලා කියන පිළිදෙන හරිම වාසනාවන්ත සත්ත්ව කොට්ටාසයක්. හරි කල්යාණ මිත්‍ර ඇසුරට වැටුණොත් හැබැයි. නැත්නම් ඒ වගේම තමයි පිළිදෙන අසත්පුරුෂංගයේ ඇසුරට වැටුණොත්. මුළු සසරක් අනාථ කරගන්න පුළුවන් පිරිසක්. ඒකනේ ඒක ස්වභාවය. දිව්‍ය ලෝක කියලා જાතියක් තියෙන්නේ තමන් සසරේ කරගත්ත පින්වල විපාක විඳින්න හැදලා තියෙන තැන. ඒකනේ තථාගතයන් වහන්සේ භික්ෂුත්වය පනවන්නේ නැහැ පින්වදින මිනිස්සු හැරෙන් වෙන කිසිම සත්ත්ව කොට්ටාසයකට. දෙවියන්ට පැවිදි වෙන්න බෑ. සෝතාපන්න නෙමෙයි අනාගාමී ඵලයේ පිහිටලා හිටියත් දෙවි කෙනෙක්ට පැවිදි වෙන්න බෑ පින්වතුනි. ඒකනේ මේ මහා සංඝයා කියන කුලයට ඇතුල් වෙන්න බෑ. දෙවිවරුන්ට මොකද ප්‍රඥාවෙන් යන්න තියෙන ගමනක් මේක. සතරපාය කියලා කියන්නේ පින්වතුනි සතර පුරාවට කරගත්ත දහබලු වැඩ. දස අකුසලේ. අනික් අය අරන්තේට්ටම් කරපු ඒවා. අනික් අයගේ විනාශයට කටයුතු කරපු දේවල්, කියපු දේවල්, කරපු දේවල්, හිතපු දේවල්. ඕන් ඕවල පින්වතුනි. විපාක විදිහට විඳින්න වෙලා තියෙනවනේ යම් කොටසක්. ආන්යයට විඳින්න හැදිච්ච දැන්. අය මනුස්ස ලෝකය කියලා කියන්නේ තමන්ගේ ඉරණම වෙනස් කරගන්න පුළුවන් අවස්ථාවක්. දුගතියෙන් උඩ ඕන කෙනෙක්ට වෙනස් කරගන්න පුළුවන් තමයි. නමුත් උඩහට යන්න මනුස්ස ලෝකෙන් උඩට යන්න පින්වතුනි මේ දැනෙන දුක කියන එක බොහොම ප්‍රමාණෙන් අඩු වෙනවා. අයි තමන් හිතුව පැතුව සම්පත් වෙනුදුනේ මේ මොහොතේ පහළ වෙනවා. දෙවිවරු රස්සාව කරන්න ඕනේ ජීවත් වෙන්න. අපි දන්න විදිහට ඒ ලෝකේවල දෙවිවරු පහරු වෙන්නේ පහළ වෙන්නේ 16000 ඒ දක්වා කය වැඩිලා බොහොම තරුණ පිරිස. එතකොට අම්මලා පොඩි කාලේ දරුවන්ගේ නැපිමාරු කළා. වැසිකිලි ගියාට පස්සේ ඒවා හොදලා කළා. කවලා පොවලා දන්නෝනේ අම්ම කෙනෙක් දරුවෙක්ව හදන්න කොච්චර දුක් විඳින්න ඕනද කියලා. ඔය එක දුකක්වත් වෙනුනේ මේ දිව්‍ය ලෝකවල නැහැ. ඒ දෙවිවරු පහළ වෙනකොටම Tamanට අවශ්‍ය කරන විමාන ඒවත් එක්කම පහළ වෙනවා. දැසි දස්සෝ පහළ වෙනවා. මල් වතු උයන් ඒ ඔක්කොම පහළ වෙනවා. එයාට අවශ්‍ය කරන සියලු සැප සම්පත් වෙනුනේ පුණ්‍යානුභවයට එයාට පහළ වෙනවා. සමහල්ලාවට මනුස ලෝකෙන් චුත වෙන කලින්ම පින්දු මේවා පහළ වෙනවා. ඔබ අහලා තියෙනවනේ අනාත පින්ඩික සිටුතම ජේතවනාරාමයේ පූජා කරපු වෙලාවේ. ඒ පූජාව කරන වෙලාවේ තමයි පින්දු උන්වහන්සේට නැත්නම් එතුමාට රිදි විමානය පහළුනේ දිව්‍ය ලෝකෙ. ඒ පහළ වෙලා තියෙන්නේ. මේන් චුත වෙලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච සණින් එතුමා පහළුනේ ඒ සියලුම සැප සම්පත් අතරේ. තර මනුස්සයෙක් කියලා හිටපු කාලේ පින්වතුනි මේ ජීවිකාව රැකගෙන යන්න කරන්න වෙච්ච දේවල් පවත් ඒතිකවත් දිව්‍ය ලෝකේ කියලා කරන්න ඕනේ නැහැ. හැබැයි මිනිස්සු රැවටෙන්න පුළුවන් එතකොට. එහෙනම් දිව්‍ය ලෝක කියලා කියන්නේ සැපවත් ස්ථාන කියලා. මේ සෝම සැපෙන් ඉන්න පුළුවන් තැන් කියලා. දැන් දහමක් අහන පිරිසක් ඉදිරියේ ඔබ දන්නෝ ඒක වැරදි කියලා. මොකද එහෙනම් පින්වතුනි තථාගතයන් වහන්සේ දිව්‍ය ලෝක වලට යන පාර කියලා දෙනවා මිසක් ආරාෂ්ඨාංග මාර්ගය දේශනා කරන්නේ. ආරාෂ්ඨාංග මාර්ගය දේශනා කළා තියෙන්නේ දිව්‍ය ලෝකයට යන මාර්ගය නෙමෙයි. නිවනට යන මාර්ගය. නිවන කියලා කියන්නේ දිව්‍ය ලෝකවලට නෙමෙයි. දිව්‍ය ලෝකවලවත් ගන්න බැරි සැපයක් ලබන්න පුළුවන් ක්‍රමයක් පින්වතුනි. නිවන කියලා කියන්නේ. අග්නිදා බ්‍රහ්ම ලෝකේවත් පින්වතුනි ඒතරම් සැපයක් ලබා ගන්න විදිහක් නැහැ. ඒ තරම් සුවයකටපත් වෙන්න හිතියක් නැහැ, විදිහක් නැහැ හිතකට. මේ ආරාෂ්ඨාංග මාර්ගය ගිහිල්ලා ඒක පූර්ණේ කරගත්තා නම්. එහෙනම් මේ මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්ත මිනිස්සු හොඳට තේරුම් ගන්න ඕනේ පින්වතුනි මේ මනුෂ්‍ය ජීවිතෙන් අපි මොකද්ද කරගන්න ඕනේ කියලා. මිනිස්සු කියලා කියන જાති පින්නේ ප්‍රඥාවෙන් අග්‍රයි, දෙවිවරු රූපෙන් අග්‍රයි. දුගතියේ ඔය දෙකෙන් එකක්වත් නැහැ. එයාට තියෙන පින්වදනේ තමන් පෙර සසරදී කරගත්ත කර්මකාර වැඩ. ඒ අකුසල විපාකයන්ගේ ස්වභාවයක් තමයි පින්වදනේ. එයාගේ 이르දියට ඒ තමයි ඒ විපාක 이르දිය. ඒ 이르දියට මොකද වෙන්නේ පින්වදනේ තමන් කරගත් අකුසල කර්මය නිතර නිතර මතක් වෙවි එනවා. ඒකයි දුගතිය අත්බැහුව ලබාගත්ත කුණු පෙරේතයෝ අප්‍රමාණ දුක් ගැහැට විඳින නිවි සත්වය. ඒ වගේ මුළු ශරීරෙම ගිනි ගන්න විවිධාකාරයේ പ്രേත කොටස්. එයාගෙන් ඔය ඉස්සර තථාගතයන් වහන්සේ කාලේ වැඩ හිටපු විශේෂයෙන් මුගලන් මහරහතන් වහන්සේ වගේ මහා 이르දිමත් උත්තමයන් ගිහිල්ලා එයාත් එක්ක කතා බහ යෙදෙනකොට එයාගේ විස්තරය කියනවා. අද පවා එහෙමයි පින්වතුනි. අමනුෂ්‍යක බන්ධනය කරලා ආගන්න පුළුවන් ඕන්න. ඔබ ඔය උපදින්න මොකද්ද කරේ කියලා. අද ඔය වගේ දුක් විඳින මොකද්දම කරපු කර්මය. එයා දන්නවා පින්වදින කරපු කර්මය මොකද්ද කියලා. සාමාන්‍යයෙන් එක කර්ම භවයක් අවසන් වෙලා ඊළඟ කර්ම භවයේ පටන් ගනිද්දී තමන්ට මතක නැහැ කරපු දේවල් මොනවාද කියලා. ඒකයි ඔබට දිව්‍ය ලෝකෙින් නම් කරපු දේවල් මතක නැත්තේ. ඔබ සතර පායර කිව්ව බව මතක නැහැ නේද ඔබට? සතර පරි කියව මතක් වෙනවා නම් පින්න හොමින් නැහැ නේද? ඇඳි වතේ සුළු දිය පහ වෙනවනේ පින් උතුනේ. ඒ කාලේදී ඔබට විනින වෙච්ච දේවල් මතක් වුණොත් එහෙම. ඒක නේද මිනිස්සුන්ට සතර පාය ගැන කියලා මිනිසුන්ගේ හිතකට සතර පාය ගැනවත් බයක් එකතු කරන්න බැරි පින් උතුනේ. සමහරවිට සතර පාය බය ගැන කතා කරද්දිත් මිනිස්සු අපිට දොස් කියනවා. ඇයි මේ මිනිස්සුන්ගේ බය කරවන්නේ කියලා. මේ සතර පාය ගැන පින්නින් අපි අහගත්තේ තථාගතයන් වහන්සේගේ දේශනාවෙන්. ඉතින් අහන්න ඕනේ එහෙනම් ඔක්කොම කලින් ඇයි බුදුහාමුදුරු මිනිසුන් සතර පාය ගැන කියලා බය කෙරෙව්වේ කියලා. ඒකයි මෝඩ අදහස් වලට ඔබ අහුවෙන්න එපා පින්නින්. තථාගතවරු පින්නින් දේවල් දේශනා කරන්නේ මිනිසුන්ව බය කරවන්න නෙමෙයි. මිනිසුන්ගේ යථාර්ථය අවබෝධ කරන්න දෙන්න. මොකද ඔබ බය කළා ඔබේ දාන ගන්නෑ බුදු පියාණන් වහන්සේ. එනිසා ඔබ මේව හරියට තේරුම් බේරුම් කරගන්න ඕන පින්තුනි. අමනුෂ්‍යක බන්ධනය කරගෙන අහගන්න පුළුවන් පින්තුනි අමනුෂ්‍යයා. අසෝචිකන මල පෙරේතෙක් පින්තුනි බන්ධනය කරගෙන අහගන්න පුළුවන්. ඔය අසෝචිකන සිද්ධ වෙලා තියෙන්නේ ඇයි කියලා. එතකොට කියයි පින්තුනි. මනුෂ්‍යය කියලා මං හිටපු කාලේ කරපු තරම කරේ. අනෙක් අයගේ කුණු හොයපෙක. අරයගේ කුණු හොයලා ගිහලා මෙයාට කිව්වා. මෙයාගේ කුණු ගිහලා අරයට කිව්වා. ඒ දෙන්නව කෙටෙව්වා. හොඳට සමගියෙන් සහයෝගයෙන් ජීවත් වෙච්ච මිනිසුන්ව කෙටෙව්වා. මිනිසුන්ගේ මල් වගේ ලස්සන ජීවිත අසූචි ගන්ධස්සාරය බවට පත් කරා. ආන් ඒ නිසා අද මම අසූචි කන පෙරේතේ බවට පත් වෙලා බොහොම සීලවන්ත ගුණවන්ත උත්තමය ජීවිරිස වෙන්න පුළුවන්. පැවිදි උත්තමය වෙන්න පුළුවන්. එයාගේ සීලවන්ත ගුණවන්තකමට මම ගැරහෙව්වා. කොටිම කියන ගුණයට ගැරහෙව්වා. ගුණයට ගරු කරේ නැහැ. ඔබ දන්නව ගුණයට ගරු කරන්නේ. ඒක අපිට ගරුගුණ හිතක් තියෙනවා. ඒක වඩා ගන්න අපි නිතරම ඔබට අවවාද දෙනවා. නමුත් ඕකේ විරුද්ධ පැත්ත තමයි මේ ගුණයට ගරහන එක. ගුණයට ගරහන්න 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 පින්වතුනි. අර ගුණයට කරන අපහාසය නිසා ඒක වන්දිය ගෙවන්න ඔබට සිද්ධ වෙනවා. මේ ලෝකේ යම් ගුණයක් කියලා දෙයක් තියෙනවා නම් පින්වතුනි මේ ලෝක සත්‍ය දුක් විඳින්නේ ඔන්නෝ කියන ගුණ තමන් තුළ පිහිටුවාගෙන නැති නිසා. ඔබ ඒක හොඳ ආකාරයෙන් දන්නෝ මේ 31 ලෝක ධාතුව තුළම පින්වතුනි යම් පිරිසක් සූවිසි අනන්ත මහා ගුණය තමන්ගේ හිත තුළ පිහිටුවා ගත්තා නම් ඔය කිසිම සත්‍යයක් දුක් විඳින්නේ නැහැ කියලා ඔබට පැහැදිලි. ඔබ බුදුගුණ සජ්ජහානා කරනවා. මතක ඇති ආරාමයට ආපු දවසල බුදුගුණ සජ්ජහානා කරනවා. ඔබ දැනටත් අපිට හරි මාඩම්බරයි පින්වතුනි අවංකව. ඔබ අතර සමහර පිරිස අදට තමන්ගේ නිවෙස්වල ඉඳගෙන එදා ආරාමයට ඇවිල්ලා බුදුගුණ සජ්ජහානා කළා වගේම තථාගතයන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් ඒ සුදුසු ස්ථානයක තැන්පත් කළා. ආරාමයේ බුද්ධ මන්දිරයේ තිබුණ ආකාරයට වටේට පිරිත් නූලක් ඇදලා ගිහිල්ලා ඒ බුදු පිළිම වහන්සේ ඉස්සරහා වන්දනා කළා. ඒ පිරිත් නූල අතින් අරගෙන බුදුගුණ සජ්ජහානා කරනවා කියලා අපිට ආරංචි. අපිට හරි මාඩම්බරයි පින්තුනේ. ඒ වගේ දේවල් අපිට අහන්න ලැබෙද්දී. ඒ කියන්නේ අපේ මේ ශ්‍රමය අපතේ ගිහිල්ලා නැහැ. අපේ දරන වෑයම අපේ දරන මහන්සිය අපතේ ගිහිල්ලා නැහැ. අපි දැන් ආඩම්බරයි කියන්නේ. ඉතින් ඔය බුදුගුණ සජ්ජහානා කරන්න පින්තුනේ. ඔය බුදුහාමුදුරුන්ගේ ගුණ කියන නෙමෙයි අතරම. ඔය බුදු ගුණ ඔය කියන්නේ මේ ලෝකේ ඕනම කෙනෙක්ට පිංගින ඔය කියන ගුණ තමන් තුළ පිහිටුවා ගන්න කටයුතු කර ගන්න පුළුවන්. කටයුතු කරගත්ත සැනින් පිංගුතුනේ ඒක නට අපි ආමන්ත්‍රණය කරනවා බුද්ධ කියලා. විවිධ මට්ටමකට පුළුවන් ඔය ගුණ තමන් තුළ පිහිටුවා ගන්න. සූවිසි මහා ගුණේ පළවෙනි ගුණ ටික සංඝ ගුණ ටික තමන් තුළ පිහිටුවා ගන්න පටන් ගත්තට පස්සේ ආංගික නන් අපි කියනවා සෝතාපන්නය කියලා. සෝතාපන්නයේ හිත තුළ තමයි පින් සංඝ ගුණ වැඩෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒකයි මම කියන්නේ පින් සංඝ වෙන්නේ නැහැ. තට්ටේ බාලා. නැත්තම් කෙස් බාලා ඇඟට සිවුරක් දාගත්තා කියලා. පාත්‍රේ දන්වල දෝ කියලා. අටපුරුෂ පුද්ගලෝ ශාวก සංඝෝ වෙන්නේ නැහැ පින්තුනි. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා ශාวก සංඝ වෙන්න නම් අටපුරුෂ පුද්ගල බවට පත් වෙන්න ඕනේ. පුද්ගලයා අට දෙනෙක් ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ අය තමයි ශ්‍රාවක සංඝයා මගේ. කවුද? සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරිහත්, මාර්ගලාභින් සහ ඵලලාභින්. හතරේ දෙකයි අටයි. එදාර පින්දු ඔබ බුදුගුණ සජ්ජහනාව කරද්දී ඔය වචනයක් වචනයක් ගාන පින්දු නෝකේ තියෙන නිවන. නිකමල ඉන්න ගමන් කල්පනා කරලා බලන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඔන්න ඔය පාටේ නිවන නැද්ද කියලා. ඔය හැම එකම පින්දු පරම ගම්භීර අර්ථ තියෙනවා. නිකන් උඩින් පේන ටික විතරක් නෙමෙයි පින්දු. මේ ශාසනේ කොහොමත් එහෙම දේවල් නැහැ. ඔබට ඒක දැන් මේනකොට පැහැදිලි නැද්ද? මේ ශාසනය තුළ ඔබට මොන දේ හම්බුණත් පින්වතුනේ ඇතුළට යන්න 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 පරත් තෙරක් නොපෙනෙන්න අනන්ත මහා සාගරේ තරම් දේවල් තියෙනවා නේද පින්වතුනේ අවබෝධ කරගන්න. ඒක ඒවල අනන්තයට යන්න බෑ කොහොමත් අපිට. ඔබට විශ්වයේ අනන්තය පේන්නේ නැහැ. විශ්වයේ කෙලවර පේන්නේ නැහැ. හේන උත්තමයේ ඉන්නවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. නමුත් එතනින් මෙහා පැත්තේ පින්වතුනේ අපිට පේන කොටසක් තියෙනවා. අව අපි හැමෝටම දකින්න පුළුවන් කොටසක් තියෙනවා. ආන් ඒ ටික අපි කරගන්න ඕනේ. ඔබේ ජීවිතෙත් භාග්‍යයක් කරගන්න ඕනේ පින්වතුනි. තමන් අවබෝධ කරගන්න ඕනේ මේ දුක හැදෙන වැඩපිළිවෙල මොකද්ද කියලා. මේ දුක කියලා කියන්නේ එක දිගට පවතින දෙයක් නෙමෙයි. හේතුවල ඵලයක්. ඒ හේතු මොනවාද කියලා පින්න ඔබ බෙදලා බලන්න ඕනේ. කැලි කැලි වලට බෙදලා බලන්න ඕනේ. ඔන්න ඔය හැකියාව ලබාගත් දවසට පින්න ඔබ භාග්‍යවත්. ඕක දැකගත් දවසට පින්න උතුනේ. ඒ කෙලස් ගැහැට සංසිඳුවා ගැනීම උදෙසා. ඒවා ඉවත් කර ගැනීම සඳහා. හරියට සකයකට තියෙන අර වගේ සකය කියලා කියන්නේ රෝදයක්. ඒකේ අර තියෙන්නේ. ඒකෙන් තමයි ඒ රෝදයේ ස්වභාවය ඒ විදිහට පවතින්නේ. මැද එක ලක්ෂයකට සමානව අපි අරය කියලා ඉස්සර ගණිතය ඉගෙන ගත්තේ පින්වතුනි. අරය කියලා කිව්වේ වෘතයක කේන්දරේ ඉඳන් පරිධිය දක්වා තියෙන දුර. එහෙනම් ඕවායින් තමයි පින්වතුනි වෘතයක් කියලා එකක් හැදිලා තියෙන්නේ. මේ රවුම හැදිලා තියෙන්නේ. ඕකෙන් තමයි ඔය ඕක තමයි ඔබේ සසරේන රවුම. සසරේ ඔබ කැරකි කැරකි යන රවුම ඔය. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් දුක හැදෙනවා. යම් දවසක පින්වතුනි දුක හැදෙන ක්‍රමවේදය අවබෝධ කරගත්තා නම් මේක හැදෙන්නේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් කියලා ඔබ හරියට පැහැදිලි කරගත්තා නම් අවබෝධ කරගත්තා නම් ආනේ දාට පින්වතුනි මේක බෙදලා දැක්කා ඔබ. ඊට පස්සේ එතනින් එහාට මේ සසර යන චක්‍රය නවත්වා ගැනීම සඳහා තවත් ගැඹුරට ගියොත් පරිච්ඡසමුපාද චක්‍රය. ඕකනේ දුක හැදෙන්නේ. පරිච්ඡසමුපාද චක්‍රය හැදිලා තියෙන්නේ අර 11කින්. ඔන්න අර ටික හම් කරගන්න ඕනේ. ඒවා ෂෙයා කරගන්න ඕනේ. ඒකට පින්වතුනි චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා ලබන්න ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන ගමන් ඒ කියන්නේ මේ හැදෙන දුකක් බවත් මේ දුකට හේතුව අවිද්‍යාව තෘෂ්ණාව බවත් අවිද්‍යාව තෘෂ්ණාව හං කළා දානකොට මේ අර සිඳෙන බවත් ඒකට මාර්ගයක් ඇති බවත් ඒ මාර්ගය පූර්ණ කරගත කල්හි සම්බුද්ධ තත්ත්වයට ඔබ පත්වෙන බව ඔබට පැහැදිලි වෙනවා. ඕන්නෝ කියන වැඩපිළිවෙලට ඔබ නැමිලා කටයුතු කරනවා. ආන්ගේ අදහසින් නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. එහෙනම් නිවනම නැද්ද පින්වතුනි මේ වාක්‍යයේ? ඒකයි සම්බුද්ධ ශාසනය යන පින්වතුනි මේ ජෝනප්පුහමිගේ ශාසනය නෙමෙයි, සුගත තථාගතයන් වහන්සේගේ ශාසනය. අනන්තය දක්වා මහා ප්‍රඥාව ඇති මහා උත්තමයන් වහන්සේගේ ශාසනය මේ. එහෙනම් එවන් ශාසනයක පින්වතුනි උඩින් පේන දේට වඩා මහා පරතරක් මහා ගැඹුරක් තියෙනවා හැම දෙයකම. ඔබ සජ්ජහනා කරන හැම ගාථාවකම, මල් පූජා කරන ඔබ ගාථා සජ්ජහනා කරන හැම ගාථාවකම, හඳුන් කූරක් පූජා කරන ඔබ සජ්ජහනා කරන හැම ගාථාවකම, ඔබ සජ්ජහනා කරන හැම පිරිතකම පින්වතුනි පුදුම විදිහේ ගැඹුරක් තියෙනවා. ඔබේ හිත සුද්ධ වෙන පින්වතුනි ඔය තියෙන ගැඹුර ඔබට අවබෝධ වෙන්න පටන් ගන්නේ. ඒකයි මේක පොතපත කියවලා හොයාගන්න දෙයක් නෙමෙයි මෙතන මේ තියෙන්නේ. දැන් හැමෝම ගාතාවක් අරන් ඉන්න එපා. අනේ අපි හඳුන මේක තේරුම අපිට පරම ගම්බීර තේරුම කියලා දෙන්න කියලා. ඒක නෙමෙයි වෙන්න ඕනේ පින්වතුනි. ඇයි ඔබ මගෙන් මාළු ඉල්ලන්නේ? අපි ඉන්නේ ඔබට මාළු අල්ලන්න හැටි කියලා දෙන්න. මගෙන් මාළු ඉල්ලන්නේ. පැහැදිලිද ඔබට අපි කියන දේ? එනිසා ගාතාවක් අරන් ඇවිල්ලා මෙන්න මේකේ නිවනට තියෙන අර්ථය අපිට තේරුම් කරලා දෙන්නකෝ කියලා අහගන්න නෙමෙයි ඕනේ. අපිට නිවනට අවශ්‍ය දේවල් අපි දේශනා කරනවා නැතුව නෙමෙයි. අපි දුක ගැන කතා කරනවා නිරන්තරයෙන්ම. මොකද ඒක තමයි පින් තථාගතයන් වහන්සේගේ දේශනාව. දුක හැදෙන ක්‍රමය ගැන කතා කරනවා. ඒකට අපි මාර්ගය ගැන කතා කරනවා, ඒවා දේශනා කරනවා. ඔබ ඒ ටික කරගෙන යන්න. ඒතර ඔබේ හිත සුද්ධ වෙනවා පින් මුතුනේ. පෙර තිබ්බ කැත ගති, කුණු ගති, වසල ගති එයා පොඩ පොඩ ඇරි ඇරි යයි. අනිකයට හිඟි හිංසා කරන එක නවත්තන්න පටන් ගත්තට පස්සේ, අනිකයක දේවල් කඩා වඩා ගන්න එක නවත්තන්න පටන් ගත්තට පස්සේ, ඒවා සදාහරම ඔබෙන් අතහැරලා යන්න පින්වතුනි, අර කුහක ගති, දරුණු ගති, වැඩි ගති අයින් වෙලා ගිහිල්ලා මුළු මහත් ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ මෙත්තාවක්, අප්‍රමාණ කරුණාවක්, මහා මෘදු ස්වභාවයක් ඕනම කටයුත්තකදී මේ හේතුඵල ධමයක් දැකලා පින්වතුනි උපේක්ෂාවට පත් වෙන්න පුළුවන් ස්වභාවය ඔබේ හිතේ හටගන්න පටන් ගන්නකොට පින්වතුනි ඔබට මේ ලෝකයේ තියෙන යථාර්ථය ඔබටම පේන්න පටන් ගන්නවා. ආයි කවුරුත් ආයලා ඊට පස්සේ පෙන්වලා දෙන්න ඕනේ නැහැ. ඔබ ධර්ම අවබෝධය ලබා ගන්න පින්වතුනි ඊටුටි ඔබටම පේරේ. මේ ලෝකයේ දිහා ලෝකයේ තියෙන ධර්මතාවයට අනුව බලන විදිහ බලා ගන්න, තේරුම් ගන්න, ඒක අවබෝධ කරගන්න. තථාගතයන් වහන්සේ දහම් දේශනා කරේ පින්තුනි මේ පෘථග්ජනයාට දහම් මැස පහල කරවන්න. එතනින් පස්සේ කිව්වේ අන්න රුක්ක මූල තියෙනවා, ශුන්‍යාගාර තියෙනවා, අරණ්‍ය තියෙනවා, ගිල තමන් වැඩේ කරගන්න. උන්වහන්සේ යම් කාලයක් මඟවැරළ පින්න අනිත් පැත්තට එනවා. අෂ්ඨ සමාපatti ලබාගෙන, ෂඩ් අභිඥා ලබාගෙන, ත්‍රිවිද්‍යා ලබාගෙන, පංච අභිඥා ලබාගෙන කොහොමද ලබාගත්තේ? බුදුහාමුදුරේ ඒකට සූත්‍රයක් දේශනා කරේ නැහැ නේද? ත්‍රිවිධ ලබා ගන්න සූත්‍රයක් උන්වහන්සේ දේශනා කරේ නැහැ නේ පින්වතුනි. අහුවේ මොකද්ද? මහන රූපේ අනිච්චද නිච්චද? මානබර වේදනාව ගැන මොකද්ද දැන්? නිච්චද අනිච්චද? සංඥා ස්වාමිනේ මට වැටුණා ස්වාමිනී කාරණා. ආ කියන්න බන් මොකද්ද වැටුණේ කියලා? ස්වාමිනේ රූපේ තරක් නෙමෙයි, වේදනාවත් එහෙමයි, සංඥාවත් එහෙමයි, සංකාරයත් වෙන එහෙමයි, විඥානයත් එහෙමයි. මේ මුළු ලෝකෙම අනිච්චයි ස්වාමිනේ. උදා වෙන වැය වෙන ලක්ෂණේ යුක්තයි. උදා වෙන වැයෙන ලක්ෂණේ යුක්ත දෙයක් නම් එහෙනම් කවදාකවත් ස්ථිරසාර ආශාවදයක් කියලා එකක් මේ හිතට දැනෙන විදිහක් නැහැ. නමුත් දැනෙනවා. ඒ දැනෙන විදිහක් නැහැ. එහෙනම් මේ මුලාවක්. එහෙනම් මේ මායාවක්. හැබැයි මේ මායාව දැනෙන නිසා අප්‍රමාණ දුක්ඛන්ද කර අපිට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද රූපෙන් කවදාකවත් දුකක් ගෙනාවේ නැහැ. වේදනාවකින් කවදාකවත් දුකක් ගෙනාවේ නැහැ. මේ වේදනාව කියලා කිව්වේ අරන් අර ගහ දෙන වේදනාව නෙමෙයි. ඒක කියන්නේ රිදෙනවා කියලා. මේ වේදනාව කියලා කියන්නේ අර රූපයක් එනකොට ඇහැට රූපයක් ගැටලා ඒ රූපය හිතට දැනෙනකොට රූපයක් දැනුණා කියලා දැනෙන වේදනාව අන්න ඒකයි මේ කිව්වේ සංඥාවකින් කිව්වෙ කවදාකවත් දුකක් එනවෙ නැහැ සංකාරයකින් කවදාකවත් දුකක් එනවෙ නැහැ ඔය ටික එකතුලා හැදෙන හිතකින් හේවත් විඥානයකින් පිටින් කවදාකවත් දුකක් එනවෙ නැහැ එන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පින්වතුනේ මේ ලෝකේ සාමාන්‍ය පවතින තත්ත්වෙන් කවදාකවත් දුකක් ගෙනාවේ නැහැ හැබැයි දුක දැනෙනවානේ දුකක් ගෙනාවේ නැහැ හැබැයි දුක දැනෙනවා හරි රෝග රූපමාවකින් කියනවනම් කවරයි ගෙදර ආපු අමුත්තෙක් කේක් ගෙඩියක් අරන් එනවා ඒ කේක් ගෙඩිය මනුස්සයා කඩෙන් ගද්දි බොහොම සුන්දර තිබ්බා අයිසින් දාලා හරි ලස්සනයි. කේක් ගෙඩිය හරි සුවඳයි. බටර් කේක් එක කියන්නේ. ඕක ගෙනල්ලා ගෙදර තියෙනවා. ගෙනාවට පස්සේ ඒක ගිහලා කුස්සියේ තියෙනවා කබඩ් එකක දාලා. දවස් දෙකක් යද්දී අමතකෙනවා මේ මිනිස්සුන්ට. කවුරු කේක් ගෙඩිය කරන් ආවා කියලා. දවස් 3-4ක් යද්දී අර කබඩ් එකෙන් කුණු ගඳක් එන්න පටන් ගන්නවා. ඒ කබඩ් එකේ දොරගාව මැස්සෝ කරගෙන පටන් ගන්නවා. ඒකෙන් කුණු දියරයක් ගලවන්න පටන් ගන්නවා. දැන් අල්ල බලනවා. ඇතුලේ පණුව එකයි. ඒ කියන්නේ පණුව එකයි කියුවේ එක පණුවෙක් නෙමෙයි. පණුව පිරිලා. මැස්සෝ හැමදාම ගන්ධස්සාරේ බෑ මුළු කබඩ් එකම කුණු ගඳ ගන්න දැන් කියන එක සාධාරණයිද මොනවාද මේ මනුස්සයා ගෙනාවේ පුදුම මිනිස්සුනේ මේ මිනිස්සු කේක් ගෙඩිය ගෙනන මෙහෙම ගේනවද මේ මේව කන්න පුළුවන්ද පණුව එහෙම කියන එක සාධාරණයිද නෑ මේ මනුස්සයා කුණු වෙච්ච කේක් ගෙඩිය ගෙනාවේ නෑනේ කේක් එක කුණුනේ ඔබේ ගෙදරදිමයි කේක ගෙදරදී කුණුනේ පින්වතුනේ. ඒක කුණු වෙන්න අවශ්‍ය කරන පරිසරයේ ගෙදර තිබ්බ නිසායි. ඔක ෆ්‍රිජ් එකේ දැම්මනම් කුණු වෙන්නේ නැහැ නේද? එහෙනම් කුණු වෙන පරිසරයේ නැතුව සාමාන්‍ය කුණු වෙන්නේ නැති පරිසරයක ඔක තියලා තිබ්බනම් ඔය කේක් ගෙඩි කුණු වෙන්නේ නැහැ. අවු මොකද කරේ? ඒ කේක් එක කුණු වෙන්න පුළුවන් පරිසරයක තියලා ඉවරලා. ඒක කුණු වුණාට පස්සේ දැන් ඔබ දොස් කියලා හරියනවාද අර කේක් ගෙඩි ගෙනාපු මනුස්සයාට? නැත්නම් ඒ කේක් ගෙඩි හදපු කඩේට දොස් කියලා හරියනවා. ඒ කේක් එක හදන්න අමුද්‍රව්‍ය සීනි පිටි මොනවා හරි. ඒක කොයින් කොයින් හදන්න නැතිනේ. ඒ දැන් වලට දොස් කියලා හරියනවාද දැන්? මේ බලන්නකො මේ මිනිස්සු මම මේ කුණු කේක් නෙමේ ගෙනල්ලා තියෙන්නේ. කුණු කේක් නෙමේ හදලා තියෙන්නේ. ඉතින් මේ කුණු කේක් හදන්නේ කොහොමද? නෑ ඔබට අමතක කළා පින්නේ කේක් ගෙඩිය කුණුනේ ඔබේ ගෙදර ගෙනාවට පස්සේ කියලා. ඔබේ වරදින් පින්දුනේ මේක නරකුනේ. ඇයි? කේක් ගෙඩිය කුණු වෙන පරිසරයක ඔබ තිබ්බා. ආන් ඒ වගේ තමයි පින්දුනේ. ඇහැට රූපයක් එනවා. ඔය ආවේ කුණු රූපයක් එහෙම නෙමෙයි. ඒ කියන්නේ ඔය රූපේ දුක නැහැ. හැබැයි ඔය රූපේ ආවේ දුක හැදෙන්න පුළුවන් පරිසරයකට. අවිද්‍යාව තෘෂ්ණාව දින පරිසරයට නම් පින්දුනේ ඔය රූපේ ආවේ. ඒ කාන්තෙන්. ඔය ආපු රූපය ආපු වේදනාව සංඥාව සංකාරය ওই ටික එකතුලා හැදෙන විඥානය අනිවාර්යෙන් කුණු ගඳ ගන්නවම තමයි දැන් කාර දෙකට දොස් කියන්නව ඇහැටද රූපෙටද නැත්නම් ඒ දෙක ගැටලා හදගත්ත හිතටද කාටද දොස් කියන්නව ආරම්මන විඥාන ලක්ෂණං චිත්තං හිතක් කියන එක පහළ වෙන පින්වතුනි අරමුණක් දැනගන්න හඳුනගන්න එච්චරයි එහෙනම් ඇහැට දොස් කියලා හරියන්නේ නැහැ. රූපයට දොස් කියලා හරියන්නේ නැහැ. ඒ දෙක ගැටලා හටගත්තු චක්කු විඤ්ඤාණයට දොස් කියලා හරියන්නේ නැහැ. දෝෂ කොහෙද තියෙන්නේ? ඔය ඔක්කොම ටික හටගත්තේ පින්වතුනේ. අර චක්කු විඤ්ඤාණය හටගත්තේ අවිද්‍යාව තෘෂ්ණාව තියෙන පරිසරේ. ඒ නිසා ඒ හිත හටගනිද්දිම අර කුණු ගෑවිලාම තමයි එන්නේ දැන්. අවිද්‍යාව නිසා තණ්හාව කියන කුණ ගෑවිලාමයි දැන් එන්නේ. දැන් ඉතින් ලෝකෙ නැති දුක පිළිගන්නේ නැතන. නිකන් නෙමෙයි පිටින් 11 මහා ගින්නක් දැන් ගුරුමයි. ජරා මරණේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. පියේහි සම්පයෝගෝ නැත්නම් පියේහි විප්පයෝගෝ අපියේහි සම්පයෝගෝ යම් පිච්ඡන් නලබති. පංච උපාදාන කන්ද. ඔය සීල දුක්ඛ හැට පින්විතනේ දැන් උරුමයි. ඔය හිතට නැත්තම් අර ගෙනම්බ ගේක් ගෙඩියට. හොඳට මතක තියාගන්න පින්විතනේ. කේක් එකකට පණුව ගැහුවා කියලා ඔබට ගෙනව මනුස්සයර දොස් කියන්නත් බෑ. ඒ ගෙනව මනුස්සය හරියට ඇහැ වගේ. ඒ මනුස්සයා තමයි කඩේට ගිහිල්ලා කේක් ගෙඩි අරන් ආවේ. කේක් ගෙඩි තමයි රූපේ. ජෝයිදෙක් ගෙදර ගෙනාට පස්සේ ගෙදර ගෙනාපු කේක් එක තමයි විඥානය. ඒක ගෙදර ගෙනලා සාලෙන් තියනවනේ. ඒක ඔබේ අතට පත් කරාට පස්සේ දැන් විඥානය. දැන් ඔබ ගිහිල්ලා ඔක තියෙනවා කුණු වෙන තැනක. ඒ කියන්නේ කුණු වෙන්න පුළුවන් පරිසරයක. හැබැයි ඔය ගිහිල්ලා ෆ්‍රිජ් එකේ දැම්මම නම් දැන් කුණු වෙන්නේ නැහැ. මොකද ෆ්‍රිජ් එක කියලා කියන්නේ පිටින් කුණු වෙන්න තියෙන සාධක ඉවත් කරපු පරිසරයක්. අන්න ඒ වගේ යම් හිතක පින්වතුනි කුණු වෙන දින සාධක අයින් කරා නම් නැත්නම් මේ හිත හට ගන්න පරිසරේ කුණු වෙන දින සාධක අයින් වුණා නම් ඒ කියන්නේ තෘෂ්ණාව කෙනෙක් අයින් වෙලා තිබ්බනම් පින්වතුනි ඔය එන හට ගන්න කිසිම හිතකට දුක දෙන්න බෑ එතනින් පස්සේ. දැන් ඔන්න ඔය ටික පින්වතුනි බෙදලා බලන්න ඕනේ. ඔය ආකාරයට ඒ වන් උපසංහරතේ අපි කොච්චර උපමා කියලා තියෙනවද ඔබට මේ කාරණා තේරුම් ගන්න. අපි තවත් ඉස්සරහට කතා කරගෙන යන්න. කොහොමද මේක තේරුම් ගම් පින්වතුනි? ඔබ මේකට ඉපදුනේ මතක තියාගන්න ඒක. අමතක කරන්න බෑ කවදාකවත්. ඔබ මිනිස්සෙක් උනේ මේ කතා කරන ධර්ම අවබෝධ කරගන්න. ඒකටයි මිනිස්සෙක් උනේ. නැත්තම් පින්වතුනි ඔබ ඔබේ ජීවිතේ මිනිස්සෙක් මිනිස්ස නොවන තවත් ජීවිතයක් එක සංසන්දනය කරලා බලන්න. ඔය ඔක්කොම ටික එකම දේ නෙමෙයිද කරන්න කියලා. ඔබත් උදේ නැගිටිනවා ගෙදර බල්ලත් උදේ නැගිටිනවද නැද්ද? එදේ ඔබ දත්ම දිනවා. ඔය බොහොම හොඳ පොහොසත් ගෙවල් වල ඉන්න බල්ලෝන්ගේ දත් ඒ ගෙදර ස්වාමිය මදිනවා. බල්ලා දත්ම දින්න කම්මැලි. උඹට මදින්න ඕනි කියලා තේරෙන්නේ නැහැ. හැබැයි ගෙදර ස්වාමිය දත් මදින මද්දවන බල්ලගේ. ඔබේ දත් ටික කවුරු මද්දවන්නේ නැහැ නේද? ඔබම කියලා මැද ගන්න ඕනේ නේද? බල්ලට දඩ අන්ත එන බින්දු නොබේ ජීවිතේ බලන්න. ඊට පස්සේ උදේ මොන හරි කන්න ඕනේ. ඒක රුයා ගන්න ඕනේ කවුද? තමන්මයි. බල්ල උයනවද? නෑ. ඔබ වෙන දේ බල්ල කනවා. බලන්න. අන්තිම කවුද ස්වාමියා? කවුද දාසයා? මම බල්ලගේ ස්වාමියා. වීරු ගන්න එපා බින්දු. මොනවද කියන කතා? රියලව ගන්න. අපි කියන අපේ ගෙදර බල්ලෙකුත් ඉන්නවා. බල්ලෙන් අහලා බලන්න බල්ලා මොකද කියන්නේ කියලා. බල්ලා කියයි මගේ ගෙදර මිනිසුත් ඉන්නවා කියලා. ඇයි ඒ බල්ලා නෙමෙයි ඔය ගෙදර බල්ලා නෙමෙයිද? ඔය ගේ හදලා ඉවරලා නේද බල්ලට එතෙන් එන්න කිව්වේ? වඩින්න කියලා නෙමෙයි කතා කරේ බල්ලට. ඔබ ඇවිල්ලා ගේ හදාගත්තා. ඉඩමක් තිබ්බේ නැහැ. පොඩි පැල්පතක් අටවගෙන ඒක ඇතුළේ ඉඳගෙන ගේ හදාගත්තා. දාසුන් නැනත් එක හැපි හැපි. තැන් තැන් වලට ගිහිල්ලා ෆෝම් අස්සම් කරගෙන ඒව අනුමත කරගෙන සරුවට සල්ලි හොයාගෙන ලෝන් ගහලා නේ බල්ලෝ එක දැයක කරේ නැහැ නේ. ඔබ රාජධානි හදලා දා බල්ලට වඩින්න කිව්වා නැද්ද? ඊරවසේ ඔබ උය උය බල්ලට කන්න දෙනවා. දැන් කවුද දාසයා කවුද ස්වාමියා? බල්ලා නාවනවා. කවුද දාසයා කවුද ස්වාමියා? ඔබට ගුණන් මේ කඩක් කියලා කියන්නේ මේ අපේ බල්ලා. ඔබ බල්ලව නාවනවා. හොඳයි නාවන්න තු ඉන්න එපා. ගෙනවන නාවන්න එපා. බල්ලා කවදද ඔබව නෑදුවේ? එනේ ඉවිත රෙද්දක් තරංගම මහලා දිලා දිනන දිනුනේ බල්ලා. අඩු ගන්න ඌ ඉන්න තැන අතු ගාලවත් යනවාද? කන පිගානවත් හොදලා තියෙනවා. අඩු තරමේ තමන් බොන වතුර එකවත් ඉවරනම් පුරව ගන්නවද බල්ලා? නෝ ඒක දෙයක් වන්නේ. පොඩිම කාලි වෙලා ගිහින් ගිල්ලා වත්තේ මැද්දේ ඌගේ කටයුතු කරලා යනවා. ඊට පස්සේ ඒකත් කරන්නේ කවුද? දැන් කවුද සාමියා? කවුද දාසයා? මේ ඇත්ත නේද හාමුදුරනේ මේ බල්ලා අපිව රැවට්ටුවනේ. බල්ලා රැවට්ටුව එකක් නැහැ පින්වතුනි. ඔබ රැවට්ටලා තියෙන වෙන බල්ලෙක්. ඔය බල්ලා නෙමෙයි. කකුල් හතරේ බල්ලෙක් නෙමෙයි ඔබ රැවට්ටුව. ඔය ආශවාදයි සපයි සාරයි කියලා දෘෂ්ටිය දුන්න කවුරු හරි ඔබට. අපිත් ඔය මොඩරේට් කරා. මානව ජීවිතේ වටිනාකම හොයන්න අමතක කළා. තිරිසන් ජීවිතේකට වටිනාකම එකතු කර කර හිටියා. අන්තිමට බලුවම කරන්න ඕන ටික මම කරලා තියෙනවා. ඔක නෙමෙයි අද ඔබට වෙලා තියෙන්නේ. අර පුංචි කාලේ ඒ බලු පැටියාගෙන් බලු අම්මගෙන් බලු පැටිය අරන් ඇවිල්ලා දැන් කවුරු මොකද ඔබට කරන්න ඕනේ දැන් රාජකාරියේ ලොකෝ ඔක්කොටම වඩා බලු අම්ම කෙනෙක් වෙන එක. නේද? ඒ බල්ලට කන්න දෙනවා, බල්ලට කිරි දෙනවා, බල්ලව නාවනවා, බල්ලව නිදි කරනවා, බල්ලට දොයි 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 කියලා නිදි යනවා. ඒ බල්ලට පණු බෙහෙත් ගහනවා. බල්ලා කවුරු දුවාල් වුණාට පස්සේ ඒක අරන් යනවා මහරජාමි. පසු වෛද්‍යවරයෙක් ගාව හොඳ වෙනකම් බල්ලගේ ඔළුව අතක ගා ඉන්නවා. සමහර අය බල්ලන් නැලිවිලි ගීත් කියනවා ඇති. මොන මිනිසුන්ගේ ජීවිතවල වෙලා තියෙන දේ. ඇයි මිනිසුන් අමතක කළා? අපි වෙන තමන් මනුස්සයෙකුනේ ඇයි කියලා. ඔය ටික කර කර හිටිය අපි වෙන ගියාත් බැවේ. ඕක මදි නොකියන්න කරානේ දැන් අත් බැව 500ක් විතර. පුරුද්දට වෙන්න ඇති. ආරේ ගති නැරේ කියනවනේ. අර සමහර පුරුදු දිනන දින අතහැර ගන්න හරි අමාරුයි. සමහර පුරාවට කරගෙන ආපු පුරුදු දිගටම කරගෙන යන්නේ නැහැ හිතෙන්නේ. අමතකලා තියෙන හැම මිනිස්සෙක් උනේ කියලා. දැන් මේ බල්ලෙක් කියන ගෙදරට මම අපහාස කරනව නෙමෙයි. නකරනොත් නෙමෙයි ඉතින්. ඊට වඩා පින් මම ඔබට කියන්නේ ඔබේ මනුස්ස ජීවිතේ වටිනාකම කරුණාවෙන් තේරුම් ගන්න. පින්වත් මිනිසුනේ තමන්ගේ ජීවිතේ වටිනාකම තේරුම් ගන්න. ඔබ මනුස්සයෙක් නේ, දෙයිය නේ. යන්තම් පින්විතනේ මනුස්සයෙක් උනේ. දැන් අද මේ කියන්නේ මේ ටික හලියලා දැන් ගිහලා බල්ලා මරලා දාන්න කියන එක නෙමෙයි. විනානන්දින් බලා ගන්න. නම සමාන මිනිසුන්ගේ මුළු ජීවිතේම බල්ලා. එහෙම ගෙවල් තියෙනවා පින්විතනේ. විශේෂයෙන් ගොඩාක් ඔය ධනවත් ගෙවල් වල මිනිස්සු සමාහලට බල්ලෝ බලා ගන්න තව මනුස්සයෙක් ගෙන තියනවා. එක අම්ම කෙනෙක් ඉන්නවා ළමයි බලා ගන්න. තව කෙනෙක් ගෙන තියා ගන්නවා බල්ලෝ බලා ගන්න. එයාට පඩි ගෙවනවා. දිව්‍ය ලෝක නැති හැබැයි ඒ බල්ලුන්ට. මොකද මේ ඔබේ ආත්මයේ සූපත් වෙන්නේ අර බල්ලව දකිද්දි. බලන්නකො ඔබ සතුරු වෙන්නේ තිරසනේ දකිද්දි. ඒ කියන්නේ සතර පාය දකිද්දම අපිට සතුරු වෙන්න පුළුවන්. පොඩ්ඩ හිතලා බලන්න. ඔබේ හිතට සතුරු වෙන්නේ සතර පාය දකිද්දි. මොකද එන ඔබේ ගතිය. තමාර මිනිසුත් එක්ක ඉන්නවට වඩා කැමති බල්ලොත් එක්ක. තව මිනිස්සෙක් අසුර කරන්න කැමති නැහැ. ඒකල කැමති බල්ලොන් අසුර කරන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩි හරියක් ඉන්නේ කැමති සතර පාය. සතුත් එක්ක. ඔබ හිතන්නේ නිකමට මරණන් පස්සේ කොයි වගේ දැන කියලා උපදී කියලා. හැබැයි මේ පටිච්ච වෙන තැන් වල නේද ගිහිල්ලා උපදින්නේ. ඉතින් කට්ටේ කෙනෙක්ට බල්ලේ, තව කෙනෙක් ලේන් පැටියෙක්. කොහොමදම? තව කෙනෙක් ගිරව් පැටියෙක්. තව කෙනෙක් පූස් පැටියෙක්. තව කෙනෙක් මාළු ටැංකියක්. අද බලන්න මිනිස්සු කියන જાතිය මොනතරම් මානසිකව පල්ලෙහැට වැටලාද කියලා. මිනිසුන්ගේ ජීවිතේ සම්පූර්ණ කරගන්න තිරිසන්ව ගෙදර තියන් ඉන්නවා. අර හින්දුවත් තිබ්බේ ජීවිතේ මල් අම්ම ඉන්න කල කියලා. සමහර මිනිස්සුන්ට මේ ජීවිතේ මල් බල්ලා ඉන්න කල. ඔකදහත් කතා. මන්ද කියලා තියෙනවා මිනිස් බල්ලා මැරුණා කියලා. සති ගණන් අඬන මිනිස්සු. ෆියුනරල් එකකුත් දීලා යාළුන්ටත් එන්න කියලා. අපි හිටපු රටේ ඒ මිනිස්සුම ඒ වගේ තමයි. ගොඩක් මිනිස්සු ඉන්නවා අපි ඉන්නේ. ඒ මිනිස්සු මුළු ඒ කියන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයරට බල්ලට ආදරේ. අම්මා තාත්තරට බල්ලාගෙන හොයලා බලන. එහෙම මිනිස්සු ඉන්නවා අපි ඉන්නේ මේ ලෝකෙ. ඒ රටවල එහෙම තමයි. ඉතින් පොඩ පොඩ ඒ රටවල සංස්කෘතිය නේ අපේ රටවල වලට එන්නේ දවසින් දවසේ. අයියා සුද්ධ දාන මොකක්ද එකත් හොඳයි කියනෝනේ. ඉතින් ඕකට තමයි මිනිස්සු හැටගැහෙන්නේ. ඉතින් පොඩ පොඩ බින්න ඔය කියන සංස්කෘතිය අපි ගාවටත් එයි. සමහර මේකයි ඒ රටවලට බින්න මේ සංස්කෘතිය හරි ඇති. නමුත් ඔබ සිංහල තේරෙන මිනිස්සු තථාගතයන් වහන්සේගේ ආර්ය කල්න වැට ඒකේ උණුසුම දැනෙන මිනිස්සු ජීවරේක රසනේ දැනෙන මිනිස්සු පින්වදෙනව බර රට පුරා තැන් තැන් වල පින්වදෙනි ධර්ම දේශනා කරනවා මගවඩන උත්තරන් වහන්සේලා වැඩ ඉන්න මහා පින්බිමක් මේ එදා සීහලෝ රකගෙන ආපු මේ නිවන කරගන්න තියෙන තෝතන්න පින්වතුනි මේ භූමිය. ඉතින් ඔබ මෙහි ඉපදිලා මෙහි හැදිලා වැඩිලා මේ පහ පොළවේ පය ගහලා මේ වාතයේ හුස්මගෙන මේ සූර්යාගේ රශ්මිය දැනිලා හැදිච්ච වැඩිච්ච මිනිස්සු අය පින්වතුනි ඔබට ගැළපෙන දේවල් වලට ඔබේ හිත නැඹුරු කරවගන්නේ මනුස්ස ජීවිතයක් ලැබුණේ ඇයි කියලා අමතක වෙලාද? මේ හැම දෙයක් ගැනම හිතලා බලන්න ඕනේ පින්වතුනි. අපිට කිව්වනේ අලුත් අවුරුද්දේ දැන්වත් අලුත් අවුරුද්දෙන් මාස භාගයක් ගිහිලි ඉවරයි. ඔව් දැනගන්න මාස භාගයක් ගිහිලි ඉවරයි. අමතකුණාද? මාස භාගයටත් වඩා ගිහිලි ඉවරයි. මං හිතන්නේ තව සත් දෙකකින් පළවෙනි මාසෙ ඉවරයි. මම බලන්න. කියන්නේ මා අවුරුද්දෙන් ඉන්නේ 12 එකක් ගිහිලි ඉවරයි. උඹර අදහ ගන්නත් බෑ නේද? මේ යදීවගෙන ඉන්නේ මේ නවත අවුරුද්ද ආවේ. දැන් ඔබේ ගෝල්ස් වල කොහොමද ඔබ ඉදිරියට යනවද? නෑ ඒක තමයි පහඳනේ ලියපු පොල කැලල කොහෙ දැම්මත් දන්නේ. එහෙමද ඔබට කියන්න තියෙන්නේ? එහෙම නෙපා. කාලය යනවා. කාලය යනවා, කාලේ කාලය යනවා. මොකද? ඔබේ ජීවිතය. ඔබේ ජීවිතේ කාලය යනවා පිටු. ඔබේ ජීවිතේ කාලය යනවා, ඔබේ ජීවිතේ කාලය යනවා. ඒ නිසා හොඳ සෝදිසියෙන් කටයුතු කරන්න ඕනේ. මනුසේ කුණේ පින්තුනි ඔන්න ඔය නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධ කියන தත්ත්වය ඔබේ ජීවිතේ උදා කරගන්න. දැන් මේ නකර බින්ද ඔබ කීපාරක් ওই ටික කියලාද්ද? ඊයේ කෙස්ගස් ගන්නටත් වඩා පින්තුනි ඔබ ඔය කියන ගාථා පාඨය කියලා දෙනේ. හරි හරි තථාගතයන් වහන්සේ නමස්කාර කරන ගාතාව තමයි. අපි කියන්නේ නැහැ කියලා අනිවාර්යයෙන්. එනේ ಗುಣ තියෙන තමන් ඒ தත්තරපත් වෙන්න. ඒකනේ කියන්නේ. බුදුගුණ සත්‍යහනාව ගැන මම ඔබට ඉස්සලා කතා කරේ. බුදුගුණ සත්‍යහනාව පිළිබඳව කොයි තැනද ගෞතම කියන නම එන්නේ? නදන් වෙන කිසිම බුදු කෙනෙක්ගේ නමක් තියෙනවද පින්වතුනි බුදුගුණ ගාතාව ඇතුලේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මම මේ කියන කාරණා. කිසිම බුදුවරයන් වහන්සේ නමකගේ නමක් තියෙනවද කියලා ඔය කියන ගාතාව ඇතුලේ? නෑ ඉතින් නිකම්ම ඉතලා බලන්න. අපි අම්මට වඳින ගාතාව. දස මාසයේ උරේකත්ව. මට කියන්න ඔය කියන ගාතාවේ ඔබේ අම්මගේ නම එන්නේ කොතනද කියලා. එහෙනම් ඔය ඔබේ අම්මට වඳින ගාතාවද ඔය තියෙන්නේ? නෑ පිටින් ඔය තියෙන්නේ මව් ගුණ. මව් ගුණේටයි පිටින් වන්දනා කරන්නේ අපි. පිය ගුණේටයි වන්දනා කරන්නේ. යන්න ඒක ඇතුලේ බුදු ගුණේටයි වන්දනා කරන්නේ. ඒකයි කිව්වේ ගුණේට ගරු කරන්න කියලා. අන්න ඒකට තමයි ගරු ගුණ හිත කියන්නේ. ගුණේට ගරු කරන හිත. කෙනාට ගරු කරන හිත නෙමෙයි. ඒකයි කිසිම බුදු කෙනෙක්ගේ නම නැහැ නේද මේ බුදු ගුණ ගාතාවේ. සාරිපුතන් වහන්සේගේ නම නැහැ නේද මේ සංඝ ගුණ ගාතාවේ. ඒ නමක් දානෝ නම් දානෝනේ සාරිපුතන් වහන්සේගේ නමනේ. මුගලන් මහරහතන් වහන්සේගේ නම දානෝනේ. කාශ්‍යප මහරහතන් වහන්සේගේ නම දාන්න ඕනේ. ඉතින් උන්වහන්සේලා නම් නැත්තම් පින්වතුනේ. එතකොට එහෙනම් මේ කිසිම කෙනෙක්ව නෙමෙයි නේද මේ වන්දනා කරන්නේ. දැන් මේ කියන දේ ලබා හොඳට බුද්ධිමත් තේරුම් ගන්න පින්වතුනේ. මේ ඔබට ප්‍රඥාවන්ත ශාසනයක දොරටු විවර කරලා දෙන්න හදන්නේ. මේක ප්‍රඥා ගෝතර ශාසනයක්. ඔබට මේ කියන දේ තේරෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඔබ ගෞතම බුදු පියාණන් වහන්සේ වන්දනා කරන්නේ. ගැටලුවක් නැහැ පින්තුනේ. උන්වහන්සේ හිටියේ නැහැ නෙමෙයි. උන්වහන්සේ හිටියා. වැඩ හිටියා. දැන් උන්වහන්සේ පිළිනවන පාරක්. අවුරුදු 2500කටත් වැඩි දැන්. හැබැයි ගුණේ පිරිනිවන් පාල නැන්නේ. ගුණේ පිරිනිවන් පාල නැති නිසා නෙමෙයිද මෛත්‍රී කියලා බුදු කෙනෙක් නැවත වාරයක් මේ ලෝකෙට පහළ වෙන්නේ? ඒ බුදුහාඳුරුන්ගේ ගුණයි මේ බුදුහාඳුරුගේ ගුණ වෙනස්ද? ඒ බුදුහාඳුරු ගාව තියෙන පින්වතුනි ඔය නවාරාදී බුදුගුණ නෙමේද? එකක් ගානේ අනන්තයක්. අනන්තයව නමයක්. ඒ කියන අනන්තයක්. මේ අනන්ත ගුණ නෙමේද පින්දිනි මෛත්‍රී බුදුහාඳුරුන් ගාව පිහිටන්නේ. එහෙනම් මට කියන්න උන්වහන්සේ දැන් පාරමිතා දහම් පුරුණ වෙතින මේ කාලේ බුදු වෙන්න බලාගෙන. එතකොට පින්දිනු එහෙනම් උන්වහන්සේ උත්සාහ කරනවා ඇති මොකද්ද? දැන් මේ දැන් බෝධිසත්වයන් වහන්සේ මෛත්‍රී මේ කල්පේ පහළ වෙන නියමිත අන්තිම බුදු පියාණන් වහන්සේ මේ කාලෙදි මොකක් කරන වැද්ද? මම කියන උන්වහන්සේ මේ කාලේ උන්වහන්සේගේ හිත කොයි වගේ හිතද? සෝතාපන්නද? සකෘදාගාමිද? අනාගාමිද? මොන හිතද උන්වහන්සේට තියෙන්නේ මේ කාලෙදි? බයන්නේ දැන් නැහැ. ඔබට පෞසිද්ධ වෙන්නේ නැහැ. නැත්ත කතා කරා කියලා පෞසිද්ධ වෙන්නේ නැහැ. ඔන්න හරි දෙන්නේ පෘථග්ජන මානසිකත්වය. බෝධිසත්වයන් වහන්සේ නමක් කියලා කියන්නේ පෘථග්ජනෙක්. හැබැයි අනෙක් කාර වඩා සුවිශේෂී. පෘථග්ජනය කියලා කියන්නේ දස කුසල කරන එක නෙමෙයි. නිවනට නැඹුරු වෙච්ච නැති හිතකට කියන පින් පෘථග්ජන හිතක් කියලා. එහෙනම් මේ කාලෙදි පින්වතුනි උන්වහන්සේ උත්සාහ ගන්නේ ඒ හිත තුල සූවිසි මහා ගුණය පිහිටුවා ගන්න. ඔය සූවිසි මහා ගුණය පූර්ණ වශයෙන් පිහිටුවාගත් කලෙහි ඒ අනන්තය දක්වා දියුණු වැඩිලා දියුණු වෙච්ච කලෙහි අපි කියනවා උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා. අනන්තේරෝර ටිකක් අඩු වෙන්න. ඒකයි කොච්චරද කියලා කියන්න බෑ. මොකද අනන්තේරෝර ටිකක් අඩු වෙන කිව්වම අනන්තයක් වගේ තමයි අපිටන් තේරෙන්නේ. ඊට ටිකක් අඩු වුණාම පසේ බුදු. තව ටිකක් අඩු වුණාම අරහත් බුදු. තව ටිකක් අඩු වුණාම අනාගාමී. තව ටිකක් අඩු වුණාම සකෘදාගාමී. තව ටිකක් අඩු වුණාම සෝතාපන්න. සම්පූර්ණයෙන් අඩු වුණාම, ඒ කියන්නේ නැත්තරම් නැති වුණාම පෘථග්ජන. එනනම් දැන් බුදුගුණ සත්‍යයන කරද්දී ඔබ උත්සාහ කරන්න තියෙනුනේ ආන්නේ ගුණයට වන්දනා කරන්න. වන්දනා කරනවා කියලා කියන්නේ ඒ ගුණේ තමන් තුළ පිහිටුවා ගන්න අදිෂ්ඨානයක් ඔය ගන්න. ඒකයි ඒ ගුණේ මනසිකාරය කරන්න. තමන්ට වැටහෙන අන්දමින් මනසිකාරය කරන්න. ඒකයි අර ඔබ ඉස්සර අපෙන් අහනව නේද මතකද? ස්වාමීන් මේ සූවිසි ගුණය අපිට පැහැදිලි කරලා දෙන්න කියලා. මේ අරහන් කියන ගුණය අනේ ස්වාමීන් මේක තේරුම අපිට කියලා දෙන්න කියලා. දින ඔයරඩාලේ සූපහස ඔබ මගෙන් අහන්න මේ මහමෝදේ වතුර කොච්චරක් තියනවද කියලා. ඒක මට කල්පයක් දෙන්න මම පොඩ්ඩක් ගණන් කරලා කියන්න. අරහන් කියන ගුණේ තේරුම් මට කියන්න කියනවා. ඒක කොහොමද කියන්නේ? මොකද ඇත්තටම කියනවා නම් පින්නේ මොහොතේ වතුර අනන්තයක් නෙමෙයි තියෙන්නේ. අනන්තයක් කියලා අපි කියන උපමාවක්. නමුත් අනන්තයක් නෙමෙයි. සීමිත ප්‍රමාණයක් තියෙන මොහොතේ වතුර. නැත්තම් ඔය මොහොතේ වතුර දූෂණය වෙනවා කියලා මිනිස්සු කලබල වෙන්න ඕනේ නැහැ. අනන්තයක් තියෙනවනේ. එහෙනම් ඉවරයි නැහැ. අද මිනිස්සු කලබල වෙලා තියෙන මොහොතේ ඔක්කොම කුණු දානවා රට රටවල වලින්. එහෙනම් දැන් මොහොත නම් මාළු ජීවත් වෙන්නේ, මත්ස්‍ය මොහොත මත්ස්‍ය ජීවත් වෙන්නේ. එහෙනම් මොහොත අනන්තයි නං, එහෙනම් මත්ස්‍ය අනන්තයි. එහෙනම් මත්ස්‍ය විනාශ වීමක් එහෙම එකක් ගැන කතා කරන්න බෑනේ. කොරල් පර විනාශ වෙනවා කියලා කියනවා. ඉතින් මොහොත අනන්තයි නං කොරල් පර කොච්චරක් තියෙනවද? ඒවත් අනන්තයක් තියෙනවා. මාළු අනන්තයි. එතකොට වතුර අනන්තයි. එහෙනම් මොහොත අනන්ත නෑ. පැහැදිලි නේද? මේ ලෝකේ දේවල් අනන්ත නෑ කියන්නේ. සූවිසි මහා ගුණය කියලා කියන්නේ ලෝකෝත්තර ගුණයක්. ඒක ලෝකෝත්තර ගුණ. ඒක මේ ලෝකෙන් එපිට තියෙන ගුණ. එහෙනම් කොහෙද තියෙන්නේ කියලා අහන්න එපා. හිතක් ලෝකෝත්තර වෙනකොට ඒ හිත තුළ පිහිටෙන ගුණ. ඒ හිත ඒ ගුණය ඒ හිතේ පිහිටන්න පටන් ගන්නකොට තමයි ඒ හිත ලෝකෝත්තර වෙන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් තමයි පටන් ගන්න. ඒක අවබෝධය. මේ දුක කියලා අවබෝධ කරගත්තාම ඉදන් දුක්ඛං චක්කුම් උදපාද වෙනකොට ධම්මස පහළ වෙනකොට පින්වතුනි සූවිසි මහා ගුණයෙන් සංඝ ගුණ නමෙන් කොටසක් ඒ හිත වල පටන් ගන්නවා තැන්පත් වෙන්නේ වැඩෙන්න පටන් ගන්නවා. අනෙක් කියනොත් අඩු වැඩි වශයෙන් ඇති. අපිට කියන්න තේරෙන්නේ නැහැ මේකෙන් මෙච්චරයි මේකෙන් මෙච්චරයි මේකෙන් මෙච්චරයි කියලා. එහෙම අවබෝධයක් අපිට නැහැ නේද මුතුනේ. ඒවා දන්නේ බුදුවරුනේ. නමුත් කෙනෙක් සෝතාපන්න මාර්ගයට පිවිසුණා නම් සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගත්ත නම් පින්වතුනි ආන්න සූවිසි මහා ගුණේ වැඩෙන්න පටන් ගන්නවා ඒ හිත තුල. දැන් එහෙනම් හිතලා බලන්න ඔබ බුදුවන සජ්ජහනා කරන වෙලාවට ඔබ තේරුම් ගන්න ඕන කාරණා පින්වතුනි ඔය ගෞතමයන් වහන්සේගේ ගුණයක් කියනවා එහෙම නෙමෙයි. ආයෙත් මම කියන්නේ මේ ටික ඔබට තේරෙන්නේ නැත්නම් මේ කියන කාරණාව මේක අමතක කරන්න. කළා ඔබ ගෞතමයන් වහන්සේගේ ගුණයි මේ සජ්ජානා කරන්න කියලා සජ්ජානා කරන්න ප්‍රශ්නයක් නෑ. ඔබට අවඩක් වෙන්නේ නැහැ එහෙම කරා කියලා. යහපතක් මිස කවදාකවත් වැරදක් වෙන්නේ නැහැ. හැබැයි ඔබ ටිකෙන් ටික ශ්‍රද්ධාවෙන් පින්වතුනි ඉස්සරහට ගිහිල්ලා ප්‍රඥා පැත්තට හැරෙනකොට ඔබට මේ කරුණු පොඩ පොඩ තේරුම් ගන්න පටන් ගන්නවා. එහෙනම් ಗುಣ පරිණිරවාණයක් සිද්ධ වෙන්නේ නැහැ පිටුතේ කවදාකවත්. එහෙනම් ගුණේ අදටත් පවතිනවා. ඕනෝයි ගුණය තුල පිහිටන්න ඕනේ ඔබ. බුදු ගුණ සත්‍යඥානව කරද්දී ඔබ අධිෂ්ඨාන කරන්න ඕනේ අන්න ඒක. අරහං. අරහං කියන ගුණේ මා තුල පිහිටාවා. අද ඔබට හරියටම අරහන් කියන්නේ මොකද්ද කියලා පැහැදිලි නැතුව ඇති. කමක් නැහැ. කරගෙන යන්න. ඔහොම ඉස්සරහට යද්දී ඔබට තේරේ. ඒකයි කියන්නේ ඔබ අරහන් කියන්නේ මොකද්ද කියලා ඇවිල්ලා අපෙන් අහන එක නෙමෙයි තියෙන හපංකම. මං කිව්වේ ඇවිල්ලා අපෙන් මාළු ඉල්ලන්න එපා කියලා. චතුරාර්ය සත්‍ය අපෙන් අහගන්න. ඔබට චතුරාර්ය සත්‍ය දේශනා කරන්නම් තියෙනතුනි. අපි දුක ගැන ඔබට විග්‍රහ කරලා දෙන්නම් විස්තර වශයෙන්. හොඳට ඩීටේල් කරලා ඔබට පැහැදිලි කරලා දෙන්නම් මේ ටික. ඔය දුක කොහොමද හඳුනගන්නේ? දුක හැදෙන හැටි කොහොමද ප්‍රඥාවෙන් දැකගන්නේ? ඒක අනිවාර්යයෙන්ම තණ්හාව නිසාමයි හටගන්නේ කියලා අපි ඔබට ඔප්පු කරලා පෙන්නන්න. අරහං කියන්නේ මොකද කියලා අපෙන් අහන්න එපා. චතුරාර්ය සත්‍ය ඔබට අවබෝධ වෙන්න තින් ඔබට අරහං කියන්නේ මොකද්ද කියලා පොඩ පොඩ තේරුම් යාවි. අන්න ඒකයි ගමන. ඒක කාලෙදි දෙදෙන එතකම් බුදුන් සත්‍යඥානව කරන්. මොකද කටින් පිට වෙන වචනේ වෙනසක් වෙන්නේ නැහැ. ඔබට ධම්මඟ වැඩෙන්න පින්වතුනි ඔබ හිත තුල අරහන් කියන වචනේ කියද්දි අද කියන අවබෝධයට වඩා හෙට අවබෝධය වැඩි නම් පින්වතුනි ඒකේ බලය ඒ තරමකින් වැඩි වෙනවා. ඒකයි කිව්වේ ඔබ මේ වෙනකොට ඉහි තියෙන කෙස්කස් ගන්නටත් වඩා අර කියපු පාඨය තථාගතයන් වහන්සේට නමස්කාර කරන පාඨය සත්‍යඥාන කරලා ඇතිනේ. ඒකයි කියන්නේ ඔක නමස්කාරයම තමයි දිනෙදි නොයි තියෙන්නේ. සම්පූර්ණයෙන්ම තමන්ව මේ ලෝකෙන් අස් කරගෙන යන වැඩ පිළිවෙලෝ තියෙන්නේ. තමාව මේ ලෝකෙන් අස් කරගෙන යන වැඩ පිළිවෙලෝ තියෙන්නේ. ඒක කරු නමස්කාර පාඨය කියන්නේ. ඔබට දැනනවනේ ඔබ මේ ලෝකේ ඉන්න කෙනෙක් කියලා. නමුත් පරමාර්ථ වශයෙන් බැලුවහම මේ ලෝකේ තියෙන පුළුවන් චිත්ත චෛතසික රූප නිබ්බාන ඔච්චරයි. චිත්ත චෛතසික රූපයි නිබ්බානයි සුසුමයි ගමලයි රේඛයි චමලයි කියලා ගත්තියක් නැහැ නේද? එතකොට නමුත් ඔබට දැනවන්නේ ඔබ ඉන්නවා කියලා. රූපත් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකාරයක් තියෙනවා, විඤ්ඤාණයක් තියෙනවා, මාත් ඉන්නවා. ඔය ඔබට දැනන විදිහ ඒ වගේම චිත්තක් තියෙනවා, චෛතසිකක් තියෙනවා, රූපක් තියෙනවා, නිබ්බානක් තියෙනවා, මාත් ඉන්නවා. ඔබට දැනෙන විදිහ ඔය. නැව ධ්‍යාන දවසක ඔබට වැටහෙවි දෙන්නේ එතනේ. එහෙම එකක් නෙමෙයි මෙතන මේ තියෙන්නේ. චිත්ත චෛතසික රූප කියලා කියන්නේ මේ ලෝකේ රාජ්‍ය දේවල්. ওই චෛතසික අතරම තියෙනවා පිටින් අවිද්‍යාව කියලා කොටස. ආන්ගේ අවිද්‍යාව තියෙන නිසා හිතේ තෘෂ්ණාව හට ගන්නවා. ආන් එතකොට ඔබට ඉන්නවා කියලා දැනෙනවා. තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් හැදෙන දෙයට උන්වහන්සේ දේශනා උන්වහන්සේ දාන ලේබල් එක තමයි දුක කියන්නේ. නැවත ඔබට අවිද්‍යාව තෘෂ්ණාව නිසා ඉන්නවා කියලා දැනෙනවා. තථාගතයන් වහන්සේ ඔබට දාන ලේබල් එක දුක. ඔබට මම ඉන්නවා කියලා දැනෙන. තමන් ඉන්නවා කියලා ඔබට දැනෙන්නේ. දැනෙන්නේ නැද්ද? ඔය දැනෙන්නේ? ඔය පොඩි කාලේ කවුද හිටියේ? කවුද පොඩි කාලේ මොන්ඩිසෝරි ගියේ? අම්මගේ අතින් එල්ලලා. කවුද ගියේ? මම. يعني ඔබ මම ඔබ. ඊරවස. කවුද ඉස්කෝලේ ගියේ? ඊරවස. කවුද ක්‍රිකට් ගහන්න ඉගෙන ගත්තේ? කවුද ක්‍රිකට් ගැහුවේ? කවුද ඉගෙන ගත්තේ? කවුද ශ්‍රී ලංකාවේ? ඔය ඔක්කොම බැලුවොත් පොඩි කාලේ තනිකර ඔබ කරපු දේවල් නේද ඔය කියන්නේ? මේ මං කරපු දේවල්. අරකට මං කරා, මේකත් මං කරා, අරවල් එකත් මං කරා, මම මෙහෙමත් කරා, මෙහෙම මම මෙහෙම හිටියා, මම දිගට කොණ්ඩ වැව්වා, මම කොණ්ඩ කොරට කොණ්ඩ කැපුවා. ඔය කියන්නේ ඔබ. මං ඉස්සර කැප් එක මෙහෙමයි අඳින්නේ. මං කලිසම ඉන්නට අඳින්නේ, ඉන්නටත් පල්ලෙහෙන් අඳින්නේ. මං අත් දෙකේ මොල්ලු සදාන් හිටියේ. මං බයිසිකල් පදින්නේ ඉස්සර. මම සෙල්ලම් කරා, යාළුවොත් එක්ක හිටියා. එකෙන් මම ඉතල සින්දු කිව්වා ඉස්සර මන් නැටුවා දැන් නම් මං එහෙම නැහැ. කවුද දැන් එහෙම නැත්තේ? අය ඔබට දැනෙනවද බින්දනේ මං ඉන්නවා කියලා? ඊ ඔබ විතරක් නෙමෙයි එදා හිටපු බමුණොත් ගිහිල්ලා බුදුහාඳුරෙන් ඇහුවා ස්වාමීනි මේ මම ඉන්නවා කියලා දැනෙනවා කොහෙන්ද? ඔය කොහෙද ඔක ඉන්නේ? ඉන්නේ රූපේද, වේදනාද, සංඥාද, සංකාරද, විඥානේද? ඒක ඇතුලේ දින්නේ, ඒක එළියේ දින්නේ. ඒකෙන් මම හැදිලා තියෙන්නේ, මගෙන් ඒක හැදිලා තියෙන්නේ. විවිධාකාරයෙන් ඇහුවා පින්නතුන්. විෂයාකාරක මිත්‍යා දෘෂ්ටියෙන් හිටියේ. රූපේ මම ඉන්නවා. නැත්තම් මම රූපේ ඉන්නවද? ඔය මම කියලා කියන ඔබට දැනෙන පින්න ඔබ ඉන්නවා කියලා. දැන් මේ බණ ටික අහන්නේ කවුද? දැන් බණ උත්තර කවුද මේ බණ අහන්නේ? ආ ඔය උත්තර කෙනා නේද? අන් එක කෙනා ගැන මම කියන්නේ. දැන් ඔබට ඔබේ දරුවෝ දිහා බලන ඔබට හිතනවා මේ මගේ දරුවෝ කියලා. ඉතින් මේ අල්ලපු ගෙදර නෝනගේ දරුවා කියලා හිතන්නේ නැහැ නේද ඔබට? ඔබට දැනනවා මේ මගේ දරුවා කියලා. දැනනවද නැද්ද? මේ මගේ මහත්තයා. මේ මගේ ගෙදර, මේ මගේ ටීවී එක, මේ මගේ ටීපෝ එක. ඔබට එහෙම දැනෙනවද නැද්ද? ඒක නිකන් දැනුමක් විතරක් නෙමෙයිනේ. ඔබට අවංකම දැනෙනවනේ පින්වදනේ. ඒ නිසා ඔබ අඬන්නේ. දරුවාගේ කකුල දරුවා වැටලා කකුල තුවාලනවා. ඔබ අඬනවා. නේද? ඔබ අම්මා ඔබ දීග දීපු දවසේ දුන්න මොකරි පිරිසිකෝප සෙට් එකක්. දැන් අම්මව සීපත් වෙනවා තියන් ඉන්නේ ඒක තමයි. නේද? දවසක් දරුවෝ සෙල්ලම් කරන්න ගිහිල්ලා බෝලේ වැදිලා ඒ කුඩු පටන් වුණා. දැන් අපිට තරහ ගියා. තරහ ගියද නැද්ද? කොහොමද එමුනේ? ඇයි එමුනේ? ඒ පිරිසිකෝප ටික කාගේ නිසාද? කාගේ නිසාද? අල්වේද මනුස්සයා නිසාද? හා මගේ නිසා. ඉතින් ඒ පිරිසිකෝප මගේ උනේ කවුරු ඉන්න නිසාද? මං ඉන්න නිසා. හොඳට කල්පනා කරලා බලන්න. ළමයි පිරිසිකෝප්පේ සෙට් එක පින්නතුනි කඩේ තිනකොට ඒ කඩේට වාහනයක් බ්‍රේක් කරගන්න බැරුව වාහනය ගිල හත් වෙනවා. ඒ කඩේ දෙන ඔක්කොම බට්ටි කුඩු පටන් ගන්නවා. ඔබ වැඩිමනොත් කියන්නේ අනේ බලන්න මොන අපරාධයක්ද නේ? ඔච්චරයි කියන්නේ. අනනවද කඩේ එළිය වාඩිලා ටිකිකක නෑ. නමුත් පින්නතුනි ඒ පිරිසිකෝප්ප සෙට් එකම ඔබේ අම්මා ඔබට දෙනවා. ඔබ දීගෙන යන දවසේ. දැන් ඔබේ ඒක හරි විශේෂයි. ඇයි ඒක විශේෂ උනේ? එකපාරට ඒක රන්නාලිප තුනක්. නැත්තම් ඒකේ මුතු මැණික් ඇල්ලුණාද එකපාරට? එහෙම නැත්තම් ලෝක වෙළඳපළේ ඒකට දෙන වර්ණාගම එකපාරට වැඩි වුණාද? එහෙම නැත්තම් මොකද උනේ? නෑ ඒක විශේෂයි පින්නේ. මොකද ඒකට හේතුව? ඒක දැන් ඔබට දුන්නේ කවුද? අම්මා අම්මා ඔබේ අම්මා දුන්නේ මගේ අම්මා දුන්නේ. එහෙනම් මගේ අම්මා දුන්න පිරිසිකෝප සෙට් එක මේ තියෙන්නේ. දැන් ඕකට මොකක් හරි හානියක් වුණොත් පින්වතුනි හානියක් වෙන්නම ඕනේ නැහැ. අතර ගන්න ඇදී ඔන්න අත හැරෙන්න වගේ යනවා. ටක් ගාලා ආයේ මොකද කරන්නේ? අත හැරිච්ච එක මං ආයේ ටක් ගාලා කලබලලා අත දාලා ආයෙ අල්ල ගන්නවා. ඔබ ඔය කලබල උනේ ඔය පිරිසිකෝපේ බිඳුනොත් අපරාධ නිසා විතරක් නෙමෙයි. වෙන කෝපයක් ඔබ ඔහොම අල්ලන්නේ නැහැ. ඕක ඊටවඩා බොහොම පරිස්සමෙන් අල්ලන්නේ. ඒක කබඩ් එකේ දාලා ලොක් කරලා තියන්නේ. බලන්න ඔබේ ගෙදර කැබිනට් එකක් නැද්ද? ෂෝකේස් එකක්. බලන්න එහෙම ගන්න නැද්ද කියලා ඔබේ සාලේ. මේ ගොඩක් මිනිස්සු ඉවල්ල තියෙනවා. ෂෝකේස්. ෂෝකේස් කියන්නේ මොකක්ද නේද? ෂෝ එකට තියන්නේ නේ. ෂෝ එකට තියන්නේ කේස් එක. බ්‍රීෆ් කේස් කියලා කියන්නේ අර කෙටි ගමනක් යනකොට අවශ්‍ය කරන බඩු ටික දාගෙන ඒ නිසා බ්‍රීෆ්. නැත්තම් සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවෙන් යට ඇඳුම් වලට කියනවානේ බ්‍රීෆ් කියලා. ඒවා දාගෙන ඉන්න කේස් එක නිසා බ්‍රීෆ් කේස්. ෂෝ කේස් කියන්නේ මොකද? ෂෝ එකට තියන්නේ බඩු වල තියෙන කේස් එක. ෂෝ කේස්. නෝ මොනවද තියෙන්නේ? ඒක කියලා දෙනවා සමහර අයගේ දෙනවා බ්ලැක් ලේබල් බෝතල්. නේ? බිලි රජව. හයි, ඒක තමයි අපිට ෂෝ කරන්න ඕනේ. මේ බල මං මේ වගේ කෙනෙක්. මම බොන්නේ මෙන්න මම බොන්න බ්‍රෑන්ඩ් එක. හොඳයි. මේ දැන් මම මගේ මානව ජීවිතේ ගත කරන්න හිටියේ. ඉතින් ඒක වෙන කතාවක්. බලන්න දැන් ඕක තියලා තියෙනවා ෂෝකේස් එකේ. දාන ෂෝකේස් එකේ මොනවද තියෙන්නේ කියලා? සමහර ඔබට හම්බෙච්ච කුසලාන. ඇයි? ඔබ ගිල්ලා. ඔබද ගිල්ලා තියාගෙන ඉන්න මේ කුස්සි. නෑ පොඩි කාලේ මීටර 100 දුවලා හම්බුණා කප් එකක්. දැන් ඒක හම්බෙලා අවුරුදු 25ක් විතර වෙනවා. ඒක කොහෙද තියෙන්නේ? ඒක දිරේ තියෙන ෂෝකේස් එකේ. ඇයි? එහෙනම් මිනිස්සුන් බලන්න. ඔබ මාර කෙනෙක් කියලා පෙන්න. ලේසිනේ අපත් එක මීටර 100 දුවලා බේරෙන්න බෑ කාටවත්. හැබැයි අද පුටුවේ නැගිට ගන්න බෑ. මීටර 100 කෙසේ මීටර 2ක් යා ගන්න බෑ හති දානවා. හැබැයි අර මීටර 100 දීවා අවුරුදු 25කට කලින්. ඒක එකක් තියෙනවද නැහැ ෂෝකේස් එකේ ෂෝකේස්. ඒ දෙනවද? මේවා ගියද්දි. කවන්නේ අහන් ඉන්න. බෙහෙත් දානකොට රිදෙනවා නම් එතන තුවාලයක් තියෙනවා. බෙහෙත් දාන රිදෙන්නේ නැත්නම් එතන තුවාලයක් නැහැ. රිදෙනවද? එන්න පොඩ්ඩේ ඒ සංගේ. තුවාලයකට බෙහෙත් දාන්න. දැන් කට්ටියක් දැන් පිරිසක් මෙහෙම ඇති. දැන් මේ මෙහෙම අපි මෙහෙම කතා කරද්දී දේශනාවල විවිධාකාරයෙන් ඔබේ ජීවිතේ ගෙනල්ලා කතා කරද්දී නබර හිනා ඉතින්. දේහපැති මෙහෙවත් එක්ක නැති ඉතින් හිනා වෙවි. හිනා හරි හිනා. හිනා වුණාට කමක් නැහැ ඔබට අමතක නැත්තම් කාටද ඔබ හිනා වෙන්නේ. ඉතින් ඔබ වගේම ඉන්න තව කෙනෙකු තව ආයත ඔබට ඔහොම හිනා වෙනවද නේද? තව මිනිස්සු. දැන් ඔබට හිනා වෙනවා සමහර මේ කතා කියද්දි. ඇත්තටම කාගේ ජීවිතය ගැනද මේ කතා කරන්නේ? يعني හිනා වෙන්න වටන ජීවිතයක් නේද ඔබට හම්බෙලා ඔබ ඔහි කතා කරන්නේ. නේ හාස්‍ය ජනක ජීවිතයක් නෙමෙයිද ඔය කතා කරන්නේ. ඒ කියන්නේ ජෝකර් කෙනෙක් නෙමෙයිද? සර අපේ ලංකාවේ ඉන්නේ කොමඩි චරිත රංගපාන නළු නිළියෝ. ඒගොල්ලෝ නෑ ඇවිදිනව දැක්කත් hina යනවනේ. ඒගොල්ලෝයි ශෛලිය ඒ අය පුරුදු වෙලා තියෙන හැටි. මොකද ඒගොල්ලෝ ඒක තුලින් තමයි ඒක තමන්ගේ ප්‍රතිරූපය හදාගෙන තියෙන්නේ. වරදක් නෑ. මේ මිනිස්සු ප්‍රමුදේ. ඒ නිසා මේ මිනිස්සු නිකන් පොලට ඇවිල්ලා මේ වඹඩු කිලෝ එකක් ගන්නවා. මේ මිනිස්සු නැවෙනකොට ආයිබෝන් කියන්නේ ඒ මුදලාලි කතා කරද්දි hina යනවා. ඒගොල්ලෝ ප්‍රතිරූපය හැදිලා තියෙන හැටි. ඒකට නෑ නිතර ඒ කටයුතුම කරාම ඉතල චරිතය කියන්නේ චාලි චැප්ලින් කියලා. ඒ චාලි චැප්ලින් මේ බලලා තියෙන වීඩියෝස් වල ඒ මනුස්සයාගේ මූණ දැක්ක තින යනවනේ. මේ වගේ තමයි. ඉතින් එහෙනම් ඉතල බලන්න තියෙන ඔබේ ජීවිතයේ දේවල් අපි මෙහෙම කතා කරද්දී ඔබට හිනා යනවනම් මම කියන්නේ ඔබේ ජීවිතේ ජෝක් එකක් නේද? සිතේ දව ගන්න එපා. ප්‍රශ්නයක් තියෙන බව අඳුනගන්න. ආයි කියන්නේ මේ ෂෝකේස් එකේ තියෙන බට් ටික ඔක්කොම හිස් කරලා දාන කියන එක නෙමෙයි. ඒවා තිබ්බද එන්නේ. ඒවා ගැටෙන්න යන්න ඕනේ නැහැ. මොකද අරණ එකත් වැරදි. ගැටෙන එකත් වැරදි. දෙකම වැරදි. ඔබට බොහොම උපේක්ෂාවෙන් බලන්න පුළුවන් වෙනවනේ බින් ඔබේ අතීතය දිහා. අපි අපේ අතීතය දිහා බින් බොහොම උපේක්ෂාවෙන් බලන්න. අපි කියනවා තමයි අපිට හරි පිළිකුල් අපේ අතීතයේ දේහ සිහිපත් කරලා බලද්දි ඒ කියන්නේ පින් මේ කාලේ තිබ්බ කෙලස් ගැන හරි පිළිකුල් කියලා. නිසා අපි ගැන පිළිකුල් කියලා කියනවා නෙමෙයි මේ. නොදන්න කමන කරපු දේවල්. නොදන්න කමන ගහන්නේ නැන්නේ. නොදන්න කම ඉතින් නොදන්න නැති කම මොකෝ කරන්නේ දන්නේ නැහැ. ඒක තමයි දැනගත්තේ. ගුරුවරුන් අසුර කරගෙන, කල්ලාණ මිත්‍රයන් අසුර කරගෙන දැනගත දේවල්. ඉතින් දැනගත්තට පස්සේ මොනවද කරන්න කියන්නේ? ඒක අපිට පිළිකුල් මේ මොඩ වැඩේ. මිසක් අපිව නෙමෙයි. අපේ අතීතයේ කරපු දේවල්, කියපු දේවල් ගැන අපි කියනවා නිතරම දේශනාවලත් අපි කියනවනේ. අපිට හරිය ලැජ්ජ සහගතයි කියලා ඊයේ කරපු දේ ගැන අද ලැජ්ජයි කියලා අපි කියන්නේ නිතරම. ඒ ඊයේ හිටපු මං ගැන ලැජ්ජයි කියලා කියනෝ නෙමෙයි මම. ඊයේ කරපු දේ, ඊයේ කියපු දේ, ඊයේ හිතපු දේ අනේක ගැන ලැජ්ජයි. මේ ඔබ තේරුම් ගන්නකෝ මොකක්ද මේ කියන්න හදන්නේ කියලා. බුද්ධිමත් මිනිස්සුනි ඔබ. මේ ෂෝකේස් එකේ තියෙන අර තීරිසි කෝප්පෙ. නැත්නම් මොකක් හරි පින්ම් බඩුව. ඔබ ඕක වැටෙද්දි පින් උතුනේ. ඔබට එකපාරට අප්‍රමාණ බයක් එනවා හිතට. ඔය බය එන්නේ පින් උනේ තීරිසි කෝප්පේ කැඩෙන නිසා විතරක් මේ වයින් තව එකක් ගේන්න පුළුවන් කඩේ. වැඩි ගාණක් නැහැ. මුදලින් බැලුවොත් මොන රුපියල් 2000ක් වේ. නමුත් ඒකේ තියෙන විශේෂී වැදගත්කමක්. ඒ තමයි ඒක ඔබේ අම්මා දුන්නේ. ඒ කියන්නේ ඔබට දැනෙනවා නේද මගේ අම්මා ඉන්නවා කියලා. ඒ වගේම මගේ පිරිසි කෝප්පේ. මගේ කියලා දැනෙන්නේ ඔබට මම ඉන්නවා කියලා දැනෙන නිසා නේද? වරදා ඔබ කියන්නේ මේ මගේ අත. මෙබන් මගේ අත. මගේ අත රිදවන්න එපා. මගේ අත අල්ලන්න එපා. අයියා මන් දිහා බලන් ඉන්න. දැක්ක දහන ප්‍රශ්න. අයියා මන් දිහා බලන් ඉන්න. මිනිසුන් ගන්න අර යාන මන්දිහ බලන් ඉඳි මට ඇතර අල්ලන්නේ නෑ මිනිස්සු කියන්නේ කවුද යාන මන්දිහ ඒ එයා මොකක් දිහද බලන් ඉන්නේ කියන ඇතරම හරි ඒ මනුස්සයාගේ ඇස් දෙක මොකක් දිහද බලන් ඉන්නේ සමහරට ඔය මූණ දිහා බලන් ඉන්නේ මං කිය ඔය මූණ දිහා බලන් ඉන්නේ ඔය මූණ දිහා බලන් ඉඳි ඔබට හිතෙනවා මම මගේ මූණ දිහා බලන් ඉන්නේ කියලා නේද ආ මේ හිතන්නකෝ. අපි හිතමු නැවේ මිනිසුන්ගේ ඇඟේ තියෙන කැලි බද්ධ කරන්න පුළුවන් බින්දුනේ අනතුරක් වුණා. හරි. ඒක ගාට නේද? දන් දෙන්න පුළුවන් ඇඟේ කැලි. අපි හිතමු යම් ක්‍රමවේදයක් තියෙනවා. ඔබට මේ මූණ දන් දෙන්න පුළුවන්. මේක මේ උපකල්පිත කතාවක් මම මේ කියන්නේ. හරි. ඔබට මේ මූණ පුළුවන් තව කෙනෙකුට දන් දෙන්න. දැන් මේ මූණ දෙන්නේ තව කෙනෙක්ට. වකුගඩු දෙකක් තියෙනවා. අපි හිතමු ඔබට මූණක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. හරි? එතකොට මොකද? ඇත්තටම මූණ කියන කැලේ ඕනේ නැහැ නේ ඔබට. ඔබට ඕනේ ඇස් දෙකක් ඕනේ, නහයක් ඕනේ. ඒ කියන්නේ මේ එළියේ තියෙන හංකඩේ ගැලවුවා කියන එක. ඒතර ඔබ කියලා අඳුර ගන්න බෑ කොහොමත් වෙනවා කියලා. ඒක ඔබ දන්නවනේ දැකලා තියෙන මේ වගේ ෆොටෝස්. මේ එළියේ තියෙන හංකඩේ ගැලවුවා නම් සම්පූර්ණයෙන්ම ඔබටවත් ඔබ අඳුර ගන්න බෑ ඊට පස්සේ. කන්නඩේ කියලා හිට ගත්තා නම් ඒ වෙලාවන් කලන්ත දානවා නිත් පැත්තට. වැටලා. මේ මොකද මේ කියන්නේ? අපායර ගහ පෝස්ටර් එකක් වගේ කියලා ඔබට මිතේ. ඔය එළියේ තියෙන හංකඩේ ගැලවලා දන්නවා. ඔය ඔක්කොට තමයි ඔබ රැවටිලා තියෙන්නේ. හරි ලස්සනයි කියලා හිතන් ඉඳලා ඔය වපාට කරගෙන පවුඩර් දාලා කියුටෙක්ස් ගාලා සෙන්ට් ගහලා අරව ගාලා මේවා කරලා ඔක්කොම කරන් තියන් ඉන්නේ පින්වතුන් හරි ලස්සන කියලා හිතන් ඉන්නේ ඔය සෙන්ටිමීටර් දෙකක් විතර ඇති අංකඩයක්. ඔය ටික ඔක්කොම ගලවලා ගිනි පෙට්ටිය කරලා දාන්න පුළුවන්. ඒකයි. ඉතින් ඒ නිසා ඔය මූණත් ආඩුව අපි ගලවලා තව කෙනෙක් හයි කරනවා. දැන් මනුස්සය බලන් ඉන්න එයා දිහා. දැන් ඔබ කියනවාද මොකද මනුස්සය මන්දියා බලන් ඉන්නේ කියලා? මේ මනුස්සය තා මනුස්සයගේ දිහා බලන් ඉන්නවා. හැබැයි ඔබේ මූණ තමයි ගලවලා මේ මනුස්සට හයි කරේ. දැන් ඔබ කියනවාද මොකද මනුස්සය මගේ මන්දියා බලන් ඉන්නේ කියලා? හැබැයි ඉස්සෙල්ලා මේ මූණම ඔබේ ඔළුවේ තියෙද්දි හයි වෙලා තියෙද ඔබ කියවනේ දැයි මන්දියා බලන් ඉන්නේ කියලා. දැන් ඉන්න ඔබ හිතලා බලන්න. ඔබට පැහැදිලි මේකේ උදාහරණ මේක උපකල්පිත උදාහරණයක්. ඔබට යම් කාරණාවක් පැහැදිලි කරලා දෙන්න. අපි හරි මූණ පැත්තේ ඉඳන් ඔබට ඒක තේරුම් ගන්න මම අපි දුන්න අත. හරි? එක මිනිසෙක්ට ඔබ අතක් දන් දෙනවා. අපි දුන්නේ මේක කරන්න පුළුවන් කියලා. ඒතර අතෙන් කැල්ලක් අත කපලා පුරහිස ගාවින් අත කපලා ඒ අත ඒ මනුස්සයට දන් දෙනවා. ඒගොල්ලෝ ඒක කොහොම හරි ක්‍රමවේදයකින් සැක්කම කරලා ඒ අත හයි කරනවා. හරිද? දැන් කවුරු හරි ඇවිල්ලා ඒ අතින් අල්ලනවා. ඔබ ගේලාට කියනවාද මොකද මනුස්සය මගේ අතින් අල්ලන්නේ කියලා? එහෙම කියනවාද? එහෙම කියන්නේ නැහැ නේද? දැන් කොහොමද දැන් මේ ලෝකේ තියෙන ක්‍රමවේදයක් නේද අර කෙස් බද්ධ කරන එක? නැ මිනිසුන්ට කෙස් වැවෙන්නේ නැතිකොට මිනිසුන්ට අද කාලේ කරන්න පුළුවන් දෙයක් තමයි මේ හොඳට අහගන්නවා වටිනවා සමහර අයට. හරි කෙස් වැවෙන්නේ නැත්නම් නවතම තාක්ෂණය භාවිතා කරලා බලන්න පුළුවන්. තාමනුසකින් කෙස් අරගෙන ඒවා ට්‍රාන්ස්ප්ලාන්ට් ඉම්ප්ලාන්ට් කරගන්න. ඔය ඔලු කටට තියලා මොකක් හරි ස්ටේපල් කරලා හරි අනගාලා හරි මොනවා හරි ගම් ගාලා හරි මොනවා හරි කරලා අලවනවා. ඉතින් ඊවසේ ඒවා ලස්සනට පීරලා කරලා ජෙල් ටික ගාලා ආයේ අර ඉස්සර තරුණයා වගේ ඉන්නයි තියෙන්නේ. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් කවුරු හරි ඒක බලලා පොඩ බල කරගන්න. ඉතින් එතකොට දැන් ඔන්න ඔබේ කේස් දැන් මේ මනුස්සයට දුන්නා. හිතා සමහරවිට පිළිකා රෝගීන්ට එහෙම ওই ක්‍රමවේදය කරනවා. ඉතින් නැතර මේ පිළිකාවට පිළියම් කරද්දී විකිරණ වලට ලක් වුණාන පස්සේ අපි අහලා තියෙනවා මිනිසුන්ගේ කේස් හැලෙනවා. එතකොට මේ මිනිසුන්ට ආයේ සමාජයට යන්න අමාරුයි එහෙම. මොකද මේ මනුස්සයාගේ කෙස් කියලා කියන්නේ මේ මනුස්සයාගේ ජීවිතේ ලොකු කැලලක්. තමන්ගේ ආත්මයේ ලොකු කොටසක් කෙස් කියලා කියන්නේ. ඒ නිසා මේ මනුස්සයාට කෙස් නැතුව යන්න බෑ. දැන් මොකද කරන්නේ? ඔය බාබර් සාප්පු වල එහෙම. තමන්ට අයින් කරපු කෙස් එහෙම තියෙනවා. එහෙම නැත්නම් මිනිසු කෙස් දන් දෙනවා. ඉතින් ඒක අරන් ගිහිල්ලා අර ඒකේ මූල්‍යයත් එක්කම ගිහිල්ලා හිටවනවා. අතම හිටවනවා. අරට කුඹුරක් මැද්දේ ගොයන් හිටවනවා වගේ අර ඔලු කට්ට උඩ හැමතෙම ගිහිල්ලා හිටවනවා. කෙස්. ඉතින් ඒ බොහොම සරල කළා මේ කියන්නේ මේ සම්බන්ධයෙන් බොහොම විශේෂඥ දැනුම තියෙන තිරිස ඇති. තමට මේ කෙනෙක් 100%ක් හරි නැතුවත් ඇති තාක්ෂණික පැත්ත. නමුත් මෙහෙම ක්‍රමවේදයක් තියෙනවානේ ලෝකේ. අවශ්‍ය දේ විතරක් ගමුකෝ මේ උදාහරණයට. ඊට පස්සේ දැන් බලන්න මම ඔබෙන් අහන ප්‍රශ්නේ දැන් කවුරු හරි බින්දින අත දාලා ඔබේ ඔළුව අත ගාද්දි ඔබේ කේස් ඔබේ කේස් වලින් ඇද්දොත් ඔබ මොකද කියන්නේ? මම අතහරින්. අයි මගේ කේ කොණ්ඩේ අත ගන්න. අහනවද නැද්ද? දැන් ওই කේස් ටික තාම මනුස්ස ගෝලුවේ හයි කරලා තියෙනවා. දැන් ඒකෙදි කේස් ටික අල්ලද්දී ඔබ කියනවද? මොකද මනුස්ස මගේ කේස් වලින් අල්ල අතහරින්? එහෙම කියනවද? දැන් එහෙම කියන්නේ නැහැ නේද? එතකොට එහෙනම් බින්නේ ඇයි? අර මූණත් ආඩු ඔබේ ගාව තියෙද්දි ඒක දිහා බලන් ඉද ඔබට හිතෙනවා මේ මන් දිහා බලනවා කියලා. නැවත ඒකම වෙන කෙනෙක් ගාව තියෙද්දි ඔබට හිතෙන්නේ ඔබ ගා ඔබ දිහා බලනවා කියලා. ඒ මූණම දිහාම බලන්නේ. ඒ රූපේ නේ මේ මනුස්සයට පේන්නේ. ඉස්සර ඔබේ මූණ ඒ මූණ ඔබ ගාව තියෙද්දි ඔබේ මූණ දිහා බලන් හිටපු මනුස්සයට පේන රූපෙමයි දැන් මේ මනුස්සයට පේන්නේ ඔය මූණ වෙන කෙනෙක් ගාව තියෙද්දි. දැන් ඔබ අහන්නේ ඇයි මගේ මුන් ඇයි මන් දිහා බලන් ඉන්නේ කියලා. නමුත් ඒ මූණ ඔබ ගාව තියෙද ඔබට හිතුණ නේද මේ මං කියලා. දැන් ඔබට එහෙම හිතෙන්න. එහෙනම් මේ මූණේ නෙමෙයි නේද මං හිටියේ. දැන් ඔබට අලුත් මූණක් හයි කරනවා වෙන කෙනෙක්ගේ. දැන් ඒත් ඔය මූණ දිහා බලන් හිටියත් ඔබ කියනවා ඇයි මන් දිහා බලන් ඉන්නේ කියලා. එහෙනම් මූණේ නෙමෙයි නේද මං ඉන්නේ. ඇයි මූණ දුන්නේ නේ වෙන කෙනෙක්ට. නම් වෙන කෙනෙක්ගේ මූණ ඔබ දාන් ඉන්නේ. ඔබ ඒත් ඔබ කියනවා ඇයි මන් දිහා බලන් ඉන්නේ. එහෙනම් මූණ දිහා බලන් හිටපු කෙනෙක් නේද ඔබට මං කියලා දැනුනේ. අර අත අත ගලවලා තව මනුස්සයෙක් දුන්නා. තවත් මනුස්සයෙක් කැවිලා අතින් අල්ලනවා. දැන් ඔබට හිතෙන්නේ නැහැ නේද ඇයි මේ මගේ අතින් අල්ලන්නේ කියලා. හැබැයි ඒ අත ඔබ ගාව තියෙද බැහැුවා ඇයි මේ මගේ අතින් අල්ලන්නේ කියලා. එහෙනම් අත තව මනුස්සයෙක් දුන්නාට පස්සේ ඔබ දැන් අහන්නේ නැහැ නේද ඇයි මගෙන් අතින් අල්ලන්නේ කියලා. එහෙනම් ඔය මම කියලා දැනෙන එක අතේ තියෙන එකක් නෙමෙයි නේද? එහෙනම් මූණෙත් නෑ අතෙත් නෑ. කෙස් කෙස් වලත් නෑ. කොයි කැලේද එහෙනම් තියෙන්නේ? ඔන්න මූණත් ගැලුවා, කෙසුත් ගැලුවා, අතුත් ගැලුවා. ආ අනික අතේද? ආ එහෙනම් ඒ අර කලින් අත අරගෙන මේ අත දෙමුකෝ. දැන් වම් අතේද දකුණු අතේද මං ඉන්නේ? ඒකෙත් නෑ. මෙතකොට කකුලද දන්නේ? දැන් ඔබ බුද්ධිමත් නම් ඔබට තේරෙන්න ඕනේ මේ කියන කාරණාව ඉස්සරහට හිතන්න. වම් කකුල දුන්නා. දැන් ඔබ කියනවාද ඇයි මගේ මොකෝ මගේ කකුල බෑගුවේ කියලා. ඔබ ගාව තියද්ද ওই කකුල ඔක පාගත ගහනවා. මොකද මිනිස්සු කකුල පාගන්න පේන්නද යනද නැද? දැන් ඒ කකුලම තව මිනිස්සෙක්ගේ. ඔබ දුන්නා. ඔබ අයින් කළා ඒ මිනිස්සට දුන්නා. දැන් මේ මනුස්සය කකුල පාගද්දී ඔබ අහනවද මොකද මනුස්සය මගේ කකුල පාගන්න කියන්නේ? අහනවද? නෑ. එහෙනම් දැන් ඔය කකුල නෙමෙයි නේද මං ඉන්නේ? එහෙනම් අනික කකුලද? දැන් එන අත් දෙකයි කකුල් දෙකයි ඔළුවයි ඔය ඔක්කොම ටික අයින් කරලා බලන්න. ඉතුරු දේවල් දෙන්නේ කඳ. මැද ටික. බෙල්ලයි පල්ලැහෙන් ඉතුරු ටිකයි. උරහිස දක්වා. නැත්නම් උදරය දක්වා. කොරස ඔය ටිකේ දව කාලෙන් කාලට මිනිසුන් කරන සත්කමක් මුණ්ඩුක පුච්ච අයින් කරනවා. ඉංග්‍රීසියෙන් කියන ඇපෙන්ඩෙක්ටමි කියලා. ඇපෙන්ඩික්ස් එක කපලා අයින් කරනවා. අර මුණ්ඩුක පුච්චය කියලා කියන්නේ පොඩි කැල්ලක් තියෙන ඔබේ බඩවැල් ගාව දකුණොද පැත්තේ. ඒක තමයි ඉදිමිලා මිනිසුන්ට අමාරු වෙන්නේ. ඒ කැමවල දිරන්න දිරපත් කරන්න අමාරු දේවල් ගිහිල්ලා ඔක ඇතුළට යනවා කියන අපි අහලා තියෙනවා. ඔන්න ඔය කැලේ. දැන් දවක තියෙන ඇතුළේ තියෙන කැලලන්නේ පින්වතුනේ. දැන් එළියේ තියෙන කැලන අපි මෙච්චර ලඟට යනවා නේ ඇතුළේ තියෙන කැලල. දැන් අපි තුම ඔබට ඔන්න ඔය කියන සත්කමකට ලොව ලක්ුණා කියලා. සමහර ඔබ අතර ඉන්න පිරිසක් එහෙම කරගෙන ඇති මේ වෙනකොට. සාමාන්‍ය මම අහලා දෙන විදිහට ඔය ළඟ ළඟින් යන මොකක් හරි ඔපරේෂන් එකක් කරොත් සාමාන්‍ය ඔය කැලලත් අපල ලයින් කරනවා. කෝකටද කියලා. වෛද්‍යවරු කියන හැටියට ඔක ඇත්තටම මේ ඇඟට ලොකුවට අවශ්‍ය ගන්න කොටසක් නෙමෙයි කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. ඒක වල සත්‍ය සත්‍ය දා අපි දන්නේ නැහැ. නමුත් වෛද්‍යවරු එහෙම කියනවා නම් එහෙම වෙන්නේ නැහැ. ඒ ඔය කැලල අපල ලයින් කරනවා. දැන් මට ඔබ කියන්න ඔබටත් ඔය සත්‍යකම කළා ඉවරනාට පස්සේ ඔබට දැනුණාද නිකන් ඉස්සර තරම් මන් නැහැ වගේ. ඉස්සනම් මම ගොඩක් කිරිය දැන්නම් ටිකක් මං අනේ මන්ද මන් දැන් ග්‍රෑම් 500ක් ග්‍රෑම් 100ක් වගේ අඩු වගේ මට දැනෙනවා වගේ. ඔබට එහෙම දැනුණාද කවදාකවත්? දැන් ඒ කෑල්ල විසිට් කරන්නේ බක්කියට හොස්පිටල් එකේ. ඒ ඔබෝද විසිට් කරේ. ඔබේ කටෙන් දත් ගැලවෙද්දි. අපාර කටේ දතේ කලින් තිබ්බ තැන දැන් අපිට නිකන් කුහරයක් වගේ දැනෙන්නේ නැති. නැවත ඔබට දැනෙන්නේ නැහැ නේද මං අඩු වුණා වගේ කියලා. මගේ දතක් අඩු වුණා කියලා දැනෙන්නේ නැති. හැබැයි මං අඩු වුණා කියලා දැනෙන්නේ නැහැ. එහෙනම් දත්වලත් නෙමෙයි මං ඉන්නේ. උණ්ඩක පුච්චෙත් නෙමෙයි මං ඉන්නේ. එතකොට තවද සමහර මිනිසුන්ගේ පිළිකාවල් එහෙම ඇති වුණාට පස්සේ කෑලි කෑලි කපලා අයින් කරලා දානවා. පෙන්හලු කෑලි. හා ඒ මැදේ තව හදවත මිනිසුන්ගේ බද්ධ කරන මිනිස්සු සම්පූර්ණයෙන් හදවත ගලවලා තමනුසේගේ හදවතක් දාන්නේ. නේද ජෝන්. ජෝන්ගේ හදවත හයි අරගෙන ඔබට හයි කරනවා. ඔබට අපි තුම ඔබේ හදවතේ තෙල් බැඳිලා. මේ කෑල්ල නරක් වෙලා. ඉතින් මොකද කරන්නේ? වෛද්‍යවරු කොහොම හරි කරලා මැරෙන්න නැත්නම් මැරිච්ච ගම මිනිස්සේගේ හදවතක් අයින් කරලා ඒක ෆ්‍රිජ් එකේ හරි මොකේ හරි දාලා තියලා කබඩේ දාදුම පණු ගහනවානේ. එනිසා ෆ්‍රිජ් එකේ දාලා තියලා දැන් ඔබේ හදවත අයින් කළද ඔබේ හදවත රෝගී නිසා අය අර හදවත හයි කරනවා. දැන් ඔබට එකපාර දැනනවාද ඔබ ජෝන් කියලා. එහෙනම් ඔබ ඔපරේෂන් එකේ යනකොට ඔබ සිරිපාද. ඔපරේෂන් ඉවරලා ඔබට සිහියෙද්දි ඈ මං ජෝන්. ඔබට එහෙම හිතුණාද කවදාක? ඒ කියන්නේ ජෝන් ටයිප් අනාවිල්ලද? නෑ ඔබ හදවත සත්කමෙන් පස්සේ සිරිපාලමයි නේ. එහෙනම් ඔය සිරිපාල කියලා දැනන දේ හදවතේ නෙමෙයි නේ තියෙන්නේ. දැන් මං අහන්නේ පිටින් ඔන්න ඔය වගේ දැන් මං ඇඟේ තියෙන කැලේ ඔක්කොටම හැම කියන්න ඕනේ නෑනේ. බුද්ධිමත් මිනිසෙක් ඔබට හිතලා බලන්න පුළුවන් මේ කියන කාරණා. දැන් ඔබ නියපොතු කපලා ඉවර වෙනාට පස්සේ ඔබට දැනුණාද ඔබ නිකන් අඩුයි වගේ. මං ඉස්සර නම් ගොඩක් හිටියද අද දවල් මං නියපොතු කපලා දැන් නම් නිකන් මං සෑහෙන අඩුයි වගේ. එහෙම වෙනව නම් පිටින් හිතලා බලන්න මෙන්න මේ කියන කාරණා. දැන් ඔබ අහලා තියෙනව නේද? අරියතුන් වහන්සේට මේ මමෙක් ඉන්නවා කියලා දැනෙන්නේ නැති බව. අහලා තියෙන අරු ධර්මයේ. හරි අරියතුන් වහන්සලාට අම්මා මැරුණා කියලා උන්වහන්සේට දුකක් නැහැ. ඒකට හේතුව උන්වහන්සේට දැනෙන්නේ නැහැ මේ මගේ අම්මා කියලා. මගේ අම්මා කියලා හැඟීමක් උන්වහන්සේට එන්නේ නැහැ. මගේ අම්මා කියලා හැඟීමක් උන්වහන්සේට එන්නේ නැත්තේ උන්වහන්සේට මම කියලා හැඟීමක් එන්නේ නැහැ. ඔය ඉස්සරම දේශනාවේ ගුරු හඳුරෝ පව කතා කරවයි. මම කෝ කියන ප්‍රශ්නේ ඇහුවා උන්වහන්සේ ඉස්සර දේශනාවට මතක ඇරෙන්න. මේ ආපහු ඒ කාරණාව කෙමෙන් කෙමකට මතු කරලා දෙන්න හදන්න තියෙන චතුරාර්ය සත්‍ය හරහා. ඉන්සරේ කතා කරගෙන යන්න. අද දේරු නැත්තම් බය වෙන්න එපා. විලවන් සත්‍ය ආයෙ කතා කරමු. අද නම් ආඳුරු උන්වහන්සේ ගැනමයි කතා කරේ. නෑ මේ මම කියලා කියන්නේ මං ගැන නෙමෙයි. ඔබට දැනෙන දේ ගැන මම මේ කියන්නේ. ඔබ සීරෝ දෙනාට දැනෙන නේද ඔබ ඉන්නවා කියලා. මේක ගැන කතා කරමු. හරිද? එතකොට මොකක් ගැනද අපි කිව්වේ? අරිහතුන් වහන්සේලා. අපි අහලා තියෙනවා බින අරිහතුන් වහන්සේලාට මේ මම ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ කියලා. තෝ ඉස්සර අරිහතුන් වහන්සේලා උන්වහන්සේලාගේ සමාධිය ගැන කතා කරන්න පින්වතුනි උන්වහන්සේලා දේශනා කරනවා. ස්වාමීනි මට රූපයක් පේනවා. හැබැයි රූප බලන්න ඕනේ. මට ශබ්ද ඇහෙනවා. මම ශබ්ද අහන්න ඕනේ කියලා හිතෙන්නේ නැහැ. මට කනට නැත්නම් මට ගන්ධයක් දැනෙනවා. මට ගඳ දැනෙන්න ඕනේ කියලා එහෙම හිතෙන්නේ නැහැ මට. ගන්ධ ඕනේ කියලා. ඒ කියන්නේ මෙතන ඕනකම ඔක්කොම දුර වෙලා තියෙනවා. ඕනකම් එකක්වත් නැහැ දැන්. ඒ උනහ රූප බලන්න ඕනේ නැහැ. ජෝන් නැත්තම් බින්ද මේ කියන්නේ උනහසලට මේ මොකද රූප මෙතුවක් අර බැලුවේ ඇයි? තමන්ව සතුටු කරවන්න. නැද්ද? ඔබ ට්‍රිප් ගියේ ඇයි? කව සතුටු කරන්න. ලංකා සංචාරක මණ්ඩලය සතුටු කරන්නද? නැව ට්‍රිප් ගිය වින ඔබ සතුටු කරගන්න. ඉතින් සතුටු කරන්න ඔබෙක් නැත්තම් මම කියලා කෙනෙක් නැත්තම් පින් දැන් සතුටු කරන්න කෙනෙක් නැහැ නේද? අනේ ඒ නිසා තමයි උන්වහන්සේ දැන් ඕන කන්නේ. උන්වහන්සේලට මමෙක් නැති නිසා මට ඕන දේවල් කියලා જાතියක් දැන් නැහැ. මොකද මට ඕන කියලා කිව්වේ ඔක්කොම මේ මාව සතුටු කරන්න ඕන කරපු දේවල් ටික. දැන් ඔබ ඉන්නවා නම් විතරනේ පින්නේ ඔබට ගමක් තියෙන, ඔබට රටක් තියෙන, ඔබට ගෙයක් තියෙන, ඔබට වාහනයක් තියෙන, ඔබට රස්සාවක් තියෙන, ඔබට දරුවෝ ඉන්නේ. ඔබ ආතේ වඳින ඔල්ලෝසු තියෙන්නේ. ඔය කොණ්ඩ පිරෙන පණාව තියෙන ඔය ඔක්කොම දේවල් ඔබේ තියෙන්නේ. ඔබ ගාව තියෙන ඔබ ඉන්න නිසානේ. දෝබ නැත්තම් මේකෙන් අදහස් කරන්නේ මේ ඔබ ජීවිතුන් අතර ඔබ ජීවිතුන් අතර නැත්තම් එන ඔබ කියලා කෙනෙක් කවදාකවත් මේ ලෝකෙ ඉපදුනේ නැහැ. දැන් ඔය එක දෙයක්වත් නැහැ. අපි ඉදම ඔබට ඉන්නවා පුතේකුයි ඔබට ඉන්න පුතාලා දෙන්නේ. හරි ඔබට පුතාලා දෙන්නේ ඉන්නවා. මම ඔබෙන් අහන්නම් ප්‍රශ්න. ඔබේ දුවගේ නම මොකක්ද? මොකක්ද? ඔබට ඉන්නේ පුතාලා දෙන්නේ. හරිද? එච්චරයි ඔබට ළමයි දෙන්නා ඉන්නේ. ඔබට ඉන්නේ පුතාලා දෙන්නේ. අහන්න ප්‍රශ්නේ. ඔබේ දුවගේ නම මොකක්ද? දුවක් නැහැනේ අපේ හන්නේ. හරි හරි ඉතින් දුවගේ නම කියන්න මොකද්ද කියලා? දුවක් නැහැනේ. හරි හරි දුවක් ඉන්නවද නැද්ද කියලා නෙමෙයි මං අහන්නේ දුවගේ නම මොකද්ද කියලා අහන්නේ. දුවක් නැත්තම් නමක් දෙන්නේ කොහොමද? අන්න හරි. එහෙනම් ඉතින් ඉන්න කෙනාට නෝ ඔය ටික ඔක්කොම ඕනේ. නමක් ඕනේ, ගමක් ඕනේ. තමන් කැමති පාටක් ඕනේ, තමන් අහන්න කැමති සින්දු ඕනේ, කන්න කැමති කෑම ඕනේ, ඉන්න තැනක් ඕනේ නේද? ඉගෙන ගන්න ඕනේ, රසාව කරන්න ඕනේ, කසාද බඳින්න ඕනේ, ළමයි හදන්න ඕනේ. ඔය ඔක්කොම ඕනකම්. අපි කතා කරේ ඕනකම් ගැන. ඔය ඔක්කොම ඕනකම් තියෙන්නේ ඉන්න අයට. එහෙනම් නැති අයට පින්න ඕනකම් නැහැ. එතකොට එහෙනම් මෙතර කාලයක් පින්නේ තමන්ට ඉන්නවා කියලා දැනුණාට පස්සේ ඒ ඉන්න කෙනාව සතුටු කරගැනීම පිණිස විවිධාකාරයේ ඕනකම් ගොඩ ගහගත්තා. වරදම් උපාදානය කියලා කිව්වා. මේ ඉන්න කෙනාව සතුටෙන් තියන්න පාවිච්චි කරන දේවල්. නැමෙ ඉන්න කෙනා කියලා කියන්නේ මේ ඇහැට ඉන්න ඇහැට පේන කෙනා හිම නෙමෙයි. ඇහැට පේන මේ කය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. දැන් අපි කතා වුණානේ දැන් කයේ ඕක පනවන්න බෑ කියලා. මේක ඔප්පු කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒක ප්‍රබල සාධකයක් මම ඔබට මේ ඉදිරිපත් කරන්න හදන්නේ. අරියතුන් වහන්සේට ඉන්නවා කියලා එකක් නෑලු. උන්වහන්සේට මම ඉන්නවා කියලා එකක් දැනෙන්නේ නෑ. පැහැදිලිද? දැන් එනං ඉතල බලන්න මේ කයේ කැලිවර නම් පින්දින මම ඉන්නේ. නැත්නම් මේ කයේ කැලිවර නම් මම කියන එක හැදිලා තියෙන්නේ. එහෙනම් කයේ කැලි අඩු වෙන්න පින්දින මම ඉන්නවා කියලා දැනෙන ස්වභාවය අඩු වෙන්න ඕනද නැද්ද? එහෙනම් දැන් අරිහත් වෙන්න බොහොම ලේසි ක්‍රමයක් තියෙනවනේ. අද්ද කපල දැම්ම ගම සෝතාපන්නයි. හරි? ඉස්සර තරම් මම ඉන්නවා කියලා දැනෙන්නේ නෑනේ. ඒ අද් දෙකනේ මමෙන් කැල්ලක් හිටිය අද් දෙකේ 25ක් විතර හිටිය අද් දෙකේ. ඊළඟට ඔන්න කකුල් දෙකක් කපලා දැම්මා. දැන් අද් දෙක කකුල් දෙක ගියාම එංගෙන් සාමාන්‍යයෙන් බරින් වගේ 150ක් විතර ගියා නේද එතනින්. එතන මම ඉන්නේ ඔය අද් දෙකේ කකුල් දෙකේ නම් ඔන්න දැන් 150ක් ඉවරයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සකෘදාගාමි අනාගාමි මට්ටමන වගේ ඇවිල්ලා ඉන්නේ දැන්. හරි ලේසි. මර කල්ලි එකට බාර දුන්නා නම් පින්නේ ඔබේ දරුවව හරියක් කරව ගන්න බුණා විනාඩි 10යි. නේද? එතකොට බොක බැල වලට එක කපලා දැම්මනා. දැන් ඉතින් අනාගාමි වෙලා දැන් අරිහත් වෙන්න ඕන මෙන්න. කෙලින්ම බෙල්ල කපලා යන්න පාරක් දුන්නා නම් අරිහත්. හරිද දැන්? ඒ කියන ක්‍රමය. හරිද දැන් ඒ ක්‍රමය? ඇයි ඒ ක්‍රමය හරියන්නේ නැත්තේ? ඒක මේ හරියන්නේ නැත්තේ පින්වදින මම ඉන්නවා කියලා දැනෙන්නේ මේ ඇඟේ තියෙන කැලියෙත් සම්බන්ධ දෙයකින් නෙමෙයි. නැත්තම් දෙහිනේ නියපොතු කපුව ගමන් ඔබට දැනෙන්නේ ඔබ අරිහතට ලඟුණා වගේ. නේ නියපොතු කපන දවසවල අරිහතට ලඟුණා වගේ ආයෙ නියපොතු ඇවිගෙනදී ආයෙ ටිකක් ආපෞසරයක් නියම සෝතාපන්නයි වගේ. දෙය වැඩිපුර ටිකක් පුරුතක් දැනුණා වගේ. ආයෙ ඉවර නියපොතු කපද්දි දැන් නම් නිකන් සකෘදාගාමි වගේ මට දැනෙනවා. මේ වෙන බෑනේ. හරිද යන්නේ ජාතිය කියන්නේ ෂෙයා කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ ඉන්නවා කියන එක බින්දින පොඩ පොඩ නැති වෙලා යන එකක්. එකපාරට බොහෝ ගාල නැති වෙලා යන එකක් නෙමෙයි. ඔය ඉන්නවා කියලා දැනෙන හැඟීම ක්‍රමක්‍රමෙන් අඩු වෙලා ගිහලා යම් දවසක නැත්තරම නැති වෙලා යනවා. ඒකනේ ඒක ෂෙයා කරනවා කියලා කියන්නේ. නැති කරනවා නෙමෙයි ෂෙයා කරනවා. පොඩ පොඩ අඩු වෙනවා. ෂෙයා රෝගේ. ෂෙයා රෝගේ තියෙන්නේ එකපාරට මේ කකුලක් තියෙනවා දැන් කකුලක් නැහැ. නිකෝර තිබ්බ කකුල එහෙම වෙන්නේ නැහැ. කය පොඩ පොඩ ෂේවි යනවා. ඒ රෝගේ හැටි, ෂේ රෝගේ. නැත්නම් පෙනහළු වල ෂේවි යනවා. කැඩි කැඩි විදි විදි යනවා කැලි. අන්නේ වගේ. ඉතින් එතකොට අන්නේ වගේ තමයි ඔය ඉන්නවා කියලා දැනෙන ස්වභාවය පින්වතුනේ පොඩ 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 මග වඩාගෙන ඉස්සරහට යද්දි. නැති වෙවි යනවා. නැත්තම් ෂේ වෙවි යනවා. ඒක තමයි හොඳම වචනේ. දැන් ඔය ඇඟේ තියෙන කැලි වල නෙවෙන ඔය කොටස දැනෙන්නේ. ඒක ඔබට පැහැදිලි වෙන්න ඕනේ දැන්. පැහැදිලි වුණ නැත්තම් බය වෙන්න එපා. අපි තව ඉස්සරහට කතා කරමු. විවිධාකාර උදාහරණ උපමා දීලා අපි මේවා තේරුම් ගමු. තේරුම් නැත්තම් කමන්නේ. තව පින් කරන්න. තව දහම් දවස් ශ්‍රවණය කරන්න. මේ කියන ඔක්කොම ටික එකපාරින් තේරුම් ගන්න ඕනේ කියලා කන්නේ නැහැ පින්. අවශ්‍යතාවය තියෙන්නේ ඔබ උත්සාහ ගන්න එක. එච්චරයි. මොකද මේ ලෝකේ ඔබට ඵල සකසන්න බෑ. ඔබට පුළුවන් හේතු සකසන්න විතරයි. හේතු සකසන්න ඵලයේ උදා වෙන දවසට උදා වේ. ඔබ ඵලයට ෆයිට් කරන්න යන්න එපා. ඔබ හේතු වෙනුවෙන් ෆයිට් කරන්න. ඔබ හේතු සකසන්න වීර්යය වඩන්න. ඵලයට ෆයිට් කරන්න යන්න එපා. දැන් කල්පනා කරලා බලන්න ආයෙත්. දැන් ඇඟේ කැලි වල ඔය ඉන්නෝ කියලා එක දැනෙන විදිහක් නැහැ නේ. මොකද නැත්තම් ඇඟේ කැලි අඩු වෙන. නැත්තම් තව මනුස්සකගේ කැලලක් ඔබේ ඇඟට හිකරද්දී ඔබට දැනෙන්න ඕනේ මොකද්ද? එක්ක ඔබට දැනෙන්න ඕනේ ඔබ මේ මනුස්සයා වගේ කියලා. ඒක එකපාරට ඔබට මේ මනුස්සයාගේ නෝන ඔබේ නෝන වගේ දැනෙන්න ඕනේ දැන්. මාරු වශයෙන් කියන එහෙම වුණොත් එහෙම වෙන්නේ නැහැ. කාන් ඒ නිසා තමයි මිනිස්සුගේ ජීවිතය බේර ගන්න බලා දැන් ඔය ඇස් දන් දෙන මිනිස්සු. ලේ දන් දෙනවා. වකුගඩු දන් දෙනවා. හදවත දන් දෙනවා. වෙනාලු දන් දෙනවා. සාමාන්‍යයෙන් දැන් මේ වෙනකොට මම හිතන්නේ දන් දෙන්න බැරි කැලි බොහොම පොඩ්ඩයි තියෙන. හැම දන් දෙනවා. කෙස් දන් දෙනවා. එතකොට හැබැයි එහෙම වුණා කියලා කවදාකවත් ඔබට ඒ දන් දුන්න මනුස්සයා වගේ දැනෙන්නේ නැහැ. දැන් මේ හිතන්නකෝ. ඔබට එක වරුකඩුවක් දන් දෙනවා ජෝන්ගෙන්, අනික කඩුව වක්කඩ දෙනවා ඔබට මේ සිරිමන්ගෙන්. දැන් ඔබේ නම සිරිපාල. ඔබ සිරිපාල. දැන් ඔබ ගාව ඔබ ඉපදෙනකොට තිබ්බ සිරිපාල වක්කඩුව, දැන් තියෙන ජෝන් වක්කඩුව භාගයකුයි සිරිමන් වක්කඩුව භාගයකුයි. දැන් ඔබට කවුරු වගේ දැනෙන්නේ? ඔබ නෑ මාරු වෙනවා වගේ දැනනවද? අද නම් මන්නේ ජෝන් වගේ. එහෙම දැනනවා. දැනන්න ටිකක් තියෙනවා සිරිමන් වගේ. එහෙම දැනනවා. එහෙම වෙන්නේ නැහැ. ඔබේ ඕනකම එකක්වත් වෙනස් වෙන්නේ නැහැ නේද? අපි දුන්න සිරිමල් සිගරට් බොන මිනිස්සේ. ජෝන් කියලා කියන්නේ බේබත් දෙක. හරි? එතකොට ඔබ ওই දෙකෙන් එකක් කරන්නේ නැහැ. අරක බොන්නේ නැහැ, සිගරට් බොන්නේ නැහැ. ඊළඟ වග්ගඩු දෙක ඔබට හයි කරනවා. ඔබේ වග්ගඩු දෙකම නරක් කියලා වග්ගඩු දෙකක් හයි කරනවා. එකිනෙක එකක්, අනිකිනේ තව එකක්. දැන් අදින් පස්සේ මොකද කරන්නේ? සිගරට් බොනෝ, ඒ වගේම මදසාරත් බොනෝ දෙකම කරනවා නෑ. ඔය එක්කෙනෙක්ගේවත් කිසිම ඕනකමක් ඔබ ගාවට එන්නේ නෑනේ. අපේ වකුගඩුවක් විතරයි ආවේ. වකුගඩුවක් ආවේ කියන්නේ මිසක් ජෝන් වකුගඩුවක් ආවේ නෑ. ඒ කියන්නේ කය නෙමෙයි ඔය කියන අපිට දැනෙන කොටස තියෙන්නේ. පැහැදිලි නේද එහෙනම් ඔබට ඒක? හැබැයි ඒත් ඉන්න වගේ දැනෙනවා. නැන් කය නෙමෙයි කියලා අපි දන්නවා. මින් කය නැත්තම් පිටින් දැන් ඉතුරුලා තියෙන්නේ මොකද්ද? ඔය හිත. නේ හිතේ දින්නේ. හිතේද මං ඉන්නේ? නැත්තම් මං හිතේ දින්නේ? නැත්තම් හිත මගෙන් සදුන් ලද්දද? නැත්තම් මම හිතෙන් සදුන් ලද්දද? ඔබට මොකද හිතන්නේ? අපි ඒකෙන් ලබන සත්‍ය කතා කරමු. මොකද ඔය ඔක්කොම ටික ඔබට එකපාරට සමහර දරන්න අමාරු වෙයි. දැන් ඉස්සෙල්ලා අපි කය ගැන කතා කරන්නේ. ඒක ගැන හිතන්නකො. දැන් ඔබ මේ සතියේ මේ දේශනාව සැරයක් දෙසරයක් අහන අවස්ථාව සලස ගන්නවනේ කොහොමද? ඒ අවස්ථාවේදී හොඳට කල්පනා කරලා බලන්න මේ කිපු කරුණ ගැන. විවිධ උදාහරණ දුන්නානේ අපි. ඇඟෙන් කෑල්ලක් ඇකුවා කියලා ඔබට කවදාකවත් ඔබ අඩුණා වගේ දැනුන්නේ නැහැ. එහෙම නේද? පිටින් කෑල්ලක් එකතුණා කියලා ඔබට කවදාකවත් ඔබ අඩුණා වගේ දැනුන්නේ නැහැ. එහෙනම් ඔබ මේ ඉන්නවා කියලා ඔබට දැනෙන්නේ. පොඩි කාලේ මං හිටියා. අද මං ඉන්නවා. හෙට මං ඉන්නවා. පොඩි කාලේ මං ඉස්කෝලේ ගියා. අම්මගේ අතේ ඉල්ලලා ගියේ. පොඩි කාලේ ඉස්සර පොඩි කාලේ තාත්තා මාව වඩා ගන්නවා. ඔය දැනන එක දැක්වත් ඔබට අඩුවෙන් දැනුන්නේ නැහැ. ඔබට පොඩි කාලේ තිබ්බ මිස ඔබට දැන් කාලේ තිබ්බ මේ සතුන ඔබ කියන්නේ නැහනේ පොඩි කාලේ මං වෙනස්. ඒ කියන්නේ පොඩි කාලේ හිටපු කෙනාම නෙමෙයි අද ඉන්නා වගේ ඔබට දැනෙන්නේ. ඒ ඔබේ පොඩි කාලේ මේ දැන් ඔබේ පොඩි කාලේ අර ඔබ කියන කැලේ එකම විදිහ නේද ඔබට දැනෙන්නේ. මට මතකයි මගේ පුංචි කාලේ සින්දු වලටත් කියන්නේ. මට මතකයි මගේ පුංචි කාලේ. කාටද මතක? මට කියන කෙනා වෙනස් වුණාද? නෑ පුංචි කාලේ වෙනස් වුණා. දැන් ලොකු කාලේ වෙලා. මොකද වෙනස් වෙලා තියෙන්නේ? එදා පුංචි කාලේ අද ලොකු කාලේ. කවුද? මගේ. ඒ කියන්නේ මේ මට දැනෙන විදිය. හැබැයි මට කියන කෙනා වෙනස් වුණා නේද? අනේ ඒක ගැන මේ කතා කරන්නේ. ඒ නිසා නේද පින්න ඔබද කියන්නේ අනේ බලන්න මන් දවසක වයසට යනවනේ. ඇයි ඔය දුකින් කියන්නේ කතාව? ඔබ දුකින් කියනවද? දුක් වෙලා කියන මන් දවසක වයසට යනවනේ. මන් දවසක මැරෙයිනේ. එහෙනම් එදාටත් ඉන්නේ ඔබමයි කියලා නේද පින්න ඔබ ඔය කියන්නේ. මොකද එදාට ඉන්නේ වෙන මමෙක් නම. ඉතින් ඒ ඉන්නේ වයසට ගිය මමනේ. ඉතින් එයාට ප්‍රශ්නයක් වෙන්න බෑ නේද? ඒ ඉන්නේ වෙන කෙනෙක් නම් එයාට ඒක ප්‍රශ්නයක් වෙන්න බෑ නේද? ඒ කියන්නේ මීට අවුරුදු අපි හිතමු දැන් ඔබට වයස අවුරුදු 60යි. හරිද? තව අවුරුදු 20කින් ඔබට වයස අවුරුදු 80යි. අපි හිතමු ඔබ අවුරුදු 85න් මැරෙන නියමිතයි කියලා. ඒ කියන්නේ ඔබ දන්නවා තව අවුරුදු 25කින් ඔබ මැරෙන නියමිතයි. එතකොට එහෙනම් අවුරුදු 80යි කියලා කියන්නේ සෑහෙන අබලන් තත්ත්වයට පත් වෙලා ඉන්න ලඟ වෙන කාලයක්. එතකොට ඔබ අද කියනවා මම තව අවුරුදු 25කින් මම මැරෙනවලු. මම තව අවුරුදු 20කින් ගොඩක් වයසයිනේ. අනේ මට හරි දුකයි කියන්නේ. මම වයසට යනවානේ. දැන් හිතලා බලන්න පින්වතුනි ඔබ ওই දුකට යන ওই දුකටපත් වෙනවා කියලා කියන්නේ අද නේද? අද වයසට කියලා නෑ නේද? එහෙනම් දැන් මේ අනාගතයක් තියෙන්නේ කාටද? ඔය අනාගතේ අවුරුදු 25කින් එන්න තියෙන අනාගතේ අවුරුදු 20කින් එන්න තියෙන අනාගතේ අද ඉන්න ඔබේ අනාගතේ කියලා නේද ඔබට දැනෙන්නේ? මොකද එදා ඉන්න කෙනාට නම් ඒ එයාගේ වර්තමාන විතරයිනේ. තව අවුරුදු 20කින් අවුරුදු 80ක් වෙන්න ඉන්නේ වෙන කෙනෙක් නම් ඔබ නෙමෙයි නම් ඉතින් එයාට ඒක වර්තමානෙනේ පින්වතුනි. එහෙනම් ඒ අපිටම අවුරුද්දක් අවුරුද්දක් ගන්න වෙන ඉන්නේ වෙන කෙනෙක් කියලා. හරි දැන් හිතක් හිතක් ගන්න නැතුව අපිටම අවුරුද්දක් ගන්න ඉන්නේ වෙන කෙනෙක් කියලා. හරි එතකොට එහෙනම් මේ අවුරුද්දේ ඉන්නේ ඔබ ලබන අවුරුද්දේ ඉන්නේ වෙන කෙනෙක්. එහෙනම් ඒ කෙනාට ඒ අවුරුද්ද වෙන දේවල් ගැන විතරනේ දැනුමක් තේරුමක් තියෙන්න පුළුවන්. එයාට කලින් අවුරුද්ද හිටපු වෙන කෙනෙක් නම් එයාට විතර ප්‍රශ්නයක් වෙන විදිහක් නැහැ නේද? ඔබ හිතලා බලන්න. ඇයි ඔබ සතර පායට යන බය? ඇයි සතර පායට යන බය? සතර පායට යන්නේ කවුද? ඔබ නේද? ඉතින් සතර පායට ගියාට පස්සේ ඉන්නේ වෙන කෙනෙක් නම් දැන් ප්‍රශ්නයක් නැහැ නේද? සතර පායට හස් කියලා යන්න ගියාට පස්සේ ඉන්නේ වෙන කෙනෙක්ද එතකොට? ඒකදම මේ කියන්නේ පිටු හොඳට හිතන්න මේ කියන දේවල්. සතර පාරේ යන්නේ වෙන කෙනෙක්ද? ඔබ සතර පාරේ බයයි. සතර පාරේ කිව්වහම කලන්ත දාන මට්ටමට සමාන අය බයයි. දැන් අපි දන්නව එහෙම නේද? පිරිස. එයා හිසගිනි ගරන් වගේ වහවහ මේ සතර පාරේ නිදහස වෙන උත්සාහ කරනවා. හොඳයි බොහොම හොඳයි ශ්‍රේෂ්ඨයි පිටු. හරි සතුටුයි. නමුත් දැන් හිතලා බලන්න සතර අපායට යන්නේ කවුරු කියලාද ඔබට හිතෙන්නේ? මේ මං. දැන් සතර අපායට යන්න තියෙන්නේ තව අවුරුදු 30කින් නම් මරණාට පස්සේ. එහෙනම් අවුරුද්දක් අවුරුද්දක් ගානේ හෝ නැත්නම් අපි තුන ජීවිතේ වෙනස් කෙනෙක් නම් එදාට ඉන්නේ. වෙනස් කෙනෙක් නම් දැන් මේ ජීවිතේ වුණාට පස්සේ ඊළඟ ජීවිතේ පටන් ගන්නේ සතර පාය නම් පින්විතේ ආවිතී කියලා. ඉතින් එතන එදාට වෙන කෙනෙක් නම් ඒ ඉන්නේ. නේ ඔබට තියෙන ප්‍රශ්නේ මොකද්ද? එන ඔබට බයයි. හරි ඔබ කියන මට දිව්‍ය ලෝක යන්න ඕනේ. දිව්‍ය ලෝකේ සුර සැප සම්පත් තියෙනවා. අනේ මට ඒවා විඳින්න තිබ්බනම් කියලා. හරි දිව්‍ය ලෝකට යන්නේ කවුද? දිව්‍ය ලෝකට යන්නේ වෙන කෙනෙක් නම්. ඉතින් ඔබට මොකද්ද ඒකෙන් තියෙන වාසිය? ඉතල බලන්න. එහෙනම් දිව්‍ය ලෝකයට යන්නේ වෙන කෙනෙක් කියලා නෙමෙයි ඔබට දැනෙන්නේ. දිව්‍ය ලෝකයට යන්නේ කවුද? ඔබමයි. අපායට යන්නේ කවුද? ඒත් ඔබමයි. එහෙනම් ওই දෙකම සිද්ධ වෙන බින්දේ මරණය පස්සේ නේද? ඉතින් මේ මරණව කියන එක සිද්ධ වෙන තව අවුරුදු 25කින් නම්. අවුරුදු 24කින් ඉන්නේ කවුද? 25න් නම් මැරෙන්නේ ඊට දවසකට කලින් ඉන්නේ කවුද? ඒත් ඔබමයි. එහෙනම් ඊට අවුරුදුකට කලින් ඉන්නේ කවුද? ඒත් ඔබමයි. ඊට අවුරුදු 5කට කලින් ඉන්නේ කවුද? ඒත් ඔබමයි. එහෙනම් දැන් ඔය ඔබමයි කියලා දැනෙන කෙනා නේද බින්දේ එදාටත් ඉන්නේ. එහෙනම් තේරෙන නේද තින්නේ? ඔය ඔබට දැනෙන්නේ කේනා වෙනස් වෙන්නේ නැහැ නේද? එහෙනම් අනාගතේට එහෙමයි නං අතීතයටත් කොහොමද? ඒත් එහෙමයි. එහෙනම් අතීතයට ඔබට දැනෙන්නේ තින්නේ ඔබම හිටියා කියලා. දැන් අපි කතා වුණේ ඔය එක කය කැලලක් නෙමෙයි කියලා. ඔබ කය කැලලක් නෙමෙයි. නම් තව උදාහරණයක් අපි ගමු. අපි හිතමු ඔබේ පිටේ හැම පිච්චිලා. හරි? මොකද අමතුරක් කියලා පිටේ හැම පිච්චිලා. දැන් ඔබට පිට පේන්නේ නැහැ. කණ්ණාඩියකින් තව කණ්ණාඩියකින් හරහා බැලුවොත් නිසා පිට පේන්නේ නැහැ. හැම පිට පිච්චිලා. ඉතින් දැන් ඔන්න වෛද්‍යවරු කියනවා මේ පිටේ තියෙන හැම හොඳටම පිච්චිලා දින අපිට හැම බද්ධ කරන්න වෙනවා කියලා. හරිද? ඔන්න දැන් එන ඔය හැම අයින් කළා වෛද්‍යවරු මොකද කරන්නේ? වයසට කියපු දැන් ඔබේ වයස අපි හිතමු අවුරුදු 25යි. අවුරුදු 75ක මිනිස්සෙක් මම දන්නේ අවුරුදු 75ක මිනිස්සෙක් හැම ගන්න පුළුවන්ද කියලා අපි නිකම රූපකල්පන කරමුකෝ. අනේ අපි හිතමු අවුරුදු يعني තරුණ වයසින් ඔබ පිරිමියෙක් නේ. අපි කියනවා කාන්තාවගේ හැම ගන්නවා. ආයිම ගමුකෝ. හරි? එතන සාමාන්‍යයෙන් තරුණ වයසේ ඉන්න කාන්තාවකගේ හැම ගන්නවා. ඒ හැම අරගෙන දැන් ඔබට බද්ධ කරනවා. දැන් ඔබ පිරිනට දීලා බද්ධ කරලා තියෙනවා. ඉතින් ටික කාලයක් මාස ගණනක් ගියාට පස්සේ දැන් මේ හැම වැඩිලා දැන් ආයේ පෙර තිබ්බ ප්‍රകൃති තතරෙන් පත් වෙලා තියෙනවා. දැන් ඔබට පිට පේන්නේ නැහැ. ඒ නිසා ඔබට දැන් පාට වෙනසක් පේන්නේ නැහැ. අර ඒ කියන්නේ ඔබ පිට අල්ලවත් නැහැ තාම. ඒක ඔබට මේ අමුත්තක් එහෙම දැනෙන්නේ නැහැ. කොහොමද ඇහැට පේන වෙනසක් දැනෙන්නේ නැහැ. හරි? දැන් ඔබට හිතෙනවද ඔබ ටිකක් ගැහෙනු වගේ කියලා. එහෙම නෑ නේද? ඉතින් ඔය හැම ගත් එකගෙන කාන්තාවගේ. ඉතින් කයේ නම් පින්වතුනි ඔය මම දැන් මම ගැහණියක් කියලා ගැහෙනුන්ට හිතෙන්නේ. මම පිරිමියෙක් කියලා පිරිමින්ට හිතනවා. ඒතර ඔය මම කියලා කියන එක තියෙන එක ඇඟේ නම් තියෙන්නේ. එහෙනම් ඔය පිටේ හැම ගත්තකොට ඒ හම් සෛලනෝ ගන්නේ ඒවනේ ඔය බද්ධ කරලා ඊට පස්සේ වවන්නේ පින්වතුනි ඇඟේ කියලා. එහෙනම් ඒ ගත්ත සෛල ටික ඇඟේ පිටිපස්සේ පිටේ හයි කරාට පස්සේ ඒ මනුස්සර දැනෙන්න ඕනේ නේද? එයාත් දැන් ටිකක් ගැහණියෙක් වගේ කියලා. මම 180ක් විතර පිළිමි 120ක් විතර මං ගැහනවා. එහෙම දැනෙනවද ඒ මනුස්සයාට? නෑ. එහෙම දැනෙන්නේ නැත්තේ ඇයි? ඔය මම කියලා කියන එක දැනෙන්නේ මොකේ නෙමෙයි? කයි නෙමෙයි? හැබැයි ඔබ කියනවා මේ මගේ අත. අල්ලන්නේ බා මගේ අතින්. තමයි මගේ අතින් කියලා කියන්නේ නැහැ. අල්ලන්නේ බා මාව කියලා කියනවා. අල්ලන්නේ අත ඔබ කියනවා. අල්ලන්නේ බා මාව. එන්නේ බා මගේ ඇඟ ඇතිල්ලෙන්. ඔය කියනවා. ආයෙන පුතේ මාව අල්ල ගන්නකෝ. නේ? අම්ම කෙනෙක් දරුවට අත දික් කළා කියනවා. පුතා මාව අල්ල ගන්න. අයියෙන් අල්ල ගන්නනේ මාව. මාව අල්ල ගන්නද? මාව අල්ලගෙන ගිහලා මොකක්ද දික් කරන්නේ? අතක්. ඔය අත කපලා වෙන මනුස්සයෙක්ට හේ කරනවා. දැන් මාව අල්ලගන්න ගිහලා ගම හරිනම් ඒ දරුව කවද අල්ලන්නේ? ඒ මනුස්සයා නේද? ඇයි මාව කියලා දික් කරේ අතනේ? මේ මාව කියලා අත දික් කළා. එහා ගෙදර ඇන්ටිට හේ කරනවා අත. පුතේ මාව අල්ලගන්න හයියෙන් කියලා පාර පයින්නකොට අම්ම කියනවා. ඒ දරුව මොකද කරන්නේ? ටක් ගාලා ගෙදර දුවගෙන එහා ගෙදර ඇන්ටිගේ අත අල්ලගන්නවා. හරිද දැන්? නෑ ඔබ එහෙම කියද්දිත් පිඟුදුනේ අදහස් කරන්නේ වෙන දෙයක් නේද හැබැයි ඒ වෙලාවට හොඳට තේරුම් ගන්න මේක ඔබ ඒ වෙලාවට පිඟුතුනේ මේ කය දිහා බලාගෙන ඔබ කියනවා නේද මේ මම කියලා ඒ වෙලාවට දැන් කොණ්ඩේ කපනවා කොණ්ඩේ කැපරවස ආයි කොණ්ඩේනවා දැන් ඔබ ඔය අලුතෙන් ආපු කොණ්ඩේ මොකද්ද කියන්නේ මයි කොණ්ඩේ දැන් මයි කොණ්ඩේ නෙමෙයි ඒක ඉස්සලා තිබ්බ එක ඒ කපල විසික් කරා ඉතින් ඔය දැන් තියෙන එක ඉස්සලා තිබ්බේ නැහනේ කොහොමද එකපාරට ඔක මයි කොණ්ඩේ උනේ දැක්කද ඒ වෙලාවේ තියෙන දේ ඔබ ඒ වෙලාවේ දාගන්න මේක මගේ රූපේ කියලා දැන් මේ අතේ තියෙන නියපොතු ටික ඔය ඔබ උපන් දවසේ තියෙනවා තිබ්බ නියපොතු ඔබ උපන් දවස නම් ඉන්නේ ඇඟේ තියෙන එකම එක දෙයයි. ඒ තමයි ඔබේ තියෙන ස්නායු සෛල. අනෙක් හැම දෙයක්ම උපන් දවස නම් වෙනස් වෙනවා. වෛද්‍ය විද්‍යාවට අනුකූලව නම් ස්නායු සෛල හැරෙන්න. අනෙක් හැම දෙයක්ම කාලෙන් කාලට විනාශ වෙලා ගිහලා අලුත් ඒවා උපදිනවා කය තුළ. ස්නායු සෛල මනුස්සයෙකුට ජීවිත කාලෙට මේ එක කොටසයි තියෙන්නේ. වෙන්නේ නැති. ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තේ. ඒකකොට දැන් ඔබේ නියපොතු කාලෙන් කාලට වැවෙනවා. සමහර ඒවා හැලෙනවා. නියපොතු කපනවා එතකොට එහෙනම් දැන් ඔබ මගේ නියපොතු කියලා පෙන්වන්න බෑ ඔබේ නියපොතු පෙන්වන්න බෑ පෙන්වන්න ඔබේ නියපොතු මගේ නියපොතු පෙන්වන්න බෑ ගිය මාසේ මොනවද පෙන්වන්නේ මගේ නියපොතු කියලා ඒ ටික තියෙන දැන් බක්කිය නේද එහෙනම් දැන් මාවල්ලාන කියලා කිව්වම මං ගිල්ලර බක්කිය තින්න කැල්ලි ටික හැරුව හරියද දැන් තාත්තා කියන පුතේ අම්මියෝ එකන් එන්න ඉක්මනට එකන මේ ගමන යන්න අම්මි එකගෙන් දැන් පුතා හරිනම් කවරද යන්න ඕන? අයි අම්මිගෙන් කොටසක් තියෙනවා 50 නේ. නිදන කාමරේ 50 තියෙන. අර කොණ්ඩේ පිරෙන දන්නු. සාමාන්‍ය අම්මිගෙන් 120 වාක් විතර දෙනෝනේ 50. අයි කොණ්ඩේ පිරෙනකොට ගැලවෙන ඔක්කොම ටික ඒක ඇතුළෙන් තියෙන. ඊළඟට තව කොටසක් තියෙනවා බිම. අයි හම අතුල්ලද්දි හමෙන් ගැලවිච්ච හම සෛල. ඒ ටික ඔක්කොම බිම. අනිත් ටික එතන අනිත් දින කුණු බක්කිය. අනිත් දින වැසිකිලි වලේ. දැන් ඔහොම ගියම් පින් අම්මි වෙක්කන් එන්න කියලා ගියම පුතා කාව දෙක්කන් එන්නවා. නැත්නම් මොනවද ගේන්නේ? කොයි කැලේ ටික දරන් එන්නවා? දැන් ඒ එදා උදේ අම්මා පරක් වෙලා තියෙන අම්මගේ දතක් ගැලවිලා. දදක් ගැලවිලා අම්මයි දඩ දාලා බක්කියට. පුතේ අම්ම එකෙන් එන්නේ. මේ කොල්ල දුවගෙන යන දතක් අරගෙන. මෙන්න තාත්තා අම්මා ගෙනාවා. මොනවද අරන් එන්නේ දතක්. ඔය මොනවද ඔයගෙන? අම්මා ගෙනාවා. ඇයි ඔය අම්මයි? නෑ එදා මං අම්මගේ දතින් අල්ලපු වෙලාව අම්ම කිව්වා එන්නපම අවල්ලන්න කියලා. දැන් දොර මාව වෙලා තියෙන දත දෙහෙන. අන්න එකයි කියන්නේ තියෙන්නේ මේ මං කියන එක දැනෙනකොට ඒ මොහොතේ තියෙන රූපෙට ඕක දාගන්නවා හරියට කොයි වගේද ඔබ ගියත් බැවේ ওই රූපෙ නෙමෙයි නේද ඔබට තිබ්බේ අපිටම ඔබ ගියත් බැවේ දිව්‍ය ලෝකෙ හිටියේ කියලා ආසයි නේ මහද්දී තේ මුණේ hina ගියත් බැවේ ඔබ හිටියේ දිව්‍ය ලෝකෙ දැන් දිව්‍ය ලෝකෙ හිටපු කාලේ ඔබ සුරංගනාවියක් දිව්‍යංගනාවියක් නැත්නම් මහා ඉරිදි සම්පන්න දෙවිවරු දෙවි කෙනෙක්. දැන් ඔබට ওই දැන් තියෙන කයද ඒ කාලේ තිබ්බේ? ඔබ ඒ කාලෙත් තියෙනුනේ ඔය ඒ තිබ්බ කය දිහා බලාගෙන කිව්වේ නැද්ද? මේ මගේ ඇඟ කියලා. නැත්නම් මේ මම කියලා කිව්ව නේද ඒ කාලෙත්? දැන් අද මම කියලා කියන්නේ වෙන කයකට නේද? ඒක දැන් මැල්ල බඳින්නේ තව කොහෙ හරි කියලා ඉබදුනවා. ඔබට හම් වෙනවා වෙන කයක්. දැන් බල්ලෙක් බල්ලෙක් තමන්ගේ කය කියලා දැනෙන්නේ බල්ලට මොකද්ද? ඒ තිරසං කය යන නේද උට එහෙම දැනෙන්නේ. හැබැයි ඊට කලින් අද්ද මේ බල්ලා මිනිස්සෙක්. එතන ඒ අද්දවේ තමන් කියලා දැනුනේ මොකද්ද? ඒ මිනිස්ස කය. ඊට කලින් අද්ද දෙවියෙක්. ඒ කලින් දැනුනේ මොකද්ද? ඒ කය. ඊට කලින් බ්‍රහ්මයෙක්. බ්‍රහ්මයා දැනුනේ මොකක් කියලාද? ඒ සියුම් කය. ඒක තමයි මම කියලා දැනුනේ. එහෙනම් බලන්න බින්නේ ඒ මොහොතේ මේ දෘශ්‍යමාන වෙන කය තමයි තමන් කියලා දාගන්නේ. ඔය තමයි හරියට කායानुපස්සන වැඩුනේ නැතුණහම. හිතක් රැවටෙන මායාව. ඔවුන් ඔය නිසා තමයි පින්වතුනි කායික වේදනාවක් එනකොට ඒ කායික වේදනාව එනවා 120ක් විතර. ඉතුරු 80ක් පින්වතුනි කායික වේදනාව නිසා අපට හටගත්ත මානසික වේදනාවක් කොහෙද තියෙන්නේ? ඒක අද්දුරුවයි ප්‍රත්‍යක්ෂයි පින්වතුනි. ඕනතරම් පින්වතුනි ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ඇත්තටම ඒ කායික පීඩාවල විඳින ගොඩාක් දුක් විඳින මිනිසුන්ට හරියට කායानुපසනාව වඩා ගන්න හැටි කියලා දුන්නා නේද? ඒ කියන්නේ හුස්ම උඩට වැටෙනවා බලන් ඉඳලා හරියන්නේ නැහැ. විතරක් හරියන්නේ නැහැ. අපි එහෙම කියමුකෝ. මේ කියන කරුණ පින්වතුනි එයාගේ ඔළුවට වැටෙන්න ඕනේ. මේ කියන කරුණ අවබෝධ වෙන්න ඕනේ. මොකද නැත්තම් පින්වතුනි කොන්ද කැඩුණාට පස්සේ කොන්ද කැක්කුමක් එනකොට ටක් ගාලා Tamante හිතෙනවා මේ මට තමයි මේ කැක්කුම එන්නේ කියලා. මේ මගේ කැක්කුම. ඇයි? මගේ කොන්ද කැඩලන්නේ. එහෙනම් මාව කැඩලා තියෙන්නේ. කොන්ද මගේ. ඒ නිසා මේ මම. එහෙනම් මේ මගේ කොන්ද කැඩලා තියෙන්නේ. වෙනත් අතුරින් සරලව කියනවනම් මාව කැඩලා තියෙන්නේ. දැන් මං කැඩනකොට කොහොම වේදනාවක් එනවද? කැඩලා දෙන්නේ කොන්ද විතරයි. මං කැඩලා නැහැ. හැබැයි මම කියලා ඉන්නවා මම ඉන්නවා කියලා දැනෙනකොට ටග් ගාලා අර පේන්න තියෙන රූපෙට බින්න ටග් ගාලා දාගන්නවා ඒක. එහෙනම් දැන් මම කැඩිච්ච මමක්. ඉතින් අපි කැමති නැහැ කැඩිච්ච මමකට. හිත කැමති හොඳ ප්‍රകൃති මට්ටමින් තියෙන මමකට. ආන් ඒ නිසා තමයි පින්දෙනි පළවෙනි සුදු කේස් ගහෙද්දි මිනිස්සු ගැටෙන්නේ. මතක නැද්ද එමු නා? මතක නැද්ද ඔබ කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා අර පළවෙනි සුදු කෙස් ගහ දැකපු වෙලාවේ ඔතන හිටියන කන්නාඩි ඉස්සරහ විනාඩි 10ක් ඉඳන් හිටියේ නැදන්නේ. ඒ කෙස් ගහ අනිත් කෙස් ගස් වලින් පීර 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 ඒක බේර 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 අන්තිමට ඒක විතරක් ඇදලා අයින් කරන් කාටවත් පෙනේ කියලා මතක නැහැ. කාටවත් නොකිය ඒක සිංක් එකට දාලා ෆ්ලෂ් කරලා දැම්මේ නැත්නම් හොදලා දැම්මේ නැත්නම් බක්කීර දැම්මේ විසික් කරලා දැම්මේ කාටවත් නොපෙනේ. ඇයි දැන් ඔබට දැනෙනවා පින්විතරේ මං වයසට යනවා කියලා. මොකක් වයසට යන නිසාද? ඔයි කාය වයසට යන නිසා. කාය වයසට යනකොට ඔබට දැනෙනවා මං වයසට යනවා කියලා. කාය තරුණ කාලේ ඔබ කියනවා මං ඉස්සර තරුණයි කියලා. නමුත් ඔබ දැන් මේනකොට දන්නව නේද? අපි බනහපු විරස මේක අරුණව දන්නවා. අලු කාරණා නෙමෙයි. හිතක් කියලා කියන්නේ උදා වෙලා වැය වෙලා යන දෙයක්. දැන් හොඳට බනහන් විස මේ හැමෝම මේ කාරණාව දන්නවා. හිතක් කියලා කියන්නේ උදා වෙලා වැය වෙලා යන දෙයක්. එහෙනම් මේ මොහොතේ උදා වෙලා මේ මොහොතේ වැය වෙලා යන හිතේ වයස කීයද? අවුරුදු කීයද? 80. මේ මොහොතේ උදා වෙලා මේ මොහොතේ වැය වෙලා යන හිතේ වයස කීයද? අවුරුදු 80 කීයද? 80 නෙමෙයි, තප්පරෙන් කෝටියෙන් පංගුවයි පින්දුන ඔය හිතේ වයස. එහෙනම් මේ මොහොතේ තියෙන හිතේ වයස කීයද? තප්පරෙන් කෝටියෙන් පංගුවයි. දැන් මේ මොහොතේ තියෙන හිතේ වයස කීයද? තප්පරෙන් කෝටියෙන් පංගුවයි. එහෙනම් තප්පරෙන් කෝටියෙන් පංගුවකට වඩා වයසට ජීපු හිතක් ගැන මට කියන්න බෑ. තප්පරයකින් කෝටියෙන් පංගුවකට වඩා වයස ඇති හිතක් ගැන මට කියන්න බෑ. අපි කියන බින්දේ අවුරුදු 110ක් ජීවත් වෙච්ච මිනිස්සෙ මේ ලෝකේ අපි වැඩියෙන් වැඩි තාම ජීවිතුන් අතර ඉන්නෝනේ මේ වගේ මිනිස්සු. ඔය ගිනස් ලෝක වාර්තා පොතේම ඇති වැඩිම කාලයක් ආයු වළඳපු ලිඛිත සාක්ෂි වාර්තා තියෙන තොරතුරු. හරි? ඒර ලෝකේ වැඩිම කාලයක් අද වෙනකන් ජීවිතුන් අතර ඉන්න මිනිස්සු. ඔබ එහෙම කියන්නේ. ඒ මනුස්සයාට ඔබ වයසක් දෙනවා. ඒක ඔය සත්වයාට. සත්වයාට ඔබ වයසක් දෙනවා. මේ සත්වයා වයස අවුරුදු 5යි. මේ සත්වයා මාස 5යි. මේ සත්වයා අවුරුදු 25යි. මේ සත්වයා අවුරුදු 80යි. මේ සත්වයා අවුරුදු 100යි. මේ සත්වයාට වයස අවුරුදු 120යි. මට කියන්නේ හිතේ වයස කීයද? හරි අවුරුදු 125ක මනුස්සයෙක් ගන්නකෝ. 125 මනුස්සය නෑනේ අද කාලේ වගේ. අපි දැන් අවුරුදු 85ක ආච්චි අම්ම කෙනෙක් ගන්න. ඒ අවුරුදු 85 ආච්චි අම්ම ඇහැ රූපය ගැටුණා. හිතක් උදා වුණා. ඒ හිත වැය වෙලා ගියා. මට කියනවා හිතේ වයස කීයද? ඔය හිතේ පරමාංශ කොච්චරද? අවුරුදු කීයද? 80. ඔය හිතේ වයස පින්වතුනි තප්පරයකින් කෝටිම් පංගුවයි. එහෙනම් වයසට ගිහිල්ලා තියෙන්නේ මොකක්ද? කයක්. කයක් වයසට ගිහිල්ලා තියෙන එක ගැන හිතේ මොකද තියෙන අමාරුව? හරියට හිත වයසට ගියා වගේ. දැන් අල්ලපු ගෙදර මිනිස්සයා වයසට යනකොට ඔබට ප්‍රශ්නයක්ද? ඔබට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. කාය වයසට යන එක ඔබට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කොහොමද එතකොට? ඔය කායනේ වයසට යන හිත නෙමෙයි. මේ ඔබට එක ප්‍රශ්නයක් වුණේ කොහොමද? හිතලා බලන්න මෙන්න මේ කියන කරුණ. දැන් තාමනුසෙට ලේවමන යනවා. පිළිකාවක් හැදෙලා. ඔබට ප්‍රශ්නයක්ද? අරද ඔබ නන්නාඳුනන මිනිස්සේ. අනුකම්පාවක් දැනේ. නමුත් ඔබට හැදුනා කියලා හෝ ඔබේ අම්මට හැදුනොත් තියෙන වේදනාව ඉන්නේ නැහැ නේද මේ වෙලාවට? ඇයි ඒ? අපි ඔය ඉස්සර කතා වුණා පින්වතුනි. මේ තණ්හාවේ ධර්ම කියලා. තණ්හා වෙන තැනට තමයි දුක හටගන්නේ. ඒ මනුස්සයා ගැන එහෙම තණ්හාවක් නැහැ. මොකද ඒකට හේතුව පින්වතුනි ඔබේ අම්මා කියන එක තුළ ලොකුවට ඔබ හැදෙනවා. ඔබේ අම්මා නිසා අපි ලොකුට ඔබක් හැදෙනවා. එහෙනම් මම හදාගෙන තියෙන ලොකු ප්‍රබල සාධකයක් තමයි මූලද්‍රව්‍යයක් තමයි අපි අම්මා. ඒ නිසා මගේ අම්මා තුලින් ලොකු මමක් හැදෙනවා. එහෙනම් මේ කියන අර මේ බොහොම මාන්නක්කාරකම ගැන නෙමෙයි මේ කතා කරන්න බින්දු. අර අනික් කැරඩා මන් ලොකුයි මමක් හදා ගන්නවා කියලා අපි කියන්නේ අන්න එහෙම ඒක ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කියන බින් ඔබට ඔබ ඉන්නවා කියලා දැනෙන ස්වභාවය ගැන. ආයතන මේ කියන්නේ මේක ඔබට වැටහෙන තම් පැහැදිලි නැත්නම් ඔබ මාත්‍රයක්වත් ඒ ගැන වරු වෙන්න යන්න එපා. මාත්‍රයක්වත් ඒ ගැන කලබල වෙන්න එපා. දැන් ඔබට මේ වගේම පින්න දේශනා යම් දවසක අලුත් දහම් කරුණ කහන්න හම්බුනේ නැද්ද? මීට කලිනුත්. එතන ඒ කරුණ පින්න පළවෙනි අහක දවසේ තේරුන්නේ නැහැ. මොකද ඔබ කරේ? අනල දොඩල වැලපිලා විලාප දීලා ඒක නේද කරේ? නැහැ මොකද කරේ? ඉවසුවා. ඊළඟ දවසෙත් ඇහුවා. අර කලින් අහගත්තේ ආවසරයක් ඇහුවා. ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලුවා. ඊට පස්සේ ඊළඟ දවසේ ආයෙ ඇහුවා. ඊළඟ දවසේ ආයෙ ඇහුවා. ඇහුවා. ආයෙ ඇහුවා. ආයෙ ඇහුවා. ආයෙ ඇහුවා. යම් දවසක් ආවා අපර කින්දේ තේරුණා. ඉතින් ඔච්චර ගාන තේරෙනවා. එනිසා දැන් මේක තේරුන්නේ නැහැ කියලා කලබල වෙන්න එපා. මොකද ඔබට යම් දවසක මම තේරුම් කරලා දෙන්නම් ඔය කලබල වෙන්නේ මෝඩකම නිසාම තමයි කියලා. හිතේ දුක හට ගන්න නිසාම තමයි මේ කලබල වෙන්නේ. මොකද මට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැද කාටද? මට. ඇයිනේ? දැන් ඔය සමහර කොට මිනිස්සු ඉන්නේ. මිටි අය. ඒ මිනිස්සුගේ හැටි. ඒ කය මිනිස්සුගේ හැටිම ඇතනවා කයක හැටි. මිටි. දැන් මේ මිනිස්සු දුකටපත් වෙනවා මට උස අල්ලන්න බෑ කියලා. උඩ අල්ලන්න බෑ. දැන් අපි දුමු කාමරයක තියෙනවා උඩ උළුවසක්. ඒ උළුවස උඩ මොකද යතුරක් තියලා තියෙනවා. හරි? එතකොට ගෙදර අනෙක් හැමෝටම පුළුවන් ඒ යතුර ගන්න. අර ගෙදර ඉන්න මිටි මනුස්සයර බෑ එක ගන්න. දැන් එයාර කොහොමද දැනින්නේ කියන්නේ? එයාර දැනනවා නේද මං මිටි කියලා. නේ මං අහන්නේ ඒකයි. කොයි කැලේද මිටි? එයාගේ. ඒ මං කියන එකේ කොයි හරියද මිටි? මොකද එතන මිටි? කය මිටි. දැන් එයා කය පිළිදින මගේ කියලා අරගෙන නේද? ගියත් බෑ අපි දෙන එයා ජිරාෆ් කෙනෙක්. එතකොට බදර ගියත් බෑ එයාට මං දන්නේ කොයි වගේද? මිටි කියලාද? නෑ ගියත් බෑ එයාට දැනුනේ මං තරම් උස කෙනෙක් තවත් නෑ කියලා. දැක්කද ඒ මමට ඒ වෙලාවේ හිතුනේ පින්වෙන මේක තමයි මං කියලා. ඒ කය ජිරාෆ්ගේ කය තමයි අරදන්නේ එයා කියලා. දැන් මේ මිටි කය අරදන්නේ ඒක තමයි මං කියලා. මොඩ තමයි. ඒ කියන්නේ අවිද්‍යාව සහගත හිතට දැනෙන හැටි. නර කෙනෙක් මහතයි. එයා හිතනවා මම හරි තරබාරුයි. බලන්නකෝ මං හරි මහතයිනේ කියලා පින්නේ එයා මානසික දුක් විඳිනවා. මම මේ පෙන්වන්න කියලා දෙන්න හදන්නේ පින්වතුනි. ඕකට මානසික දුක් විඳින එක මොන තරම් මෝඩ ගමන්ද කියලා. කය දුක් විඳින එක හරි. ඒක හරි. කයර කොලෙස්ටරෝල් හැදිලා හරි තරබාරුකම නිසා කයේ බර වැඩි හරි උස්ස ගන්න බෑ, ඇවිද ගන්න බෑ, නැගිට ගන්න බෑ, වාඩි වෙන්න බෑ. ඒව හරි. ඒකට පින්නේ කය දුක් විඳහම ඇති. මොකද ඒ කයේ ප්‍රශ්නයක්. කය ප්‍රශ්න කවුරුත් දුක් විඳින්න ඕනේ? කය. ඉතින් කය ප්‍රශ්නෙට හිතේ දුක් විඳින්න ඕනේ නැහැ. හිතේ ප්‍රශ්නෙට කය දුක් විඳින්න ඕනෙත් නැහැ නේද? දැන් ඉස්සර අපි ඔබට කියන්න දෙන්නේ සීලිය නසා ගන්නවා කියලා කියන්නේ මොන තරම් මොනටද කියලා. මොකද ඒකද ගුරු හඳුන ඔබට ඉදිරිපත් කරපු ප්‍රධානම කාරණා තර්කය. හිතේ ප්‍රශ්නෙට කයට වද දෙන්නේ ඇයි? කය කඩාගත්ත කියලා හිතේ ප්‍රශ්නේ සිඳනවාද? නෑ. ආන් ඒ නිසා තමයි සීදනසාගතට පස්සේ ඒ සත්‍යය ගිහිල්ලා ආපවසරයක් මලපෙරේතේ කියලා ඉපදිලා ඒ විදිහ දවසක් ගානේ හැමදාම පිටින් ගිහිල්ලා අර කොච්චිය එන දන්න ගිහිල්ලා සීදනසාගත. ඇයි හිතේ ප්‍රශ්න විසඳිලා නැති නිසා. මොකද හිතේ ප්‍රශ්න කරේ කය කඩාගත්ත එක. එහෙනම් හිතේ ප්‍රශ්න කයර පිළියම් කළ වැඩකුත් නැහැ. කයේ ප්‍රශ්න හිතට පිළියම් කළ වැඩකුත් නැහැ. එහෙනම් ඔබට ඉන්නවා කියලා දැනෙන්නේ හිතෙන් නම් බින්දුනේ. කය කැරේ සම්බන්ධයෙන් මොකද ඒකට? පැහැදිලිද ඔබට කියන කාරණා? දැන් හොඳට කල්පනා කරලා බලන්න මේක ගැන. ටිකක් ගැඹුරුයි. නමුත් ඔබට තේරුම් ගන්න පුළුවන් පෙන්වතුනි. මේ තේරුම් ගන්න බැරි කාරණාව කිව්වනේ. ඔය තේරුම් ගන්න බැරි නම් ඒව අපි කියන්නේ නැහැ. ඔබට තේරුම් ගන්න අමාරු තව ගොඩක් කරුණු තියෙනවා. ඒවා එකපාරට ඔබට කියන්නේ නැහැ. දැන් මේකත් මේ කිව්වේ කල් අල්ලලා 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 ඊට කලින් ගොඩාක් තව කරුණු කියලා දැන් අපි මේ වෙනකොට දේශනා මම දැන් 4 5 විතර කරලා දිනවනේ මේ වෙනකොට. ඒ දේශනාවල ඔබට අවශ්‍ය කරන පරිසරය හැදුවා ඉස්සෙල්ලා. තව ගොඩක් දේවල් කියන තියෙනවා මම ඔබට කියන්නේ. මොකද අවුරුද්දක් තිස්සේ අපි බතල හිටෙවෙ නෑ මග වැඩුවා. මේ මග වඩනකොට පින්න අපිට තව මේ ධර්ම අවබෝධ වෙනවා. අපේ ගුරුවරු වඩාගත් මග ගැන අපිට දේශනා කරනවා. අපි ඉදිරියේ දෙනවා. ඉතින් ඔබට අපි කියලා දෙනවා. නවුන් අපි පැවිසි අතර ආරම්භයෙන්ම මග වඩනවා. සත වෙන වෙලාව විතරයි පින්නේ මග වඩන්නේ නැති කාලයකට කියලා තියෙනවා. නමුත් ඔබට සිද්ධ වෙලා තියෙන්නේ තමන්ගේ නිවෙස් වල ඉඳගෙන ධර්මාලෝක බලාගෙන, ගෙවල් දොරවල් බලාගෙන, හරක බාන බලාගෙන ඉතින් ඒ යුතුයකම් වකිම ඔක්කොමත් කරගෙන මග වඩන්න. ඒත් ඔබේ කරන වැඩේ හරි ශ්‍රේෂ්ඨයි. කරන්න පුළුවන් තරමින් කරන එකයි කරන්න ඕනේ. නමුත් ඔබ අපි පිළිගන්න එපා පිටින් ඔබ අපි සියලු දෙනා පිළිගන්න එපා අපි එකඟ වෙන්න එපා. මෙතන අපිට පැය 24 ක කාලය තියෙනවා. පැය 6ක් 4 වෙනද දැම්ම කියලා කියමු. පැය 18ක් තියෙනවා. නෝ ඔබට මග වඩන්න තියෙන කොච්චර පොඩි කාලයක්ද? පැය භාගයක් සමහර දවසවල හොයාගන්න අමාරු වෙන්නේ නේද? එතකොට ඔබ පැය භාගයක් මග වඩනවා. අපි පැය 18ක් මග වඩනවා. පැය 18ක් මග වඩලා තේරුම් ගත්ත දේ ඔබ පැය භාගයක් මග වඩලා කියන්නද ඔබට? තේරෙයිද? මේ ඔබේ දුර්වලතාවයක් ගැන කියනවා එහෙම නෙමෙයි. එහෙම හිතන්න එපා. උදාර හාමුදුරුවෝ කියන අපිට නිවන් දකින්න බෑ කියලාද? එහෙමද? ඔබ දන්නවනේ මම ඔබට දෙන උත්තරේ. ඔබටත් වඩා මම පිළිගන්නවා ඔබට නිවන් දකින්න පුළුවන් කියලා. ඔබට වඩා ඔබේ නිවන ගැන අපිට විශ්වාසයි. නැත්නම් ඔබ එන්නේ මෙතන මහන්සෙන් නැන්ද? නැද්ද? මෙතර මහන්සෙන් නොන්න නැහැ පින්තු. ඔබේ නිවන ගැන අපිට විශ්වාසයක් නැත්තම්. උද ප්‍රදේශනා කරනවා. අපිට පුළුවන් හැකි විදිහකින්. පුළුවන් හැම විදිහකින්ම. ඔබේ දරුවන්ට යහපත සලසර දෙන්න හදනවා. මේ හැම දෙයක්ම කරන්න පින්තු. අපි යන ගමන් ඔබටත් මේ පාර දිගේ ඉස්සරහට එන්න අඩිතලම් දාන්න. අපි මෙතර මහන්සෙන් නැහැ. නැහ් සාමාන්‍යයෙන් උදේ වරුව කියලා කියන්නේ අපේ ආරාමයේ අපි හැමෝම භාවනා කරන වෙලාව. උදේ 4 ඉඳන් 10වල් දාන වෙනකන් අපි භාවනා කරන වෙලාව. උදේක්ම අපේ තනි තනියෙන් තමන්ගේ මග වඩා ගන්න වෙලාව. තේරෙන්නේ මේ දේශනාව අපි හැම සතියකම සැරයක් රෙකෝඩ් කරන්නේ. මට භාවනා කරගන්න දෙන වෙලාවෙ. මම විතරක් නෙමෙයි මේ දේශනාව රෙකෝඩ් කරන වෙලාව මෙතන ඉන්නේ. තවත් ස්වාමීන් වහන්සේ මෙතන වැඩි ඉන්නවා. අනගාරික මහත්තුරු ඉන්නවා. ඒ කැමරාවල් අටවන් ඒවා සූදානම් කරන්න. දවස් එකන පරිසරය හදලා දෙන්න මේ ඩෙකොරේෂන් ආදී වශයෙන් දේවල්. මේ හැම දෙයකටම පින්නේ බොහෝ පිරිසක් මහන්සි වෙනවා. ඉතින් ඒ උන්වහන්සලත් ඒ මහත්තුරුත් තමන්ගේ කාලය කැප කරලා මේ ඉන්නේ. තමන්ට භාවනා කරන්න කියලා වෙන් කරලා තියෙන කාලය. ඉතින් අපි අපේ කාලය කැප කරයිද පින්නතුනේ ඔබට ඔබේ නිවන කරගන්න බෑ කියලා අපිට පුළුවන් කියලා අපිට විශ්වාසයක් නැත්තම් ඔබට ගිහි ගෙදර ඉඳගෙන කරන්න පුළුවන් උපරිම ඔබ කරොත් මේක කරගන්න පුළුවන් කියලා විශ්වාසය අපිට නැත්තම් මම මට භාවනා කරන්න දෙන කාලේ දායිද පින්නතුන් මේකට මම පැවිදිනේ බණ කියන්නද? ඔබට මොකද හිතෙන්නේ? මම සමාජයේ කොන් වෙලා හිටපු මනුස්සයෙක් නෙමෙයි පින්නතුන්. ජීවිත හැමදැනකම අපිට ධනක් ලැබුණා. හැම දනගම් පින්වතුනි පිරිස අපි පිළිගත්තා. ඒ විදිහින් පෙර අද්දවල කර්ම විපාක. අනික ආයර දන දුන්නම අපිට දැන ලැබෙනවා. ඒකයි සමාවය. දුන්නාමනේ ලැබෙන්නේ. හොඳ දේ දැකලා අගය කරාම අනික මිනිස්සුත් අපේ හොඳ දේවල් දැකලා අගය කරනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ වගේ චරිතයක් වෙන්නේ නැති සසරේ මැද අද්දවල. ඒ නිසා කොහේ ගියත් ඉන්නේ තනක් හම්බුණා. ඉස්සර නම් මෝඩ කාලේ ඒ තැන බලාපොරොත්තු වුණා. දැන් ඒ තැන බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම යහපත කරන්න විතරයි ඕන පිටුනේ. තනක් ගන්න ඕනේ නැහැ. ඒ නිසා මේ දේශනා කරන්න උමනාවක් නැහැ පිටුනේ එහෙම. අනේ කවුරුනේ මේ ටික අහන් ඉන්නවනේ. එහෙම එහෙම හසන්න නැහැ පිටුනේ. ඔබ හැමෝම එකතුලා කිව්වොත් එහෙම ස්වාමීනි දැන් ඇති ඔබ හසලා බණ කිව්වා. අපි දැන් ඔබ හසලා බණ අහලා ඇති. ඔය ඔබ හසලා කියන බණන් හරියන්නේ නැහැ. අපිට වෙන බණක් හම්බෙලා තියෙනවා. අපි ඒකෙන් තමයි මේ වැඩේ කරගෙන යන්නේ ඉදිරියට කියලා. ඔබටත් පින් අනුමෝදන් කළා. ඒ අනෙක් කවුරු හරි ඔබට මේ මඟ පෙන්වන පිළිසරත් පින් අනුමෝදන් කළා. අපි නිදහස් කරාට අපි අපේ පාඩුවේ දෙන මඟ වඩාගෙන යනවා. මොකද අපි කරන්නේ අපේ ගුරුවරයා කියන දේ. මම මගේ ගුරුවරයා කියන දේ කරන්නයි පැවිදුනේ කියන්නේ. එච්චර තමයි මම පැවිදුනේ. මම මගේ ගුරුවරයා කියන දේ කළා. අනුපතිශේෂ නිබ්බාන ධාතු උදෙසායි මම පැවිදුනේ. අරිහත් වෙන්නත් නෙමෙයි මම පැවිදුනේ. ඒ නිසා මම අරිහත් වුණා කියලා කියන්නේ මගේ වැඩේ නවත්තන්න කිව්වේ. මම පැවිදුනේ. පිරිනිවන් පෑම උදෙසා. මම දන්නවා හොඳට මම පිරිනිවන් පාල නැහැ කියලා. මේ මේන් එනා පිරිනිවන් පාල නැන්නේ. පිරිනිවන් පාල නැත් තමම ගොඩන. ඉතින් අපි පැවිදුනේ අනුපතිශේෂ නිබ්බාන ධාතු උදෙසා. අරිහත් ප්‍රඵලයේ උදෙසාත් නෙමෙයි. ඒ නිසාමයි ගුරුවරයා කියන දේ කරගෙන මගේ පරිනිර්වාණය උදෙසා මම කටයුතු කරගෙන යන්නේ. එහෙනම් ඒ උදෙසා මම පැවිදුනේ. එහෙනම් ඒ වෙනුවෙන් තමයි පින් මම මගේ මුළු ජීවිතේම කැප කරන්නේ. අද. හැබැයි අපේ ගුරුහාඳුර අපිට නිරන්තරයෙන් මතක් කරන්නේ ඔබ වහන්සේගේ වැඩේ කරගන්න නම් ඔබ වහන්සේ අනික් අයත් යහපත කරන්න ඕනේ. තමන්ගේ නිවන අනික් අයගේ නිවන. ওই දෙක තමයි අපි හැම වෙලාවෙම අරමුණු වෙන්න ඕනේ. ඔච්චරයි පින් අපි ෆයිට් කරන්න මේ ආරම්භ. අපේ නිවන සහ අනික් අයගේ නිවන. හුදෙක් නිවන් ආબોධය විනිසයි. කාගේද? අපේ අනික් අයගේ. ඒ කියන්නේ ඔබේ. එහෙනම් අපි මේ කාලය ඔබ වෙනුවෙන් දාන්නේ මේ භාවනා කරන්න දෙන කාලය ඔබ වෙනුවෙන් දාන්නේ මග වඩන්න දෙන කාලය ඔබ වෙනුවෙන් දාන්නේ පින්වතුනි අපිට විශ්වාසයි ඔබ මේ කින දේවල් කරොත් අනිවාර්යෙන් ඔබ කොයි පරිසරයක හිටියත් ඔබට දරුවෝ දෙන්නේ නේදනි දරුවෝ 500ක් හිටියත් ඔබට මේ වැඩේ කරගන්න පුළුවන් කියලා එහෙනම් අපිට ඔබ ගැන කොච්චර විශ්වාසයක්ද ඇත්තේ මම අහන්නේ ඔබට දිනනවද ඔබ ගැන ඇත්තට විශ්වාසයක් මට ඔබ ගැන තියෙන කොන්ෆිඩන්ස් එක ඔබට ඔබ ගැන තියෙනවද කියලා මම මෙහා. උඹේ කරන්න දෙන්න. කරනාලේ ප්‍රතිඵල හම් වෙනවා ඒක ඒකාන්තයි. මොකද මේ ක්‍රමවේදය හරිනේ. ඒකයි. හරියනවද නැද්ද කියලා බලන්න පුළුවන් කෙනාගෙන් කෙනාට නෙමෙයි. ක්‍රමවේදයට අනුව. ක්‍රමවේදය හරිනම් ප්‍රතිඵල හරි. මොකද කෙනාලා නැහැ කොහොමත් මේ ලෝකේ. ක්‍රමවේදේ හරිනම් ප්‍රතිඵල හරි. ඒක කවුද කරන්නේ කියන එක වැදගත් නැහැ. වැදගත් නැහැ නෙමෙයි අදාළම නැහැ. එහෙනම් මේ කරන්න කියන දේ කරනවා නම් එහෙනම් අනිවාර්යෙන්ම දෙනකොට ප්‍රතිඵල හම්බෙනවා. Path to success අහලා තියෙනවනේ Path to success. Person to success නෙමෙයි Path to success. ජයග්‍රහණය මොකක්ද? මාර්ගය. ජයග්‍රහණය කේනා නෙමෙයි. ජයග්‍රහණය මාර්ගය. එහෙනම් මාර්ගයක් තමයි පිළිගෙන තියෙන්නේ. සාර්ථකත්වයේ. ඒකයි ආර්ය අෂ්ටාංගික කේනා. අහලා දෙනවනේ ආර්ය අෂ්ටාංගික කේනා ගැන. බුදුහාම දේශනා කරේ ආර්ය අෂ්ටාංගික කේනා ගැන. කොයි කේනාද? නෑනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය. මාර්ගය කියලා කියන්නේ ප්‍රතිපදාවක්. ඒ කියන්නේ process එකක්. ওই process එක ක්‍රියාත්මක වුණොත් අනිවාර්යෙන් ප්‍රතිඵල හම් වෙනවා. ඒකයි මේ ලෝකේ තියෙන සියල්ලම පිටින්නේ හේතුඵලට අනුවයි කටයුතු වෙන්නේ. කෙනාට අනුව ඵල සැකසෙනව නෙමෙයි හේතු වලට අනුව ඵල සැකසෙනවා. එහෙනම් ඔබට තියෙන හේතු සැකසෙනවා. එහෙනම් ඔබ කෙනා කවුද කියන එක අදාල නැහැ. ඔබ ගැහනුද පිරිමින්ද කළුද සුදුද උදුසු මිදුද මහතුද කෙට්ටද පොහසත් දුප්පත්ද එකක අදාල නැහැ. ඒකයි මේ ශාසනයේ තියෙන විශේෂත්වය දෙන්නේ. කෙනාලා අදාල නැහැ. ඔබ සුනීතද සෝපාකද අනාථ පින්ඩිකද බිම්බිසාරද අදාල නැහැ. රජ කෙනෙක්ද සිටුවරෙක්ද මහල්ලෙක්ද නැත්තම් රටේ සම්මතයෙන් වසලයි කියලා කියාගත කෙනෙක්ද? වසල ගති තියන අය නෙමෙයි ලෝක සම්මතයේ වසලයෝ කියලා කොට්ටාසක් හිටි කුලයක්. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ පෙන්වලා දුන්නේ වසලය වෙන්නේ ජාතියින් නෙමෙයි ක්‍රියාවෙන් කියලා. ඔය ජාතියින් වසලයි කියලා කියාගත පිරිසක් ඉන්නේ සම්මත. ඒ අයට තියෙන නිවන තියෙනවා. ඇයි නිවන කියලා කියන්නේ ප්‍රොසෙස් එක රිසල්ට් එකක්. මිසක් කෙනෙක්ට රිසල්ට් එකක් නෙමෙයි. යාන් ඒ වෙනුවෙන් පිටින ඔබ සීල දෙනා මහන්සි ගන්න. අපි ඔබට උදව් කරන එක අනිවාර්යයි. අපි ඒකට බැඳී සිටිනවා. මොකද මගේ ගුරුවරයා ඒක තමයි මගෙන් ඉල්ලන්නේ. ඉතින් ගුරුවරයා කරන කියන දේ කරන්න මම බැඳී සිටිනවා කොහොමද? මගේ දිවිදේ මට සාහනෙල ලබා දුන්න මගේ ගුරුවරයා මොනවද කියන ඕන දෙයක් කරන්න ඇති. නැකේ. ඒ තරම් මට මගේ ගුරුවරයා විශ්වාසයි. මගේ ගුරුවරයා මට කියලා තියෙනවා. ඔබ වහන්සේ නිවන කරගන්න. අනික කරත් නිවන කරගෙන උදව් කරන්න. ඔන්න ඔය දෙක වෙනුවෙන් විතරක් ඔබanse ජීවිතේ කැප කරන්න. එහෙමයි ස්වාමී. ඔබanseලයි දන්නේ. ඔබanse දන්නේ. මන් නෙමෙයි දැන් ඔබanse දන්නේ. මොකද මම නම් දන්නේ. මං ජීවිතේට එන්න ඕනේ නැන්නේ. මේ ලෝකේ දන්නවා කියලා හිතන් ඉන්නව නේද බින්ගෙන්? ඇයි දන්නවද මේ හිතෙන්? දන්නවා කියලා දන්නවා කියලා හිතන්නේ නැයි දන්නවද? දන්නේ? දන්නවා කියලා හිතන්නේ නැයි? දන්නේ? දන්නේ නැති නිසා. දන්නේ නැති නිසා තමයි දන්නවා කියලා හිතන්නේ. මොන දන්නා ඇයි හිතන්නේ නැහැ තමන් දන්නවා කියලා. දන්නා ඇයි හැම වෙලාවෙම හිතන්නේ තවත් දන්නේ නැහැ කියලා. දන්නවා කියලා හිතන එක්කෙනෙක් විතරක් හිතනවා තමන් දන්නවා කියලා. ඒ එකම එක්කෙනායි මේ. ආන් ඒ කෙනාට නම් දන්නවා කියලා හිතාගත්තම දන්නවම තමයි. කවුද? තිලෝවග සාන්තිනායක සර්වඥ අමාමෑණි තථාගත සම්බුද්ධ ධීරස්ස විගත මෝහස ලෝකෙට එකයි. තුන් ලෝකෙට මේකයි. දසදහසක් ලෝක ධාතුවට මේකයි. කෝටියක් කෝටි ලක්ෂයක් සක්වලට මේකයි. එහෙම එච්චරයි. අනික හැමෝම පින්වතුනි දන්නේ. සාරිපුත්තන් වහන්සේ කියන්නේ අනේ ස්වාමීනි මම මොනවද දන්නේ? ඔබ වහන්සේ දන්නේ. මේ සාරිපුත්තන් වහන්සේ ඒ එහෙමනම් කියන්නේ අපි මොනවද දන්නේ? නෑ වීලුවක් කගෙනේ මම දන්නවා කියලා කියන කෙනෙක් මම දන්නවා. මොනද මං හන් මම දන්නවා. මොනද මං හන් මම දන්නවා. සාරිපුත්තන් වහන්සේ කියනවා මං නම් දන්නේ බුදුහාමුදුරෙන් අහලා බලන්න. මං කියනවා මං දන්නවා. මොනද මං හන් මම දන්නවා. ඉතින් තේරුම් ගන්න තියෙනවා. දැනගන්න තරමට තමන්ට තේරෙන තමන් කොච්චර දන්නේ නැද්ද කියලා. ඔන්න ඔක තමයි අත කතා. මුහුදේ ගැඹුරට යන්න යන නෙමෙයිද තේරෙන්නේ මුහුද තව කොච්චර ගැඹුරුද කියලා. මුහුද වෙල්ල හිටන් ඉද්දි එහා පැත්තේ මෙහා පැත්තේ බලද්දි මුහුද ගැඹුරයි කියලා තේරෙන්නේ නැහනේ. ඇයි වෙරළෙන් ඉන්නේ? තාම වතුරට අඩිය තියලවත් නැහැ. අඩි දෙකක් ඉස්සරහට කියලා බලන්න. මේ කකුල් යටිපතුල් වැහෙන වතුර තියෙනවා. තාට ඉස්සරහට කියලා බලන්න. මේ බලන්න මේ දන හිස ගාවට මේකේ වතුර තියෙනවා. තාට ඉස්සරහට කියලා බලන්න. මේ බලන්න මේ ඉන ගාවටම වතුර තියෙනවා. අහම යනවා තාට ඉස්සරහට. එයා කියලා ගිහිල්ලා කියයි නේද මෙතනින් එහාට අඩියක් කරලා දීපොත් මං ඉල්ල මැරෙනවා කියලා. දැක්කද? දැනගන්න තමයි පින්නේ තමන්ට තේරෙන තමන් කොච්චර දන්නේ නැද්ද කියලා. එහෙනම් එක මට්ටමක් එනෝ නේද මෙතනින් එහාට මං ගියොත් මේ මූද ගැඹුර කොච්චරද කියලා මට හිතා ගන්නවත් බෑ. මං හිතන් හිටියේ දන්නවා කියලා. දැන් නම් මට තේරෙනවා මං මූද ගැන මුකුත්ම දන්නේ නැහැ කියලා. ඒක අපි ජජ් කරන්න හොඳ නැහැ පින්නේ. එහෙම ඉතින් අපි ගැනවත් කරන ජජ්මන්ට් වැරදිනේ බලන්න. එන්න අපි කොහොමද තව කෙනෙක්ව ජජ් කරන්නේ? තේ තේරුම් ගන්න කටයුතු කරගමු. ඉතින් අද දේශනාවේ කීප ටික බොහොම හොඳට මානසිකාරය කරා. ඉතින් සාමාන්‍ය මේ දේශනාව අඳුම තරමේ තව වතාවක්වත් ඔබට අහන්න සැලසෙනවනේ අවස්ථාව. ඉතින් වහන්න දෙන්න. හලා ඔබ තේරුම් ගන්න. අපි ලබන සතියේ තව දුරටත් මේ ගැන කතා කරමු. තේරුම් නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමයේ මේ එක දිගටම මේක කතා කරන් යනවා කියලා හේකුත් නැහැ. දැන් සමහරට අපි ලබන සතියේ මේ ටොලා ටිකක් වෙනස් කරනවා කියන කතා කරා. මොකද ඔබට ටික කාලයක් මේක දිරවන්න කාලය දෙන්න ඕනේ. එහෙමයි. ටිකක් දිරවන්න අමාරු දේවල් කාලය දෙන්න බෑ දිරවන්න. ඔබ මඟ වඩා කරනකොට මේව වැටෙනවා. එච්චරයි. මේ මට නම් තේරෙන්නේ මේ බොහොම සරල කරුණු ටිකක් මේ කිව්වේ කියලා. අපි එහෙම කිව්වට බුදුහාඳුරෝ හිටියනම් කියයි ආහ් හේවන් අවශ්‍ය කියලා. ඔහොම කතා කරන්න එපා. ඒවා සරල කරුණු එහෙම නෙමෙයි කියලා. ඒක තමයි කතා. ඉතින් බලන් ගියාම කිසිම කරුණක් සරලත් නැහැ, ගැඹුරුත් නැහැ. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒකයි වැරදි. හරි. ඊට අමතරව ඔබට විශේෂයෙන් දැනුවත් කරන්න ඕන කරුණු දෙක තුනක් තියෙනවා. පළවෙනි කාරණාව පින්වතුනි දැන් අපි අවස්ථා මම කීපයකදී මතක් කරා සියුමග අපේ පුංචි දරුවන් සඳහා තියෙන දහම් අධ්‍යයන අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන කියලා කියන්නේ ඇත්තම දහම කියලා දෙනවට වඩා කියන්නේ අපිට ඕනේ ඒ දරුවන් නිවනට යොමු කරා. මේ දෙමාපියන්ගෙත් ලොකු බලාපොරොත්තුවක් තියෙන මේ සම්බන්ධයෙන් Tamanට මේ දරුවන්ට දී ගන්න බැරි. මොකද අපි ආරාමේ අවම වයසක් තියෙනවා පැවිදි කරන. ඒ වයසට කලින් අපි කවුරුත් පැවිදි කරවන්නේ නැහැ. ඒක අපේ ආරාම ප්‍රතිපත්තිය. මොකද එහෙම වුණොත් ඉංග්‍රීසි බොහෝ දෙනෙක් ගොඩක් අපහසුතාවයකට පත් වෙනවා. මොකද කවුරුත් පැවිදි ලයිනේ කාගෙවත් පොඩි දරුවන්ගේ වැසිකිලි කැසිකිලි කරලා හොදලා දෙකලා දෙන්න නෙමෙයිනේ පිංගුතනේ. ඒ නිසා අපිට ඒක වළක්ව ගන්න පුළුවන් නම් හොඳයි. ඒ නිසා අපි අවම වයසක් තියෙනවා පිංගුතනේ. සාමාන්‍යයෙන් දරුවෙක්ට තමන්ගේ වැඩ කටයුතු තමන් තනියෙන් කරගන්න පුළුවන් වයස. ඒ වගේම ලෝකයේ දේවල් ගැන යමක් කමක් තේරෙන වයස. ඒ කියන්නේ මේ ලෝකේ හැමදේම තේරුම් ගන්න ඕනේ කියලා නෙමෙයි. නමුත් සාමාන්‍ය යමක් කමක් කියුවම තේරුම් ගන්න පුළුවන් වයසක් ආවට පස්සේ ඒව අනගාരികව අරගෙන කාලය තිස්සේ ඒව ශාසනයේ ප්‍රතිපත්ති ප්‍රතිවේද ක්‍රමවේදයට අනුව ඒවා කියලා දීලා ඒව ප්‍රගුණ වෙනකොට පැවිදිට ගන්න ක්‍රමවේදයක් අපි ගාව තියෙනවා. ඉතින් අපේ සියුමග ධර්මායතනය කියලා කියන්නේ ආන් ඒ වයසට එනකම් ඒ දරුවංග පෝෂණය කරන මධ්‍යස්ථානය. මෙතුවා කාලයක් අපි ඇරසටන බොහොම සාර්ථකව කරගෙන ආවා. එතකොට අපි මේ ළඟදී මතක් කරා ගැහණු දරුවන්ටත් අපි මේ අවස්ථාව දැන් ලබා දෙනවා කියලා. එතකොට ඒ වෙනුවෙන් ඇප්ලිකේෂන් ෆෝම්ස් අයදුම් පාත්‍ර බොහෝ ගාණක් ඇවිල්ලා තිබ්බා. ඒ වෙනුවෙන් බොහොම උනන්දුවෙන් කටයුතු කරන දෙමාපියන්ගෙන්. එතකොට දැන් අපි මම හිතන්නේ අයදුම් පාත්‍ර 70ක් 80කට ආසන්න ගාණක් ඇවිල්ලා තියෙනවා. මට ආරංචි විදිහට. එතකොට ඒ ආයුධ පත්‍ර දැන් මේ දවස්වල අපේ ස්වාමීන් වහන්සේලාගේ බාරයට පත් වෙලා ඇති. ඒ වහන්සේලා පරීක්ෂාවට ලක් කළා. ඒ දරුවන්ට වැඩසටහනක් නිර්මාණය කළා දේවි අනාගතයේදී. ඒ දරුවන්ගේ මනස දහමෙන් පෝෂණය කරන. එතකොට දැන් මේ වසංගත රෝගය තාම පවතින කාලයක් නිසා ඒ දරුවෝ තම තමන්ගේ නිවෙස්වල ඉඳගෙන වැඩසටහන වලට සම්බන්ධ වෙලා දෙන සම්බන්ධ වෙන ක්‍රමවේදයක් තමයි අපි දැනට සූදානම් කරගෙන යන්නේ. ඉතින් ඒක ගොඩක් දුරට අපේ ආරාමයට සම්බන්ධ අනගාരിക මහත්මයින් විසින් ලොකු වැඩ කොටසක් ඒක කරනවා පින්විතනේ. ඒගොල්ලොන්ගේ නිවන් දකින්න තියෙන කාලේ කැප කරලා ඒක කරන්නේ. අමතක කරන්න එපා ඒක. ඒතර තමන්ට නිවන කරගන්න තියෙන කාලේ මොකද සමහර ඒ දරුවන්ට පින්විතනේ බොහොම සරලව මේ දහම කියලා දෙන්න ඕනේ. එතකොට සමහරට ඒ පිරිස මග වඩන අනගාരികාව සමහරට ඒ දහම තුල ගොඩාක් ඉදිරිපිට ගිහිපු අය. බොහොම හොඳට දහම කරගෙන දහම බොහොම හොඳට දහම අවබෝධයෙන් කටයුතු කරන අය. ඉතින් එයාට නමුත් එයා මොකද කරන්නේ? අර දරුවන්ගේ යහපත පිණිස. එහෙනම් තමන් වදපු දරුවෝ නෙමෙයි මේ. ඔබේ දරුවෝ. ඔබේ දරුවන්ගේ යහපත පිණිස පින්වතුනේ. ඒ දහම තව තව පුළුවන් තරම් සරල කරලා ඒ දරුවන්ට තේරුම් කරලා දීලා එහෙම කරන වැඩ පිළිලක් සූදානම් වෙමින් යනවා. ඉතින් ඒක අපේ ස්වාමීන් වහන්සේලාගේ අවවාදන ශාසනා පරිදි තමයි කටයුතු සිද්ධ වෙන්නේ. විශේෂයෙන් අපේ මහරගම මෙත්තාරාම හඳුනන වහන්සේ තමයි අපේ සියුමග වැඩසටහන ගැන මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ සංඝ සභාව තුළ. ඒකට ඒකට සංඝ සභාවේ අනික් ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම ගුරු හඳුනන වහන්සේ තව ආදම් ශාසන ලබා දෙන නිරන්තරයෙන්ම යන්න හැම ක්‍රමවේදයක් පිළිමි දැන් ඉදිරියේදී අපි කරගෙන යන බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතන්නේ ගිය සිකුරාදා අවසන් දිනේ නම් කරලා තිබ්බේ ආයුධ පත්‍ර බාර ගන්න. එතකොට මොකද අපිට අදහසක් ගන්න ඕන පින්විතනේ කොයිතරම් පිරිසක්ද මේ පළමු කාණ්ඩයට සම්බන්ධ වෙන්නේ කියලා. මොකද ඒ අනුව තමයි ඒවා කණ්ඩායම් කරලා වැඩ කාලසටහන හදලා ඒක ලොකු වැඩක් වෙනතනේ. මොකද විශේෂයෙන් ඔබ ගෙවල් වලින් එන්නේ ඒවට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා එක තැනකට එනවත් නෙමෙයි. එතකොට ලොකු පිරිසක් එක කෝල් එකකට දාගත්තොත් ඒක කොන්ෆරන්ස් කෝල් එකකට දාගත්තොත් ඒතරේ දරුවන්ගේ අවධානය කැඩෙනවා. ඒතරේ දරුවන් ගැන තනි තනියෙන් බලන්න පුළුවන් හැකියාව අවම වෙනවා එතකොට. ඒ නිසා අපි ලොකු කණ්ඩායම් හදන්න බලාපොරොත්තුවක් නැහැ. ආන් ඒ නිසායි පින්නේ කල් තියාම ඔබේ ආයුධම් පත්‍ර අපිට එවන්න කියලා මතක් කරේ. ඉතින් දෙමාපිය විශාල ගාණක් ආයුධම් පත්‍රය වෙලා තියෙනවා තමගේ දරුවන්ගේ විස්තර ඇතුව. ඒ නිසා අපි ඉදිරියේදී ඒ කටයුතු සම්පාදනය කරගෙන යනවා. වැඩිදුර විස්තර මෑතන ඉදිරි දින සති වකවානුවලදී බලාපොරොත්තු වෙන්න ඒ කටයුතු සම්බන්ධයි. ඒ වගේම පින්වතුනි අපි සියුමඟ පටන් ගන්න කාලෙදී අපේ දෙමාපියන්ට පිළිමක් කරා ඒ සියුමගේ පිරිමි දරුවන්ට ආයුධම් පත්‍ර බාර දෙද්දී ඒ දරුවන්ගෙන් ඒ දෙමාපියන් අපි අත්සන් ගත්තා. මොකද ගත්ත අත්සන කොන්දේසියක් තිබ්බයි ආයුධම් පත්‍රේ. අපිට මතක ඇති. ඒ තමයි නිසි කල වයස පැමිණි විට මේ දරුවව ශාසනයට පූජා කරනවා කියන කොන්දේසි මත තමයි අපි ඒ දරුවව සියුමග ධර්මායතනයට බාරගත්තේ. අපිට මතක ඇති. ඉතින් ඒ දෙමාපියෝ කිසිම ආයේ වෙන බලාපොරොත්තුවක් තිබ්බේ නැති නිසා මොකද බොහොම හොඳ ධර්ම අවබෝධයක් තියෙන දෙමාපියෝ. ඒ නිසා ඒ දෙමාපියෝ බොහොම කැමැත්තෙන් ආයේ දෙපාරක් හිතන දෙයක් තිබ්බේ නැහැ. ඒ දරුවන් එක්ක සාකච්ඡා කළා. ඒ දරුවන්ටත් ඉංග්‍රීසි බොහොම ලොකු උනන්දුවක් තිබ්බා. මේ ධර්මමගේ ඉස්සරහට යන්න ගිහිල්ලා කොහොම හරි දවසක මේ පැවිදි ජීවිතේට ඇතුළත් වෙන්න. ඒ නිසා ඒ දෙමාපියෝත් මොකද කරේ? ඒ ආයුධ පත්‍ර බාර දීලා ඒ දරුවත් ඉංග්‍රීසි බොහොම වැරදට කටයුතු කරගෙන යනවා. ඔබට විවිධ අවස්ථාවලදී ඒ දරුව හදපු වීඩියෝ පවා මම දැන් අපි අලුත් අවුරුදු උදා වෙන මොහොතේ ඒ පිළිත් වැරස දහනදී ඔබට දැක ගන්න හම්බුණා. නැත කටින චීවර පූජා කරන පින්කමයිද ඔබට මේ වීඩියෝ එක දැක ගන්න හම්බුණා. ඒ දරුව ඒ බොහොම නිර්මාණශීලී. හරිම නිර්මාණශීලී විදිහට ධර්ම අවබෝධ කරගෙන කටයුතු කරගෙන යනවා. ඉතින් අපේ සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා මේ ළඟදී කතා වුණා සමහරක් විට තාම මේ ධර්ම අවබෝධයේ මුල් අඩිතාලම් තියෙන දෙමාපියෝ ඉන්න පුළුවන්. සමහර අය තාම ටිකක් බයයි. තමගේ දරුවව ශාසනයට පූජා කරනවා කියන කොන්දේසිය යටතේ අත්සන් කරන්නේ. එහෙම වෙන්න පුළුවන්. අපේ දෙමාපියෝත් එහෙමනේ පින්වතුන් ඉස්සර. මේගොල්ලන්ට ඉස්සරම කාලේ කිව්වනම් මට පැවිදි වෙන්න ඕන කියලා. ඒකට කොහොමවත් අවසර දෙන්නේ නැහැ. නමුත් පසු යන්න අපි අවබෝධ කරගත්ත දහම දෙමාපියෝත් එක්ක කතා කරනකොට දෙමාපියන්ට තේරුණා ඒගොල්ලන්ට දෙන්න බැරි සතුටක් හොයාගෙන අපි මේ එන්නේ කියලා. මේ දෙමාපියන්ට දෙන්න බැරි නම් දෙමාපියෝ අපි කෙරෙහි තියෙන අප්‍රමාණ ආදරය නිසා මේ දෙමාපියෝ කල්පනා කරා අපිට ඕනේ මේ අපේ දරුවන්ට යහපත කරන්න. ඉතින් අපිට දෙන්න බැරි සතුටක් මේ ලෝකේ තියෙනවා නම් ඒක කවුද දෙන්නේ? ආන් ඒ කෙනා ගාවට අපි යන්න කිසිම මැලිකමක් නැහැ කියලා මේ දෙමාපියෝ කැමති වුණා. ඉතින් එහෙම තමයි අපි ශාසනය දාවේ. ඉතින් ආන් ඒ වගේ තාමත් මේ ධර්ම අවබෝධය තුළ මුල් පියවරවල් තියෙන දෙමාපියෝ ඉන්න පුළුවන් ඕන තරම්. ඒක බොහොම සබහායිකයි. ඉතින් අදම නම් ඔබ මේ වරණ පිට අහන්නේ අපිට බලාපොරොත්තු වෙන බෑනේ පිටින් ලොකු ධර්ම අවබෝධයක් ඉන්නවා කියලා. නමුත් ඉදිරියේදී ඒක වෙනස් වෙයි. ඒ නිසා අපි ආන්ගේ දෙමාපියන්ට අවස්ථාව සලසලා දෙනවා තමන්ගේ දරුවන්ට මේ නිවන් මඟ ඉවර කරලා දෙන්න. අපි මේක දහම් පාසලක් කියන මට්ටමින් ගන්න එපා. අපි මේ විභාග වලට සූදානම් කරන ධර්මය කියලා දෙනවා නෙමෙයි මේක. අපිට එහෙම කරන්න වෙලාවක් නැහැ. අපි අපේ දරුවව අධ්‍යාපනයෙන් අධ්‍යාපනඥයෙක් කරනවත් අධ්‍යාපනයෙන් ඉස්සරහට යවන්නවත් ගණන් නොදුවා නෙමෙයි. අපේ දරුවට සර්ටිෆිකේට් එකක් දෙන එක නෙමෙයි තියෙන්නේ මේ කරන්නේ. අපි උත්සාහ කරන අපේ දරුවව සතර පහෙන් නිදහස් වුණා කියන සර්ටිෆිකේට් එක දරුවට දෙන්න. අන්න ඒකයි මේ කරන්න උත්සාහ කරන්නේ. ඔබේ අතින් ඔබේ දරුවා අතින් කවදාකවත් අම්මයි තාත්තයි ඝාතනය වෙන්නේ නැහැ කියන සර්ටිෆිකේට් එක දරුවට ගෙදරගෙනත් ඔබට දෙන්නන්න පුළුවන් කරවන්න කියන අපි උත්සාහ කරන්නේ. මිසක් බුද්ධ ආගමන මෙච්චර ලකුණු ගත්තා කියන සර්ටිෆිකේට් එක ගෙනත් දෙන්නේ නැමේ. ඒත් ඒකට ඕන තරම් ධර්මායතන ඇති. ලංකාව පුරා, ලෝකෙ පුරා අන්න ඒවට යොමු කරන්න පුළුවන් ඒ සඳහා. නමුත් ඔබේ දරුවා නිවනට යොමු කරන්න ඕන නම් පින්තුනි. අර කොන්දේසිරිය අරත් නොවි. ඔබට දැන් අවස්ථාව තියෙනවා පින්තුනි ඔබේ පිරිමි දරුවන්ට. ඒ සඳහා ආයුධම් පත්‍ර ඉදිරිපත් කරන්න. හැබැයි මෙහෙමයි. අපි ඒ දරුවන්ට කතා කරන දහම නම් වෙනසක් වෙන්නේ නැහැ. ඒත් අපි ඒ දරුවන්ට කරන වැඩසටහන වෙනසක් වෙන්නේ නැහැ. ඒත් ඔබ කොන්දේසිරිය අරත් නැති වුණාට අපි ඒ දරුවන්ට කතා කරන නිවන ගැන. සාරිපුත්‍රයන් වහන්සේගේ මහා තේජස ගැන. මහා මොග්ගල්ලාණන් වහන්සේ කෝලිත වෙලා හිටපු කාලේ කොච්චර දුක් වින්දද? උන්වහන්සේ උත්තරීතර අරිහත් ඵලයේ සාක්ෂාත් කරාට පස්සේ මොනතරම් අමා සුවයක් වින්දද කියලා තමයි අපි ඔබේ දරුවන්ට කියලා දෙන්නේ. ඒතර ඔබේ දරුවන්ට තේරුම් යාවි පින්වතුනි, තමන් මේ ජීවත් වෙන ලෝකේ මොනතරම් දුක් කරදර ගැහැට මැද්දද මේ ජීවත් වෙන්නේ? මේ දුක් කිනි කන්නේ මොකටද? තථාගත ශාසනයක් මේ ලෝකේ පවතින කාලේ කියලා. දෙකේ දරුවන්ට තේරුම් යාවි. ඉතින් අපිට බොරු කියලා දෙන්න බෑ විදිනු ඔබේ දරුවන්ට. පුතේ ජීවිතේත් හොඳයි, ගෙදරින් ඉඳගෙන කටයුතු කරගෙන යනකෝ ඉතින් හොඳේ. බොරු නම් කියන්න බෑ පිනතුනි. මොකද මේ ජීවිතය අරගෙන අපිට බොරු කියන්න බෑ. මේ ලෝකේ අසාරයි පිනතුනි. ලෝකේ සාරය ගැන කියන්න බෑ. එහෙම කියන්න බෑ. ලෝකේ හොඳට ජීවත් වෙලා කාලා බීලා ඇඳලා කරලා ඉන්න පුළුවන් ක්‍රමයකට තියෙනවා පුතේ ආන් ඉදිරි හිටියනම් හරි කියලා අපි කියන්න බෑ කියනවා. ඒකයි දරුවට අපි නිවන තමයි දේශනා කරන්නේ. ශාසනයේ තියෙන අග්‍ර ශ්‍රේෂ්ඨ ඵලෙ ලබා ගන්නේ කොහොමද කියලා. මනුස්ස භවයක් ලබාගත මිනිස්සෙට මේ උත්තරීතර පැවිදි දෙතින නිදහස ගැන තමයි තියෙන අපි මේ දරුවට කතා කරන්නේ. ඒක වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ඒකම වෙනස තියෙන්නේ. දෙමව්පියන්ට තාම මේක ලොකු අවබෝධයක් නැත්තම් දෙමව්පිය අර කොන්දේසියටත් වෙන්න ඕනේ නැහැ දරුවව සීමක ධර්මායතනයට බාර දෙන්න. ඒ නිසා ඔබට යම් දවසක හිතුණොත් දැන් නම් ඇති පුතේ බණ ඇහුවා. දැන් අපි යන් ගිහිල්ලා ලෝකේ ලොකු කැලලක් තියෙනවා තව අල්ලගන්න. අන්න ඒ කැලලත් කඩාගන්නමයි පුතේ. එන්න යන්න මාත් එක්ක කියලා ඔබේ දරුවව අරන් යන්න ඔබට සියලුම අයිතිවාසිකම් තියෙනවා. ඒක ඔබ අපි ඔබෙන් ඒ අයිතිවාසිකම් ගන්නෙ නැහැ. නමුත් ඒ වෙලාව ඔබේ දරුවව ඔබට සමාවට කියයි අම්මේ මට තවදුරට ගෙදර ගිහිල්ලා ඉන්න නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම තවදුරටත් ඔය කියන කුණු ජීවිතේ ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අම්මටයි තාත්තටයි විඳින වෙලා තියෙන දුක් කන්දර මට කොච්චරද කියලා මට තේරෙනවා. කොච්චරද කිව්වොත් අම්මට මාව නැතුව ඉන්නත් බෑනේ. ඒකේ නම කොච්චර දුකෙන්ද ඉන්නේ. ඉතින් අම්මට බෑනේ මාව නැතුවත් ඉන්න. ඉතින් ඒ දුකෙන් නිදහස් වෙන හැටි අම්මවත් දන්නේ නැහැනේ. එහෙනම් ඉතින් මට කරන්න දෙයක් නැහැ. අම්මා එක්ක මට කියලා දෙන්න මන් නැතුව අම්මට ඉන්න පුළුවන් ක්‍රමේ මොකද්ද කියලා. එහෙනම් ඒක දන්නවනම් අම්මා එහෙනම් මාව එක්ක යන්න ඕනෙත් නැහැනේ. ඉතින් එක්ක අම්මා ඒක මට කියලා දෙන්න නැත්නම් මාව තියලා යන්න. ඉතින් ඔන්න ඔය දෙකෙන් එකක් ඒ දරුවා ඔබට කියයි. ඉතින් එතකොට ඔබ ඒ වෙලාවට කැමති දෙයක් කරන්න. ඔබේ දරුවට යහපත දෙනවද නැත්නම් ඔබ මේ කුණු ජීවිතය තුළ කුණු ලෝකෙ තුළ කාපු හැම කුණක්ම ඔබේ දරුවටත් දෙනවද ඒකද ඔබේ දායද කියලා ඔබ ඒ වෙලාවට තීරණය කරන්න. හැබැයි ඔබට අපි ඔබෙන් පොරොන්දුවක් ගන්නෙ නැහැ. අනිවාර්යෙන් ඔබේ දරුවව සාසනයට පූජා කරන්න ඕනේ කියලා. ඒ නිසා ඔබ ඒ පැත්තෙන් නිදහස්. හැබැයි දරුවට යමක් තේරුණොත් දරුවට යමක් වැටහුණොත් ඉතින් අපිට ඒක වළක්ව ගන්න බෑ. දරුවයි කන්දක වහලා අපි බණ කියන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන ඔබ තේරුම් ගන්න ඕනේ. මොකද අපිට බුරු කියන්න බෑ. ඔබ අපි නිල්ලන්නේ නිවන නම් අපි ඔබට දෙන්නේ නිවන. ඉතින් එහෙනම් ඒකට කැමතිද මාපියෝ? දරුවන්ගේ ආයුධුම් පත්‍ර අරගෙන අපේ පුණ්‍ය භාරවේ හර්ෂ බමුණු ආරච්චි මහත්තයාව සම්බන්ධ කරගෙන දුරකථනයේ ආයුධුම් පත්‍රයක් ඉල්ලගෙන ඒක පුරවලා මේ විස්තර ඇතුව අපිට ලියාපදිංචි තැපැල්ලෙන් අපව යන්න. ඒතර ඒ ආයුධුම් පත්‍රය අපිට අපව ලැබෙන්න ඕන ක්‍රමයේද එතුමා අපව දැනුවත් කරා. සහ ගිය ඉරිදා අපේ ආරාමේ විශේෂ දවසක් වෙනුතුනේ. ඔබට එහෙම මෙහෙම ආරංචි වෙන්න ඇති. අපි නිවදනයකුත් නිකුත් කරා ඉරිදා දවස අවසන් වෙන්න කලින්. බොහොම පින්වත් කුලදරුවෝ 7 දෙනෙක් සාසනයට ඇතුළු වුණා මේ ඉරිදා. ඒ හරි විශේෂයි පින්වතුනි. මොකද ඒ දරුවෝ හැම දිනාම සියලු දෙනාම අවුරුද්දකට එහා පැති කාලයක් ආරාමයට ඇවිල්ලා අනගාරික වෙඳගෙන. මොකද අපිට ඇත්තටම ඕනකම තිබුණේ මේ කොරෝනා වසංගතය ඉවරනකම් ඒ දරුවන්ම කරපු ඉල්ලීමක් පිළිගන්න ඇත්තටම කියනවා නම්. මොකද ඒ දරුවෝ කිව්වේ අපේ හඳුනේ අපිට එහෙම හදිස්සියේ පැවිදෙන්න ඕනකමක් නැහැ. අපිට මේ ආරාමයේ ඉඳගෙන බණ දහම් කරගෙන ස්වාමින් වහන්සේලාට උදව්පදව් කරගෙන දානමාන කරගෙන පින් කටයුතු කරගෙන මේ නිවන් මඟ වඩා ගන්න දිනුන අපිට එච්චරයි ඕනේ. නමුත් අපේ පැවිදි පින්කමකට ඇවිල්ලා සතුට වෙන බොහෝ පිරිසක් ඉන්නවා. සමහර අම්මලා ඉන්නවා තමන්ගේ දරුවොත් එක්ක එන්නේ ඒ පැවිදි වෙන වෙලාවේ අපිව දැකලා ඒ අම්මට හිතෙනවා අනේ මගේ දරුවාත් මේ ශාසනයේ උත්තරීතර ප්‍රවෘජාව ලබා දෙන්න ඕනේ කියලා. ඒ අම්මට එදාටයි හිතෙන්නේ ඒක. ආන් ඒ නිසා අපි ආයෙත් මේ අපේ කුළුපග උපාසක උපාසිකාවන්ට ආරාමයට එන්න පුළුවන් දවස ආවට පස්සේ අපි මේ පැවිදි පින්කම සංවිධානය කරගමු කියලා. ඉතින් හැම දිනම පින්දුනේ ඒක මතක ඕන් වෙයි තීරණේ තමයි හිටියේ. නමුත් ඔහොම ඒකයි අවුරුද්දකට එහා පැත්තේ කාලයක් සමානයි. අවුරුද්දකට එහා පැත්තේ කාලයක් ඒ දරුවෝ බොහොම හොඳින් සතුටින් කටයුතු කරගෙන ගියේ. ඔබට ආපවසරයක් ආරාමයට එන්න පුළුවන් දවසක් එනකන්. නමුත් ඔබ දන්නවා සාමාන්‍යයෙන් අවුරුද්දේ මේ ජූනි ජූලි කියන කාලේ කියන්නේ අපි සාමීන් වහන්සේලා නවක සාමණේරයන් වහන්සේලා උපසම්පදාවට සූදානම් වෙන කාලය. එතකොට අපි ඒ ගැන සලකලා බලන්න ඕනේ පින්වතුනි. මොකද උපසම්පදාව කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ චිර ජීවනයේ උදෙසා තථාගතයන් වහන්සේ පනවපු ක්‍රමවේදය. ඒතර මිනිස්සෙට උපසම්පදා වෙන්න සාමාන්‍යයෙන් මනුස්සයෙකුට ජීවිතේ හම්බෙන්නේ එක අවස්ථාවක. සාමාන්‍ය මනුස්සයෙක්ට. ඒ වගේම උපසම්පදා ස්වාමීන් වහන්සලා වැඩ ඉන්නකොට අපේ ආරාමයටත් ඒක ලොකු ශක්තියක්. ඒගොල්ලෝ උපසීල දෙනාටත් ඒක ලොකු ශක්තියක් වෙනවා. කෝටියක් සංවර සීලයකින් හික්මෙන උත්තමයන් වහන්සේලා. තථාගතයන් වහන්සේගේ උත්තරීතර දායද ලබාගෙන තමන්ගේ නිවන කරගන්න. මොකද උපසම්පදාව කියන ඒ වගකීම පිළිබඳව තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේ නමකට දෙන්නේ උන්වහන්සේට නිවන හැර අනෙක් සීලම පාරවල් වහලා දානවා. ඒකෙන්. ඒක තමයි උපසම්පදාව කියලා කියන්නේ. පරමාර්ථ වශයෙන් ගත්තොත් ඒක තමයි උපසම්පදාව කියලා කියන්නේ. ලෝක සම්මතයේ ඔක විවිධාකාරයෙන් අර්ථකථනය කරනවා. නමුත් පරමාර්ථ වශයෙන් පින්වතුනේ විනය නීති යනවීම තුල නිවන හැරෙන්න වෙන කිසිම දෙයකට අවස්ථාව අහිමි වෙනවා එකෙන්. ඒ නිසා උන්වහන්සේ නිවන හැර වෙන කිසිම දෙයක් නැහැ. අනෙක් ඔක්කොම පාලන් ටික බිඳලා දානවා. සාමාන්‍යර කාලේ තම පුරුදු වෙන කාලෙ නිසා ඒ තරම් විනය නීති ප්‍රමාණයක් තථාගතයන් වහන්සේ අනුදන්වදාලේ නැහැ. නමුත් ශාසනය තුල හික්මුණාට පස්සේ යම් කාලයක් උපසම්පදාව කියන එක තථාගතයන් වහන්සේ සමහර ඉස්සර කාලේ නම් බින්දිනේ පැවිදි උපසම්පදාව දෙක එකට හම්බුණා. ඒහි බික්කු භාවයෙන් පින්දිනේ උපසම්පදා කරපු පිරිස බහලාදී. පස්සක මහණුන් සීල දෙනා වහන්සලා ඒහි බික්කු භාවයෙන් පැවිදිනේ. ඒතර උන්වහන්සලාට තථාගතයන් වහන්සේ කිව්වේ එව මහණ බමසර හැසිරෙන්න. ඔච්චරයි කිව්වේ බින්දිනේ උන්වහන්සලා අවශ්‍ය කරන සීළු පිරිකා තෝකම් පහල වෙලා උන්වහන්සලා එක්ක ඉස්සරවලුත් දැවිලා ඒ උන්වහන්සලා සසරේ කරගත්ත අනන්ත අප්‍රමාණ පින්දිනේ මේ හැටි ප්‍රභාවේ ඒක. එන්න උන්වහන්සලාට පැවිද්දත් උපසම්පදාත් දෙකම හම්බුණා පින්නේ නේද? ඒක ස්වභාවය. මේ අවුරුදු පළවෙනි 20 යනකම් උත්තරාගෙන වහන්සේ විනය නීති පැනෙව්වෙත් නෑ අතරම බුදු භික්ෂුන් වහන්සේලාට. නමුත් පසුපසු වෙන්න තමයි පින්නේ. ගණනෙන් වැඩි වෙන්න පටන් ගත්තට පස්සේ පොඩ පොඩ අසත්පුරුෂ පිරිස් මේ ශාසනය කිලුටු කරන්න පටන් ගත්තට පස්සේ තථාගතයන් වහන්සේ සිද්ධ වුණේ විනය නීති පනවන. ඉතින් මේ විනය නීති තුලින් පින්නේ උන්වහන්සේ ආයපවසරයක් නැවත නැවත සිද්ධ කරේ මූලික පරමාර්ථය කරා භික්ෂුන් වහන්සේලා යොමු කරපේක. යන් ඒ නිසා පින්වතුනි උපසම්පදා වගේ උත්තරීතර අවස්ථාවක් එළමෙනකොට අපි අපවසරයක් පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ ඒ අවස්ථාව ඒ දරුවන්ගෙන් අහිමි කරන එක සුදුසුද කියලා. යන් ඒ නිසා මේ අවුරුද්දේ එළමෙන උපසම්පදාවට සූදානම් කිරීමට අවශ්‍ය නිසා ඒ දරුවෝ අධ්‍යනත් එක්ක අපි සාකච්ඡා කළා. ඒ සියලු දෙනාම පැවිදි බවට පැවිදි ජීවිතයට පත් කරන්න පසුගිය ඉරිදා ආරාමේ වැඩසටහනක් සිද්ධ වුණා. ඉතින් ඒ අවස්ථාවේදී මුතුනේ ඒ දරුවන්ගේ දෙමාපියෝ විතරයි ආරාමයට ආවේ. ඒ දෙමාපියන් විතරයි අපි අවස්ථාව සලසලා දුන්නේ. මොකද ඔබ දන්නවා නිරෝධායනය පටන් ගත්ත විශ්වයන් නිරෝධායනය වෙන පටන් ගත්ත දවස ඉඳන් ආරාමෙ කිසිම කෙනෙක් ආවේ කියන අපිට පිටින්. පුණ්‍යවාරේ මහතුරු පවා පින්දුනේවත් පුණ්‍යවාරේ මහතුරුවත් ඒ වැඩසටහන සම්බන්ධුනේ නැහැ. මොකද අපි ඒ තරමට ඔබ ඔබේ දරුවන් මේ ශාසනයට පැවිදි කර පූජා කරලා තියෙන පින්වතුනි ඒ දරුවන් අපි ඒ තරමට ආරක්ෂා කරනවා. ඒ නිසා අපි කිසිම අන්දමකින් ඔබ ඇහි කනේ තියාගෙන ඔබ ආදරෙන් රැක බලාගත් පෝෂණය කරපු දරුවෝ මේ ශාසනයට පූජා කරේ ඔබට දෙන්න බැරි සතුට මේ දරුවන්ට දෙන්න. අපි ඒක හොඳ ආකාරයෙන්ම දන්නවා. ඉතින් ඔබට දෙන්න බැරි සතුට නම් අපි ඒ දරුවන්ට දෙන්න ඕනේ පින්වතුනි. ඔබට දෙන්න පුළුවන් සතුට නොදී ඉඳලා හරියන්නේ නැහැ. එනං ඒ දරුව අසනීපුණොත් එහෙනම් ඒ දරුවගේ නිවන කරගන්න අසීරු වෙනවා. ආන් ඒ නිසායි අපි හැම වෙලාවකම උන්වහන්සේලාට පරිසරය හදලා දෙන්නේ රටේ ලෝකෙ විවිධාකාර ප්‍රශ්න වෙන වෙලාවට. අපිට කොයිතරම් අසීරු වුණත් කොයිතරම් සම්බාධක ආවත් ඒ දරුවන්ට පහසුවෙන් මග වඩා ගන්න පරිසරය හදලා දෙන්නේ ආන් ඒ නිසායි. ඒ නිසා පුණ්‍යභාරේ මහත්තුන්ටවත් ආරාමයට යන්න ඉන්න අවස්ථාවක් නැහැ මේ දවස්වල. නමුත් ඒ දරුවගේ දෙමාපියන්ට මොකද ඒක ශාසනයේ ප්‍රතිපත්තිය ශාසනයට පූජා කරන වෙලාවේ තමන්ගේ දෙමාපියෝ ළඟ ඉන්න ඕනේ. එනිසා ඒ දෙමාපියන්ට විතරක් ආරාමයට යන අවස්ථාව හදලා දුන්නා. දෙමාපිය සහ ඒ සමහර පිරිසගේ ගිහි කල බිරින්දෑවරු ආදි වශයෙන් ඒ අය විතරයි ආරාමයට යන අවස්ථාව හදලා දුන්නේ. ඉතින් ඒ අයගේ සහභාගීත්වයෙන් බොහොම සුළු පිරිසක් ඇවිල්ලා හිටියේ. ඉතාමත් චාමන්දමින් කොහොමත් අපි කටයුතු එහෙමයි සිදු කරන්නේ. අපේ යතිවර මහා සංඝරත්නයේ ලොකු ස්වාමින් වහන්සේ නමක් අපිට බොහොම අනුකම්පාවෙන් ආරාමයට වැඩියා. ඔන්න ඒ දරුවන්ගේ කරේ චීවරේ බඳලා ඒ දරුවන්ට උපාධ්‍යායන් වහන්සේ බාරපත් වෙන්න. ඉතින් ඒ විදිහට කටයුතු සිද්ධ වුණා පින්වතුනි. එතකොට ඒ පණිවිඩේ මම හිතන්නේ ඔබ යතරපත් වුණා ඒ දවසේම බොහෝ දෙනෙක්ගේ ආශිර්වාදාත්මකව තමගේ ආශිර්වාදයේ පළ කරමින් ඒ දරුවන්ගේ නිවන ඒකාන්තයෙන් සාක්ෂාත් වේවා කියලා අදිෂ්ඨාන කළ බොහෝ දෙනෙක් ඒකට තමගේ අදහස් ලියලා තිබ්බා. ඉතින් හැම දිනාටම අප්‍රමාණ පින් රැස් වේවා කියලා අපි නැවත ආපස්සට ආශිර්වාද කරනවා. ඒ දරුවන්ගේ ජීවිත සාර්ථක කරගන්න පින්වතුනි ඔබ සියලු දෙනාම එකතු වෙලා ආශිර්වාද කරන්න. ඒ දරුවන්ට යහපත ප්‍රාර්ථනා කරන්. දැන් දරුවෝ නෙමෙයි අතරම ස්වාමින් වහන්සේලා. ඒක ඔබ අපි බලාපොරොත්තු වෙන උන්වහන්සේලා බලාපොරොත්තු වෙන ඔබ නියම් ඔබ හැකි ඉක්මනින් නැවත ආරාමයට යන්න එන්න අවස්ථාව සරස ගනිවි. ඒතර ඔබට පුළුවන් ඇවිල්ලා ඒ උන්වහන්සේලා දැක බලා ගන්න, උන්වහන්සේලා වන්දනා කරගන්න, උන්වහන්සේලෙන් දන් හැඳ බෙදා ගන්න, උන්වහන්සේලාගෙන් දහම් අනුශාසනාවක් ලබා ගන්න, උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබාගෙන තමන්ගේ නිවන කරගන්න. එනිසා අපි හරි ශක්තිමත් වෙන තුනේ. ඇත්තටම දැන් ලොකු පිරිසක් ඉන්නවා අපිට තව ලොකු පිරිසකට යහපත කරන්න. එච්චරයි. නැත්තම් පිරිසෙන් ඇතුළට වැඩක් නැහැ තුනේ. අපි පිරිසක් එකතු කරගන්න ආව නෙමෙයි. නමුත් මේ ලෝකයේ ලොකු පිරිසකට යහපතක් කරන්න, උදව් කරන්න, නිවන කරගන්න අවශ්‍ය කරන පිරිසක් වෙන අපි ගාව ඉන්නවා. ඉතින් ඔබ ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න. ඒක ඔබෙන් වෙන්න ඕන කොටස. දාන ටිකක් විතරක් පූජා කරලා පින් උතුනේ හරියන්නේ නැහැ. අපි එදා ඉඳන්ම ඔබෙන් බලාපොරොත්තු වෙන ওই ටික විතරක් නෙමෙයි. ඔබෙන් සිද්ධ වෙන කරුණක් තියෙනවා. ඒ තමයි ඔබ නිවන කරගන්න. ඉතින් ඔබට ඒ කාරණාවත් සිහිපත් කරන ඕමනාව තිබ්බා. අවසාන වශයෙන් පින් උතුනේ බොහොම අපූර්ව අදහසක් මේ මෑතකදී අපේ බණ අහන කාලෙකින්නම් බණ අහන එක්තරා උපාසක මහත්තයෙක්ට අදහසක් පහළ වෙලා තිබ්බා. එතුමා විදේශගතව ඉන්නේ. එතුමාට මේ සුදු මිනිස්සු පොත් ගැන අදහස ආපු වෙලාවේ එතුමාට අදහස ඇවිල්ලා තියෙනවා පින්නේ තමන්ගේ ඉස්කෝලේ. ඒ කියන්නේ තමන් ආදි ශිෂ්‍යයෙක් වෙලා ඉන්න තමන් ඉස්සර ගිම් පාසල. ඒ පාසලේ ඉන්න ගුරුවරුන්ට තමන්ට අකුරු කියලා දුන්න තමන්ව ඇත්තටම තමන්ව සුදු මිනිස්සෙක් කරපු තමන්ගේ ගුරුවරුන්ට මේ සුදු මිනිස්සු කියන පොත ඒ ගුරුවරුන්ගේ අතට පත් කරන්න ඕනේ කියලා. එකක් ඒ ගුරුවරුන්ට කරන උපහාරයක් විදිහට. ඒ ගුරුවරේ කියේ පොත කියවද්දී ඒ ගුරුවරුන්ට තේරෙයි කියලා මේ මහතේ කල්පනා කරලා තියෙනවා. මං වගේ සුදු මිනිස්සෙක් හදන්න මහන්සුනේ මේ ගුරුවරු. ඒ ගුරු මෑණිවරු, ගුරු පියවරු. එනිසායි ගුරුවරුන්ට උපහාරයක් වෙන්න ඕනේ මගෙන්. විදේශගත වෙලා හිටියත් මට ඒක කොහොමද කරන්න ඕනේ කියලා. ඒ වගේම පින්නදනේ මේ මහතුරුන් මේ මහතේ හිතලා තියෙනවා. මං වගේම තව අහිංසක දරුවෝ ඉන්නවා මේ ඒ ඉස්කෝලේ. තමන් ආදි ශිෂ්‍යයෙක් වෙලා ඉන්න ඉස්කෝලේ. ඒතර ඒ ඉස්කෝලේ ඉන්න සියලුම දරුවන්ට මේ ගුරුවරු හරහා මේ සුදු ගති පොඩ පොඩ ඒ දරුවන්ගේ හිතවලට කාවත් දන්න ඕනේ. එතකොට ක්‍රමක්‍රමයෙන් ඒ දරුවෝ ඒ ගුරුවරුන් ඇසුරු කරද්දී ඒ ගුරුවරුන් පන්තිවල උගන්වද්දී ඒ ගුරුවරු ඒ දරුවන්ගේ අධ්‍යාත්මය හදන්න කියන වචනවල මේ සුදු මිනිස්සුන්ගේ තියෙන ගති ඒ දරුවන්ගේ ජීවිතවලට කාවද්දයි කියලා මේ මහත්තයට අදහසක් ආවා. ඒ නිසා ඒ මොකද කරේ විදේශගත වෙලා නින්නේ. ඒ නිසා ලංකාවට ඇවිල්ලා ඒ කටයුතු කරන්න බෑ කොහොමත් මේ කාලෙදී. ඒ නිසා මේ මහත්තයා මොකද කරලා තියෙන්නේ අපේ හර්ෂ බමුණු ආරච්චි මහත්තයාට එමුතුමක් අරගෙන මෙන්න මේ අදහසක් තියෙනවා කියලා එතුමත් එක්ක ප්‍රකාශ කරපු වෙලාවේ මේ අපි මේ ඔක්කොම දැනගත්තේ මේ අන්තිමට සීරම කටයුතු අවසන් වුණාට පස්සේ. ඊළවසේ හර්ෂ මහත්තයා ඒ එතුමාගේ පාසලේ විස්තර ටික ඔක්කොම ඉල්ලගෙන විදුහල්පතිතුමාට ලිපියක් සූදානම් කළා. යවලා තිනවා ඒ පාසලේ ආදි ශිෂ්‍යයෙක් වෙන අහවල් මහත්මයාට බලාපොරොත්තුවක් තියෙනවා ඒ ගුරුවරුන්ට ඒ පාසලේ ගුරුවරුන්ට මේ සුදු මිනිසු කියන පොත තිළිණ කරන්න, ඒ වගේ මේ දරුවන්ගේ ජීවිත හැඩගස්වන්න අවශ්‍ය කරන බොහොම වටිනා කරුණු අඩංගු වෙච්ච මේ පොත ඒ දරුවන්ගේ ජීවිතවලට ලං කරන්න. ඉතින් ඊට පස්සේ ඒ විදුහල්පතිතුමත් ඒ අවශ්‍යතාවය හොඳින් තේරුම් අරගෙන ආපවසරයක් ලිපියක් එවලා තිනවා. මෙන්න මෙච්චර ගුරුවරු ප්‍රමාණයක් ඉන්නවා මගේ කාර්ය මණ්ඩලේ. ඒ වගේම පුස්තකාලයට අවශ්‍ය කරන පොත් කීපයකුත් සඳහන් කළා. ඊට පස්සේ ඒ කියන සම්බන්ධීකරණය අපේ හර්ෂ මහත්තයා අතින් සිදු කරලා තිනවා. ඊට පස්සේ අර විදේශගතව ඉන්න මේ මහත්තයා ඒකට අවශ්‍ය කරන බරපැන දරලා මේ මහත්තයාගෙන් තිරිනයක් විදිහට තමන් සිත් සතර හැදෑරු තමන්ට 6-4 කියලා දුන්නා. තමන්ගේ සුදු මිනිස්සෙක් කරපු තමන්ගේ ඉස්කෝලේට තමන්ගේ පාසලට සුදු මිනිස්සු වෙන්න මතු පරපුරක් සුදු මිනිස්සු කරන්න. ඒ වගේම තමන්ව සුදු මිනිස්සු කරපු තමන් සුදු මිනිස්සෙක් කරපු ගුරුවරුන්ට උපහාරයක් විදිහට ඒ තිරිනය සුදු මිනිස්සු පොත් පූජාවක් කරලා තියෙනවා. ඉතින් අපිට හරිම ප්‍රශංසනීයයි පින්වතුනි, මේ මිනිසුන්ට මේ දහම තුල ඉස්සරහට යන්න පහළ වෙන අදහස් වල ස්වභාවය. ඉතින් අපි මීට කලින් කියපු දෙයක්වත් නෙමෙයි, මේ මහත්තයරම හිතිලා හිම එහෙම කරන්න ඕනේ කියලා. තමන්ගේ තමන්ට යහපත කරපු අයට තමන් කෘතගුණ සලකන්න ඕනේ කියන කාරණා ඔස්සේ. ඉතින් ආන්න එහෙම වැඩ පිළිලක් මේ ළඟට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ මහත්තය ඊට අපිට කිව්වා, හස් මහත්තය හරහා පණිඩක් කියවලා තියෙනවා, ඔබ හඳුලට පුළුවන් නම් මේ අනික් දරුවෝ ගැන අනුකම්පාවෙන්, ඒ වගේම තමන් ගිහපු ඉස්කෝලේට යහපතක් කරන්න කැමති මිනිස්සු ඇති තව ඕන තරම් මේ බණ අහන කෘතගුණ සලකන්න බලාපොරොත්තු වෙමින් තමන්ගේ ගුරුවරුන්ට යහපත උදා කරලා දෙන්න බලාපොරොත්තු වෙමින්. ඒ නිසා ඒ එතුමා කරපු ක්‍රමවේදය මොකක්ද කියලා පුළුවන් නම් ඒ දේශනාවකදී හෝ සඳහන් කරන්න. ඉතින් අපි කල්පනා කරලා බැලුවා බොහොම වටින අදහසක් නිසා පින්වතුනි, ඔබත් ඔබටත් ඒ අදහස මෙහෙම සඳහන් කරේ. ඉතින් ඔබ අතරත් කවුරුර ඉන්නවද පින්වතුනි එහෙම කරන්න කැමති? දැන් ඒකට ක්‍රමවේදයක් සැකසීලා තියෙනවා. ඒ නිසා කවුරුර ඉන්නවනම් එහෙම එක්කෝ අපේ රටේම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විදේශගත වෙලා ඉන්න කවුරුර මහත්මයෙක් හෝ මහත්මියක් වෙන්න පුළුවන්. ඔබ ආදිශිෂ්‍යයෙක් හෝ ආදිශිෂ්‍යාවක් වෙන්න පුළුවන් ඒ පාසලේ. සමහර ආදිශිෂ්‍ය සංගමයකට සම්බන්ධලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මොකක් හෝ පින්වතුනි, ඔබ දන්නවනේ ඔබේ ඉස්කෝලෙන් ඔබට ලැබිච්ච දේ කොයිතරම් දෙයක් වින්දින ඔබට ලැබුණාද කියලා. අද ඔබ ඉන්න තත්ත්වෙට ඔබ වත් කරන්න, ඒ ගුරුවරු ඔබ වෙනුවෙන් කොච්චර මහන්සියක් වුණාද කියලා වින්දින ඔබ දන්නවනේ. ඒක ඔබට අමතකෙන් කියන්න ඕනේ නැහැ. ඔබ සුදුමනස්සෙක් කරන්න කොච්චර ඔබේ ගුරුවරු මහන්සි වුණාද කියලා. සමහර වෙලාවෙදි ඔබේ අම්මා තාත්තට වඩා ඔබ වැඩිපුර මැසුරු කරේ ඔබේ ඉස්කෝලේ හිටපු ගුරුවරු නෙමෙයි. උදේ 4ට 5ට ඉදරින් පිටත් වුණා. ඊට පස්සේ ඉස්කෝලේ ඉගෙනගෙන පන්තිත් ගිහිල්ලා සමහරට ඔක්කොමත් කරලා ඉවරලා අපි ඉන්නේ හවස 6 විතර තමයි ගෙදර ආවේ. ඊට පස්සේ පැය දෙක තුනක් අම්මා තාත්තත් එක්ක ඉන්න හැමෝම ඊට පස්සේ නිදාගත්තා. ඇත්තටම කල්පනා කරලා බැලුවොත් ඔබේ ජීවිතේ අවුරුදු 13ක් ගත වුණේ කොහොමද මේ? වැඩිම කාලයක් ගත වුණේ පින්වතුනි ඔබේ ඉස්කෝලේ හිටපු දෙවෙනි අම්මා දෙවෙනි තාත්තත් එක්ක. ඉතින් ආන්ගේ ගුරුවරුන්ට පින්වතුනි ඔබ දන්නව ගුරු දිනය ලෝකයේ බොහොම වැදගත් ලෙස පිළිගන්න දිනය. ඒ ගුරු දිනයට ගුරු උපහාර කරන ලෝක පුරාවට. ඉතින් ඒක ගුරු දිනයට විතරක් සීමා වෙන්න අවශ්‍ය දෙයක් නෙමෙයි පින්වතුනි. මොකද ගුරුවරයෙක්ට උපහාර දක්වන්න, ගුරුවරයෙක්ට තමන්ගේ උපහාරය දක්වන්න කෘතගුණේ සලකන්න පින්වතුනි ලෝකේ එක දිනයක් වෙන් කළා හරියන්නේ නැහැ. ඒක මදි. එහෙම කරපු එක හොඳයි, නමුත් ඒක මදි. ඒ ගුරුවරයා තමයි පින්වතුනි අපිව ගොඩගැම්මේ, අපි අපිට පාර කියලා දුන්නේ. ඒ නිසා ඔබටත් එහෙම අදහසක් තිබ්බොත් ඔබටත් පුළුවන් පින්වතුනි ආන්ගේ ක්‍රමවේදේ හරහා ඒ මිනිසුන්ගේ ජීවිතවලට යහපතක් උදා කරලා දෙන්න. ඒ වගේම තේරුම් ගන්න පින්වතුනි පොඩි දරුවන්ගේ ඉඳන් ඕලෙවල් ඒලෙවල් පන්ති දක්වා පින්වතුනි සමහරට ඔබේ ඉස්කෝලේ පන්ති තියෙනවා වෙන්න පුළුවන්. ඒතරේ හැම දරුවෙක්ටම අරුතනම් පින්වතුනි එක සුදු ගතියක් හරි තමන්ගේ ජීවිතේට එකතු වුණා නම් ඒකත් පින්වතුනි මේ දරුවන්ගේ ජීවිතේට මහා යහපතක් උදා කර දෙන අවස්ථාවක්. ඒකයි එකෙන් එක පින්වතුනි ක්‍රමක්‍රමයෙන් එක්කෙනා එක්කෙනා පින්වතුනි අපි මේ මාර්ගය තුල මේ ක්‍රමය තුල අපි ඉදිරියට අරන් යන්න ඕනේ. ඔය හැමෝම පින්වතුනි අයිලෙන් බැහැලා මේ නිවන කරගෙන යන්න එක අඩියක් හරි ඉස්සරහට දෙන කෙනෙක්. මොකද කළු ගති වලින් වෙන් වෙලා සුදු ගති වලට ආපු මනුස්සයෙක් තමයි අපි මෙතනින් එහාට නිර්මල ගති නැත්නම් අවර්ණ ගතියට හේවත් මේ ආර්ය ගතියට පත් කරන්න අපිට අවස්ථාව හැදෙන්නේ. ඉතින් ආන්ගේ ක්‍රමවේද තුල ඔබටත් දැන් පුළුවන්, ඔබලත් එහෙම බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ විදිහට කටයුතු කරන්න. ඔබට කරන්න තියෙන්නේ සුපුරුදු පරිදි ඒ සියලු වැඩ කටයුතු සම්බන්ධයෙන් ඒ සම්බන්ධීකරණයේ වැඩ කරන වැඩ පිළිවෙල බොහොම ක්‍රමවත් විදිහට මේ අපේ පුණ්‍ය භාරය හර්ෂ බමුණෝජි මහත්තය සිදු කරගෙන යනවා. ඒ නිසා එදුමත් එක සම්බන්ධල තමන්ගේ අවශ්‍යතාවය ප්‍රකාශ කළා. එදුමත් එක්ක ඒ සුදුසු පරිදි ඒ සඳහා කටයුතු සූදානම් කරගන්න. හොඳයි, එහෙමනම් අපි එතකින් අද දේශනාව අවසන් කරමු. මේ දේශනාව පුරාවට පින්වතුනි ඔබට විවිධාකාරයේ දහම් කරුණු අහගන්න ලැබුණා, අවවාද අනුශාසනා ලැබුණා. ඒ වගේම තමන්ට තව මානසික ජීවිතයට තව බොහෝ දිනකගේ ජීවිතයට යහපතක් කරන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන ඔබට සඳහන් වුණා. ඉතින් මේ හැම දෙයක්ම පින්වතුනි ඔබ බොහොම උනන්දුවෙන් ඕනකමින් තමන්ගේ ජීවිතය එකතු කරගන්න. මහා සංඝරත්නය නිරන්තරයෙන් ඇසුරු කරන්, ධර්ම රත්නය නිරන්තරයෙන් ඇසුරු කරන්. එතකොට ඔබට දන්නේම නැතුව පින් ඔබ දවසක බුද්ධ රත්නය කියන තැනට ඔබපත් වේවි. අන්න ඒක අපේ අභිලාෂය, ඒක අපේ බලාපොරොත්තු. එහෙනම් අද දවසේ සිදු කර ගියා ගත ඔසිලම් පුණ්‍ය කුසල කර්මය ඒ පින් බලාපොරොත්තු වෙන සෑම ශ්‍රී දනම සිහිපත් කරගෙන එයාට අනුමෝදන් කරන්න සියලු දාම මොහොතකට සූදානම් වෙනවා. හොඳයි, එවනම් පින්වතුනි සීල දනම් සිහිපත් කරගන්න අද දවසෙන් පටන් මේ මොහොත දක්වාම පෙරවන් වන්දනා කරගෙන දාම මානසිකාරය දෙලා, ඒ වගේම පිරිත් අධ්‍යයනා කළා, බුදුගුණ මානසිකාරය කළා, නොයෙක් ආකාරයේ පින්දහම් කටයුතු කර කියාගෙන මේ නගාගත අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය පළමු කොටම චිරාත් කාලයක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයට චිර ජීවනය ලබා දුන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන්නා වූ සියවනක් පිණිසට අනුමෝදන් කරමු. ඒ වගේම මේ ලෝකයේ කොහේ හෝ තැනක ඉඳගෙන මග වඩා ගන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන්නා වූ සියවනක් පිණිසටත්, ඒ වගේම උත්තරීතර සංඝරත්නයටත් පින්වතුනි, මහානායක අනුනායක ආදී වශයෙන් නානා නම් ගොතමින් පෙනී සිටමින් මේ සම්බුද්ධ ශාසනයේ චිර ජීවනය නිසා තමන්ගේ වෙරි දරාගෙන තමන්ගේ දිවිහිමියෙන් කටයුතු කරන්නා වූ උත්තරීතර යදිර සංඝරත්නයත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ උත්තමයන් වහන්සේටත් මේ නගගත පුණ කුසල ආශිර්වාද ශක්තිය වීදුව පතුරව හරින්න. ඒ වගේම ආරාමයේ වැඩ වාසය කරන ගුරු හඳුරන් වහන්සේලා ඇතුළු සිළුම් ස්වාමීන් වහන්සේලාටත් අනගාරික මහතුන් මහත්මීන් ඇතුළු ඇයි සෑම සුදනාටත්, ඒ වගේම පුණ්‍ය භාරයට සම්බන්ධව කටයුතු කරන මහත් මහත්මීන් සෑම සුදනාටත්, ඒ වගේම ආරාමයේ සෑම සුදනා කිරීම මහත් වූ ආදරයෙන් ගෞරවයෙන් යුක්තව, ඒ වගේම තමන්ගේ පින උදෙසා තමන්ගේ නිවන උදෙසා සිව්පසෙන් සංග්‍රහ කරමින් කටයුතු කරනව දායක දායකවන් සෑම සුදනාටත් පින්වලින් මේ නගාගත අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වීදුව පතුරව හරින් මේ පින් දීපතර යාමෙන් එයගේ නිවන් මාර්ග බාධා වෙලා තියෙන මොනෑම හෝ කරුණු කාරණා නැත්නම් මේ සියල්ලකම නිදහස් වෙත්වා. ඇස්වා කටවා හොවා අවුල් දේව සකසංකා අනිවින කොඩු වින හිටි බඳන යම් තාක් ඇත්නම් මේ සියල්ලකම නිදහස් වෙත්වා. අටානුවක රෝග නවනුවක ඇති 23ක් අන්තර ඇත්නම් මේ සියල්ලකම ගසා දූරින් බුත වෙත්වා. දස කුසලෙම මිදෙත්වා, දස කුසලෙම වඩත්වා, දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා, මිදිරිසනසෙ නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙලකින් අනුමෝදන් කරන්. ඒ වගේම පින්වතුනි මෙතුවා කාලයේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ශ්‍රී සම්බුද්ධ දේශනයේ ශ්‍රී සම්බුද්ධ ශාවකයන් වහන්සේලා ආරක්ෂා කරව සක්‍ර දේවතුමා ප්‍රධාන සදෙව් ලෝක වාසී සියලුම දෙවි දේවතාන් වහන්සේලාටත්, එයාගේ පරිවාර පිරිසටත්, ඒ වගේම චාතුරමහා රාජිකේ රාජ කරනා දුතරාශ්‍ර විරුඩු විරුපාක්ෂ වෛශවණය කියන දෙවිරජ දරුවන් ඇතුළු එයාගේ පරිවාර පිරිසටත්, ඒ වගේම යක්ෂ සේනාධිපතිවරුන් ඇතුළු එයාගේ පරිවාර පිරිසටත්, ඒ වගේම මේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතාන් වහන්සේලා පිරිසක් යම් තාක් ඇත්නම් ඒ සෑම සේනාධිපති පිටකින එයාගේ එයාරත් මේ පුණ්‍ය ශක්ති විද්‍යාව පතුරව හරින්. ඒ වගේම විවිධතරපත් ජනතාව නිරන්තරයෙන් ආරක්ෂා සම්පත් සරසා දෙන්නා වූ සුමන සමන් කප්පතිනි ගම්බාර අයනාගේ බණ්ඩාර ආදී වශයෙන් නානා නම් ගොතලින් පෙනී සිටමින් කටයුතු කරනව දෙවිද දන් වහන්සේ සෑම සදනාටත් මේ පුණ්‍ය ශක්ති විද්‍යාව පතුරවා හරින් මේ පින් වීදී පැතිර යාමෙන් දෙවියන්ගේ දේවානුභාවයෙන් වැඩි වෙත්වා, ආයුෂයේ වර්ධනයේ සැපේ බලේ පරිබාණු ඥානයේ පිහිටත්වා, දස කුසලෙම මිදෙත්වා, දස කුසලෙම වඩත් දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා, නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදුකාර දෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින්දෙනි අපි පාවුල්වල සුදීවත් සිටිනව මහෞද මාපියන් සහෝදර සහෝදරි ඥාති හිතින්තර ආදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන, ඒ වගේම පුංචි සඳී පටන් මේ මොහොත දක්වාම වර ගුරු හරුකම් ලබා දුන්නා වූ ඔබේ ගුරුවරු ගුරුවරියන් මේ මොහොතේ සිහිපත් කරගෙන, ඒ වගේම පින්දෙනි ඔබට සීපසෙන් සංග්‍රහ කරන්නා වූ ඔබට ඉඳුම් හිටුම් වාසස්ථාන නිර්මාණය කළ දෙන්න ඒ වෙනුවෙන් වෙහෙසමාංශල කටයුතු කරපු යම් තාපිරිසක් ඉන්නවනම් ඒ අයටත්, ඒ වගේම ඔබේ සාපෘත්‍යසාගින නිවාගන්න වෙහෙසමාංශයෙන් කටයුතු කරලා ඉන්නව යම් තාපිරිසක් මේ අය සිවිදනාටත්, ඒ වගේම වැස්සෙන් පින්නෙන් අවුවෙන් මැසි මදුරන්ගෙන් බේර බේරලා කටයුතු කරගෙන යන්නට ඔබට ඇඳුම් ආයතන ආදී වශයෙන් දේවල් නිර්මාණය කළා ඔබේ අතට පත් වෙනකන් යුද්ධ සවේද මන්දල කටයුතු කරපු යම් තාපිරිසක් මේ සිවිදනාටත්, ඒ වගේම ලෙඩක් දුකක් හැදෙන වෙලාවක වින් ඔබට බේදක් හේතක් දීලා ඔබට වෙදහිතකම් ලබා දුන්න යම් තාපිරිසක් ඉන්නවනම් ආන් මේ සෑම සේනාත්මින් මේ මොහොතේ සිහිපත් කරගෙන ඔබේ ජීවිතේ බොහොම සුඛ වීර්යෙන් කටයුතු කරගෙන ගෙරගෙන යාම සඳහා සහ ඔබේ නිවන් මඟ බොහොම පහසුවෙන් සාක්ෂාත් කරගැනීම සඳහා ඔබට විවිධාකාරයෙන් උදව්පදව් කරව යම් තාපිරිසක් ඉන්නවනම් ආන් මේ සෑම සේනාත්මත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සිරුදනාවත් මේ ගුණ ශක්ති වීදව පතර හරින් මේ වගේ පිදෙන මේ රට පාලනය කරනව රට ආරක්ෂා කරනව රට සංවර්ධනය කරනව යම් තාපිරිසක් ඉන්නවනම් වේස මාංශල කටයුතු කරන ඒ වෙනුවෙන් සෑදී පැදී සිටිනව යම් තාපිරිසක් ඉන්නවනම් ඒ සිරුදනාවත් මේ ගුණ ශක්ති වීදව පතර හරින් මේ පින් වීදී පැතිර යාමෙන් එයරද වැදවලදී අත මොනෑම රෝගාබාධ අතුරු අන්තරාත් නම් ඒ සියලම ගසා දූරින් බුදු වෙත්වා. ශරීරයේ සප්තදාස දූෂණය වීමෙන් වැදබමිනියව යම් තාක් රෝගාබාධ අතුරු අන්තරාත් නම් ඒ සියලම ගසා දූරින් බුදු වෙත්වා. ආයුෂයේ වර්ණයේ සැපේ බලේ පරිමාණ ඥානෙ පිහිටත්වා, දස කුසලෙන් මෙවිත්වා, දස කුසලෙන් වඩත්වා, දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා, නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදුකාර දෙලකින් අනුමෝදන් කරන්. ඒ වගේම පිටුන ඔබේ නමින් ජන්මාන්තයක් අතුරු දෙදුණු මෞදමාපියන් සහෝදර සහෝදරි ඥාති හිමිදාදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන, ඒ වගේම අනන්ත සංසාරය පුරාට ඔබට විවිධාකාරයෙන් සාසම්බදල කටයුතු කරගෙන ආවව ඔබට වැලි කැටයකින් හෝ තර්මකින් හෝ වේවා, වතුර බිඳුවක තර්මකින් හෝ වේවා, ඔබේ හිත දිනන වේලාවක සිනා පොතකින් හෝ වේවා පිඳුන ඔබට සංග්‍රහ කරව යම්තා පිරිසක් ඉන්නවනම් ආන්ගේ සිදුනත් මේ මොහොතේ සිහිපත් කරගෙන එයාටත් මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වීදව වතුර හරින්න. ඒ වගේම පිටුන අනුවෙක් කල්පයක් පුරාට ඔබ ඇතින් අවඩ අසාධාරණකම් වලට ලක් කළා, ඔබ ඇතින් හිංගීන්සවට ලක් වෙලා අදෝබ කපනව කරනව මරනවා කියලා හිතාගෙන ඔබේ ලෞකික ලෝකෝත්තර ජීවිතය බාධා කරනවා කියලා හිතාගෙන ඉන්නව යම්තා පිරිසක් ඉන්නවා. ඒ ඇත්තත් මේ නගගත පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය තමන් ගැතිම උනාව වැඩි වලට වන්දියක් විදිහට වීදව පතර හරින් මේ පින් වීදීපතර යාමෙන් ඒ අභවගාමි වින්නනේ යතම දේව සම්දිර සුඛදී අද්දව ලබත්වා, සසර පුරාවට කරගතව යම්තාක නාගනුදු නැත්නම් ඒ සියල්ලකම නිදහස් කරත්වා, දස කුසලෙම මිදෙත්වා, දස කුසලෙම වඩත්වා, දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා, නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදුකාර දෙලපින් අනුමෝදන් කරන්. එමනම් බිඳු උදැසන පඩම් මේ මොහොත දක්වා කර ගියාගත අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බල මහිමෙන් මේ මිහිමරළ මත නැවත වරක් ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වෙත්වා. ඒ 15 වන අරියතුන් වහන්සේලා අතරට ඔබ අප සිරි දනාට මෙකිතුන්ට වාසනාව ලැබිලා මේ මනුසත් භවය තුළදීම ශ්‍රී ගෞතම සම්බුදු ශාසනය තුළදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනස කමිනව අදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම සෑම සිරි දනාටම සාක්ෂාත් වෙත්වා කියලා මහා සංඝ රත්නය ආශිර්වාද කර සිටිනවා සිරි දනාම නිබ්බාන පරම සුඛයෙන් සුඛිත කර වෙත්වා හොඳයි පින්දරේ මනං සිරි දනාම මෙත් ආශිර්වාද ලබා ගන්න වන්දනා කර ගන්න රාග ගින්නෙන් මිදෙත්වා දේශ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා රාග ගිනි වේවා ද්වේෂ ගිනි වේවා මෝහ ගිනි වේවා නිවන් සත ලැබේවා නිවන් සත තුනුරුවන්ගේ සූවිසි අනන්ත මහා ගුණ බලෙන් සියලු ලෝක සියලු සත්ත්වයන් නිබ්බාන පරම සුඛයෙන් සුඛිත කර වෙත්වා සාදු 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 හොඳ පිළිතුරු එවනම් අපි එතකින් දේශනාව අවසන් කරමු නැවත වරක් ලබන සතියේ මෙවැනි දේශනාවකින් හමු වෙමි බලාපොරොත්තු සිරි දිනාටම තුරුවන් සරණයි නිබ්බාන පරම සුඛයෙන් සුඛිත කර වෙත්වා